එහෙමනම් අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මත්තෙන් සීල දනාම තිසරණය සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා මාත් සමගම දෙවර නමස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මා කියවන පසුකම් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පුන්නං. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. අද සෑම සිරිතරම සංකල්ප. උත්තරීතර ත්‍රිවිධ රත්නයේ අවසරයි. වැඩමවට හිඳින අතිගෞරවනීය සදාවන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. අනගාරික දරදරියන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික උපාසක උපාසිකාවනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක දාසක වැඩවාසය කරන්නා වූ යම්තාක් දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් ඇතනම් ඒ සෑම සිල් දෙනාටම තථාගතයන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා වෙන්නට යන මේ මොහොතේ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සැලසෙන මේ මොහොතේ ඒ සෑම සිල් දෙනාම සිහිපත් කළ අරමුණු කරගෙන අපි මේ ස්ථානෙට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්විතින මේ අනාදිමත් සංසාරක අප්‍රමාණ වතාවක් ඔබට අම්මා තාත්තවරු ඥාති හිත මිත්‍ර දරු දරුවන් නඹ දරුවන්ලු යම්තා පිරිස මේ සසරිය දනාතේ බවට පත් වෙලා ඉන්නවා. ඒ සෑම සිල් දනාමත් සිහිපත් කරගෙන අරමුණු කරගෙන අනන්ත සංසාරයක් තුල වුණා වූ ණයගන දින පියවා ගන්නට ලැබුණු අතිශ්‍රේෂ්ඨම අවස්ථාව මේ බව සිහිපත් කරගෙන සීල දානයන් අතර අග්‍රශ්‍රේෂ්ඨම දානය වෙත් සද්ධර්ම දානය ඒ සිල් දනාතුම ලබා දීමේ අටියෙන් ඒ සෑම සිල් දනාටත් මෙම ස්ථානෙට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ අතර යම්තා පිරිසක් අභව්‍යගාමි ස්ථානෙක පිදලා ඉන්නවා නම් ඒ සිල් දනාත මෙම පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත පහදවාගෙන අභව්‍ය ස්ථානවලින් අත මිදිලා සම්දිට සුගති අධ්‍යව ලබා ගන්නටත් සුගති අධ්‍යවයක පිදලා ඉන්න යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සිල් දනාටම මේ සද්ධර්මයේ කන වැකිලා තම තමන්ගේ මාර්ගඵල සාක්ෂාත් කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඒ සිල් දනාටම සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබේවා කියන මහා මෙත්තා සාගත චේතනාව හිතේ දරාගෙන මම දැන් දේව ආරාධනාව කරන මොහොතේ ඔබ සීල දනාම ඒ සෑම සීල දනාට මෙම ස්ථානට එන්නට කියලා ආරාධනා කරගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං භදන්ත ධම්මස්සවන කාලෝ අයං භදන්ත ඒ වගේම පින්වතුනි මේ සද්ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නට මත්තෙන් අනන්ත වූ සංසාරයක් පුරාවට ඔබේ අතින් යම් තාක් ආර්යයන් වහන්සේලා කෙරෙහි ත්‍රිවිධ රත්නය කෙරෙහි සම්බුද්ධ ශාසනය කෙරෙහි අපවාද උපවාද සිද්ධ වෙලා තියෙනවා නම් දැනුවත් හෝ වේවා නොදැනුවත් හෝ වේවා පින්වතුනි කරගත්තා වූ ආර්ය උපවාද අද ඔබේ සද්ධර්මාබෝධයට බාධා කරන්නට වළක්වාලන්නට පුළුවන්. එනිසා පින්වතුනි මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් එදා අපේ තුන් දොරෙන් සිදු වුණා වූ ආරිපවාදයන් සියල්ලක්ම බොහෝම නිහතමානී සිත ඇතිව පාපිස්නා බිස්සක් මෙන් තමන්ගේ සිතපත් කරගෙන ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලාගේ දෙපා ළඟ දන වැටිලා මා මේ කියන ආකාරයට සීල දනම මොහොතක් ආරිපවාද කමා කරගමු. අනන්ත සසර පටන් මා මේ එන ගමනේ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමි සකෘදාගාමි සෝතාපන්න මගඵලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන හිංගියක් හිංසාවක් අකටයුත්තක් අපවාදයක් උපවාදයක් කරදරයක් හිරිහැරයක් අවලාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවියත් නම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා මා කෙරෙහි පතලව අප්‍රමාණ අනුකම්පාවෙන් මාහට දස දහස්වර කෝටි ලක්ෂයක් වර කමා කර වැඩ වදාරන සේක්වා කියලා සිල දනාම මොහොතක් ආරිපවාද කමා කරගමු. ඒ වගේම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සීල දනාම බොහෝ දුර බැහැර ගෙවාගෙන ආපු ගමනක් මේ සංසාර ගමන නවත්වන්නට යන මේ මොහොතේ ඔබ සසලත් පුරාවට කරගත්තා වූ යම්තා පුණ්‍ය කුසල ශක්තිය නැත්නම් ඒ සෑම සිළුම් පුණ්‍ය ශක්තියක්ම එක් වෙලා කැටි වෙලා මේ මොහොතේ ඔබ කරා පිහිටත්වා ඇදී යෙත්වා කියලා අදිෂ්ඨාන කරගන්. ඒ තුළින් ඔබ සීල දනාටම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලය මේ සද්ධර්ම මණ්ඩපය තුළදීම සාක්ෂාත් කරගන්නට හේතු වාසනා සැකසෙත්වා. ඒ සෝතාපන්න ඵලයේ පිහිටායින යම් පිරිසක් ඉන්නවා නම් ඉදිරි මාර්ග ඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට ඔබ සෑම සිළු දෙනාටම හේතු වාසනා වෙත්වා කියලා සාදු සිතින් යුක්තව සිළු දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. මේ ලෝකයේ පින්වතුනි සත්‍ය අසත්‍ය කියලා දෙකක් තියෙනවා. සත්‍ය අසත්‍ය කියන දෙක පින්වතුනි පරමාර්ථ වශයෙන් ගත්ත කල ඒක සාපේක්ෂ නැහැ, නිර්පේක්ෂයි. සාපේක්ෂ සත්‍ය අසත්‍යතාවයකුත් තියෙනවා. ඒව සම්මුති සත්‍ය. ඒ කියන්නේ පිරිසක් එක්කෙනෙක් හෝ පිරිසක් විසින් එකතු වෙලා මෙන්න මේ ටික තමයි ඇත්ත, මෙන්න මේක තමයි හරි, මෙන්න මේ ටික වැරදි. ඔන්න ඔහොම පනව ගන්න කොටසක් තියෙනවා. උදාහරණයකට ගත්තහම පාරේ ඔත්තේ දවස්වල වාහන නවත්තන්න පුළුවන් පැත්තක් තියෙනවා නේද? ඉරට්ටේ දවස්වල අනිත් පැත්තේ නවත්තන්න ඕනේ. ඕක පරමාර්ථ සත්‍යයක්ද සාපේක්ෂ සත්‍යයක්ද? සාපේක්ෂයි. නැත්තම් සම්මුති සත්‍යයක්. පිරිසක් විසින් එකතු කරගෙන මේ ලෝකේ ජීවත් වීම පහසු කර ගැනීම උදෙසා පනව ගන්න දේවල් තියෙනවා. ඒවා තියෙන ලෝකේ පැවැත්මට. ඒවා නරකද? නෑ, ඒවා නරක නෑ. අපි හැමෝම ඒවට අනුගත වෙන්න ඕනේ. දැන් ඔබ වැසිකිළියට යද්දී සාමාන්‍යයෙන් සදාචාර සම්පන්න සමාජයේ කාන්තා පිරිමි කියලා දෙකකට බෙදලා තියෙනවනේ. ඒකේ ලකුණ ගහලා තියෙනවා වැසිකිළි දොරේ. දැන් ඔබ හිතාගත්තොත් එහෙම මම නිවන් දකින්න යන කෙනෙක්නේ. මට ඕවා අදාළ නැහැනේ. මට තියෙන චිත්තචෛතසික රූප නිබ්බාන. ඔච්චරයි මට තියෙන පරමාර්ථ සත්‍ය. උතනින් එහාට මට දෙයක් නැහැ. කලබ වැරදි වැසිකිළියට ගියොත් එහෙම. බොහෝ වෙලාවට කින් ආයෙකට වැසිකිළිය යන්න ඕනේ නැති වෙයි. ඒ තැනට වැඩ කටයුතු සිද්ධ වෙයි සමහරක් විට. ටිකක් නුරුස්සන් ස්වභාවයක් තියෙන කවුරු හරි කෙනෙක් හිටියොත් එහෙම. ඒකයි. ඔය සත්‍ය කියන එක පින්වතුනි අපි පිළිගත්ත නැත. ඒ සත්‍ය කියන එක මේ ලෝකේ තියෙනවා. සත්‍ය අසත්‍ය කියන දෙකම. අපි සත්‍යයට අනුගත වෙන තරමට අපේ ජීවිතේ පහසුවෙන් ගෙවා ගන්න හැකියාව ලැබෙනවා. කතාවටත් කියන්නේ උපාය දත්තෝ අපාය නොවැටිති කියලා. ඔය උපාය දන්නවා කියලා කියන්නේ පින්වතුනි සත්‍ය අසත්‍යතාවය නිවැරදිව තේරුම් ගන්නවට. ඔබ ධම්මපදයේ ගාථා වුණත් දැන් සෑහෙන දුරට ওই සම්බන්ධයෙන් පාඩම් කරගෙන තියෙනවා පින්වතුනි. සාරදේ සාර විදිහටත් අසාරදේ අසාර විදිහටත් දැක ගන්නවා. ඔය කියන්නේ ওই කතාවම තමයි. සත්‍ය සත්‍ය විදිහටත් අසත්‍ය අසත්‍ය විදිහටත් වෙන් කළ දැක ගන්න පුළුවන් හැකියාව. ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය දෙකටම පින්වතුනි ඕක කරගන්න පුළුවන් කෙනාට හේතු වෙනවා. ඕක කරගන්න බැරි අය තමයි පින්වතුනි ගොඩාක් දුරට අසීරුතාවයට පත් වෙන්නේ. ඒ ඇතින්තර මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලෙත් ගොඩාක් අයගෙන් අපවාද උපවාද අහගන්න සිද්ධ වෙනවා. අවලාද ලබන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගොඩාක් කරදර හිරියර වලට පත් වෙන සිද්ධ වෙනවා. සමහර පින්තුනේ දැන් මේ ලෝකේ ඔබ විශ්වාස කරා නැත. ඇහැට නොපෙනෙන ජීවි කොටස් ඉන්නවා පින්තුනේ. ඔබ විශ්වාස කළ යුතුයි කියලා එකක් නැහැ ඒවල. එහෙම නීතියක් දාලා නැහැ කාටවත්. නිදහස් චින්තනයේට හැමෝටම අයිතිවාසිකම් තියෙනවනේ. හැබැයි පින්දින එක පැත්තකින් බැලුවම ඕක තමයි වැඩිච්ච ලොකුම හේනේ. නිදහස් චින්තනය. අද නිදහස් චින්තනය කියන එක බොහොම වැරදි විදිහට මිනිස්සු තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ නිදහස් චින්තනය කියලා කියන්නේ මට ඕන දෙයක් හිතා ගන්න පුළුවන් ඒක තමයි නිදහස් චින්තනය. පින්දින ඔය කතාව වැරදි. ඕක නෙමෙයි නිදහස් චින්තනය කියලා කියන්නේ. නිදහස් චින්තනය කියන එක පින්තුනේ මේ ලෝකෙට හඳුන්වා දුන්න පරම ශ්‍රේෂ්ඨ උත්මයා කවුද? සුගත අරහත් තථාගතයන් වහන්සේ. උන්වහන්සේ තමයි පින්තුනේ අපිට චින්තන ක්‍රමවේදයක් හොයලා දුන්නේ මේන් මේ විදිහට හිතපල්ලා. ආන් එදාට උඹලට පුළුවන් නිදහස් වෙන්න කියලා. ඔන්න ඕකටයි පින්නේ නිදහස් චින්තනය කියලා කියන්නේ. නමුත් අද ලෝක සත්වක ගොඩාක් වැරදියට අල්ලගෙන මට ඕන දෙයක් ඉතින් මට හිතා ගන්න බැරිය. උඹලා කියන දේවල් මම හිතන්න ඕනේ නැහනේ. මම කියන දේත් හරිනේ. ඔන්න නිදහස් චින්තනයේ තියෙන සම්පූර්ණයෙන් වැරදි දෙයට අල්ලගත්තා. දැන් නිදහස් චින්තනයේ ඉන්න කෙනෙක් දවසින් දවස නිදහස් විය යුතු නැද්ද? නිදහස් විය යුතු නැද්ද? ඒකාන්තයෙන් නිදහස් විය යුතු. නැත්නම් ඒක නිදහස් චින්තනයේ වෙන්න බෑනේ. ඒ චින්තන ක්‍රමවේදයට අනුගත වෙන කෙනා දිනෙන් දින නිදහස් වෙන්න ඕනේ. එහෙනම් ඔත්තේ දවස්වල පාරේ වාහන නවත්ත බලලා එක පැත්තක. වාහනයක් එලවගෙන යන මිනිස්සෙක්. එයා බලනවා. ආ බෝඩ් එකක් ගහලා තියෙනවා. නමුත් මම නිදහස් චින්තනයේ මට ඕන දේ මට හිතලා ඒ දේ මට කරන්න පුළුවන්. දැන් පින්දුනේ මේ මනුස්සයා පාරේ වැරදි පැත්තේ වාහනේ නැවතුනොත් නිදහසද මෙයාට ලැබෙන්නේ නැත්නම් හිරගෙදරද? හිරගෙදර. දැක්කද? එහෙනම් ඕක නෙමේ නිදහස් චින්තනය කියලා වැටහෙන්න ඕනේ නේද පින්දුද? ඔය එක උදාහරණයක් විතරයි. ඉතේ වගේ පින්වතුනේ මේ ලෝකේ ඔබට ඇහැට පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති ඕනතරම් දේවල් තියෙනවා. නිදහස් චින්තනය කියන එක වැරදව තේරුම් ගන්න එපා පින්වතුනේ. නිදහස් චින්තනය කියලා කියන්නේ ඉතින් ඇහැට පේන්නේ නැත්තම් එව්ව නැහැ. කනට ඇහෙන්නේ නැත්තම් එව්ව නැහැ. මට දැනෙන්නේ නැත්තම් එව්ව නැහැ. එහෙනම් මම මට ඕන විදිහට හිතා ගන්නවා. කවුරු කෙසේ කිව්වත් ඒව මට අදාළ නැහැ. පින්වතුනේ මේ ලෝකේ සත්‍ය සත්‍යතාවයේ තියෙන දෙකේ තියෙන බරපතලකම තමයි ඔබ පිළිගත්ත නැත. සත්‍ය නම් සත්‍ය. කෙනෙක්ට හිතා ගන්න පුළුවන් ගින්නට අත පිච්චෙන්නේ නැහැ කියලා. ඇයි? නිදහස් චින්තනේ. බෝඩ් එකක් ගහලා තිනවා අත දාන්න එපා අත පිච්චෙයි. එහෙම හරියන්නේ නැහැ. මම නිදහසේ හිතන්නේ ඉගෙන ගත්ත මිනිස්සෙක්. නිදහස් චින්තනේ. දැන් මේ මිනිස්සෙ මොකද කරන්නේ? අත දානවා. ඇයි? නිදහස් චින්තනය. දැන් ඔතනට අත දැම්මට පස්සේ නිදහසේද මේ මනුස්සයා ඉන්න වෙන්නේ එතනින් එහාට? නෑ. බෝධනෙක් හිතන් ඉන්නවා පිංගුතුනි කැමැති කැමැති දේවල් බලන්න හම්බෙන එක නිදහස් චින්තනය කියලා. කැමැති කැමැති දේවල් අහන්න ලැබෙන එක නිදහස් චින්තනය කියලා. ඕක සම්පූර්ණයෙන් වැරදි පිංගුතුනි. ඔබ තේරුම් ගන්න සීල දෙනාම නිදහස් චින්තනය කියලා කියන්නේ. අද මිනිස්සු වට අයිතිවාසිකම් කියාගෙන නීති පොත් වලටත් දාගෙන මිනිස්සු සටන් කරනවා පිංගුතුනි නිදහස් චින්තනය උදෙසා. ඔබට පේනද මමත් සටන් කරනවා කියලා නිදහස් චින්තනය උදෙසා? හැබැයි සටන ටිකක් වෙනස් නේද? ටිකක්ද වෙනස්? ඈ හොඳටම වෙනස්. මම නම් පින්වදනේ පිකටින් යන්නේ නැහැ නිදහස් චින්තනය උදෙසා. මොකද පිකටින් ගිහලා ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි නිදහස් චින්තනය කියලා කියන්නේ. ඔබ කවදාකද පින්දනේ මාව නම් ලිප්ටන් වටරවම වටේ දකින්න ඇති වෙයි. දැක්කෝ තාය නම් මේ පැත්ත පලා තෙන්න එපා. ඕන් අදම කිව්වා කියලා හිතාගන්න. නිදහස් චින්තනය උදෙසා මම බෝඩ් එකක් උස්සගෙන අපිට නිදහස් චින්තනේ ඕනේ. ඒ අන්තිම වචනේම කියනවා නේද පින් නිදහස් චින්තනේ නැහැ කියලා. අපට ආයිතිවාසිකම් ඕනේ. දැන් කොහොම නිදහස් චින්තනේ? අන්තිම වචනේම පින් ඇතුළේ නිදහස් චින්තනේ බලු බල්ලට දැම්මනේ. හරි නිදහස් චින්තනේ නම් පින් ඇතුළේ ආයිතිවාසිකම් තිබ්බත් එකයි නැතත් එකයි. මන් නිදහසේ ඉන්න කෙනෙක්. ඉතින් මම මේ කියාගෙන ආයේ පිංගතනේ. ඔබට මිට බොහෝ කාලයකට උඩදී මම මතක් කරපු යම් කාරණාවක් තිබ්බා. ඒක පොඩ්ඩක් අහපම් මතක් කරලා දෙන්න. මේක වැදගත් දෙයක් හැමෝටම. සුළුවට ගන්න එපා පිංගතනේ මේ කියන දේ. මම ඔබට දවසක් කිව්වා පිංගතනේ ඔබ පංච ශික්ෂා සමාදන් වෙද්දී ඒ වගේම නමස්කාර පාඨය සජ්ජහනා කරද්දී ඒවා අපි හරියට උච්චාරණය කරමු කියලා. මේ කියන යන දේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත නොවෙන්නම පුළුවන්. නමුත් අනිච්ච දුක්ඛ අනාත්ත ඔබට වඩා ගන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න එපා කොටොම කලින්. ඒකනේ ඔබට දසකුසල නවත්තන්න කියන්නේ. ඒකනේ වසලකම් අතහැර ගන්න කියලා කියන්නේ. අනිච්ච දුක්ඛ නැති වඩද්දි පින්වතුනි දස අකුසලේ නවතිනවා තමයි. හැබැයි ගොඩක් අමාරුයි. ඊට කලින් හොඳයි දස අකුසලේ නවත්ත ගන්න. මොකද ඒකට හේතුව පින්වතුනි නැත්නම් මේ පාරිසරික සාධක තියෙනවා පින්වතුනි ඔබට උදව් කරන්නත් හේතු වෙන්න පුළුවන් ඔබට බාධා කරන්න හේතු වෙන්නත් පුළුවන්. මනුස්සයට ගමනක් යන්න ඕනේ. වැස්ස වහිනවා. එයාට උදව්වක්ද බාධාවක්ද? එයා මුහුදු යනවා නම් ඒ බාධායි. ගමනක් යන්න ඕන නම් ඉතින් වහිනව නම් බාධායි. මුහුද යනවා නම් ගොඩක් බාධායි. දැකද පරිසරික සාධක පින්වතුනි යාට උදව් කරන්නත් පුළුවන් බාධා කරන්නත් පුළුවන්. වැස්ස නැතුව පෑවුවොත් යාට සමහර පහසුවෙන් ඒ ගමන යන්න පුළුවන්. කුඩයක් අරන් යන්න ඕමනාවක් නැහැ. තෙමෙන්නේ බොහොම ලේසියෙන් යන්න පුළුවන්. ආන් ඒ වගේ පින්වතුනි ඔබ නිවන් යන ගමනෙත් පරිසරික සාධක තියෙනවා පින්වතුනි ඔබට උදව්වට හේතු වෙන්නත් පුළුවන්. ඔබට අතිශයින්ම බාධා කරන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න. මේ ආදී පටන් ගත්ත ගමනක් නෙමෙයි මේ නවත්ත ගන්න හදන්නේ. ඒ නිසා පින්දුනි කොහෙන් හරි කමක් නැහැ. කාගෙන් හරි කමක් නැහැ. යන්තම් හරි මාත්‍රයක හරි උදව්වක් ලැබෙනවා නම් ඒ උදව් එපාද? බුදු අම්මේ මේක කරගන්න පින්තුනි. කෙනෙක් වැලි කැටයක තරමකින් හරි උදව්වක් දෙනවා නම් පෙරලි පෙරලි වඳින්න ඕනේ පින්තුනි මේ මිනිස්සාව ඉස උඩ තියාගෙන. මොකද ඉන්න තරමක් ඉන්නේ කොයි වගේ අයද? ඒකට අකුල් හෙලන කට්ටිය. තරහක නම නාපකර නෙමෙයි. එයාට පින්දුනේ මේක ගැන අවබෝධයක් නැති නිසා. ඒ නිසා පින්තුනි ඔබට පුළුවන් තරම් උත්සාහ කරගන්න ඕනේ. මේ යන ගමනට උදව් කරගන්න පුළුවන් පාරිසරික සාධක හදාගන්න. ඉතින් ඒවා පින්දුනේ ඔබට ආයේ අමුතුවෙන් පොත්පත් කියවලා එහෙම හොයන්න දෙයක් නැහැ. දැන් ඔබ ඉන්ටර්නෙට් එකට ගිහලා හොයන්න යන්න ඕනේ නැහැ. නිවන් දකින්න මොකද්ද මං පාරිසරික සාධක හදාගන්න කරන්න එහෙම කෝස් එකක් කරන්න ඕනේ නැහැ පින්වතුනි. ඔබට නිවන් දකින්න අවශ්‍ය කරන ධර්ම දේශනා කරන වෙලාවට අපි ඒවත් ඔබට එකතු කරන ඔබේ ජීවිතයට. ඉතින් ඔබ දක්ෂ වෙන ඒවා අරගෙන දවසින් දවස ඒවා කරගන්න. දැන් උදාහරණයක් ඇටිට ඔබට කියලා තියෙනවා පින්වතුනි ආරිපුවාද කමා කරගන්න කියලා. මම බදාදත් ඒක මතක් කර. එකපාරක් කරන්න කිව්වොත් ඔබට හිතෙන්න ඕනේ ඇයි එකපාරක් අපි හඳන්නේ බැරිද දෙපාරක් කරන්න? කොහොමයි ඔබට හිතෙන්න ඕනේ? පුණ්‍යානුමෝදනාවක් කරන්න කිව්වා. දේව ඔබ කරනවා ඇති. දැන් මම මේ කියාගෙන ආවේ පින්වතුනි මේ ඔබ පංච ශික්ෂාපද සමාදන් වෙන වෙලාවට හරියට නිවැරදිව පින්වතුනි මේවා උච්චාරණය කරේ නැත්තම් පින්වතුනි අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පමණක් මේ ලෝකෙට මිනිස්සු වෙලා ආවා කියලා හිතමුකෝ. නමුත් පින්වතුනි ඊට බොහෝ කාලයකට කලින් ඉඳන් කාශ්‍යප කෝණාගමන ආදී පින්වතුනි තථාගතයන් වහන්සේලාගේ ශාසනයක පටන් පැවතගෙන පිරිස් ඉන්නවා පින්වතුනි අපිට ඇහැර පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති. සමහර ඒ අය අතර පිරිස් පින්වතුනි සම්මිය දෘෂ්ටිකයි. එයාට මේ නිවන ඕනේ කරගන්න. සමහර පිරිසක් ඉන්නවා තාම සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ. නමුත් අර පොත්තේ වහල්ලේ ඉන්න කට්ටිය ඉන්නේ. අපේ බෞද්ධ කියලා කියාගත්ත පිරිස අතරත් ඉන්නේ පින්වතුනි. ඒගොල්ලන්ට ඕනේ පින්වතුනි කොහොම හරි මේ සම්බුද්ධ ශාසනය රකින්න. ඒගොල්ලෝ දන්න තරමේ සම්බුද්ධ ශාසනය රකින්නවා කියන එකේ තියෙන පළවෙනි තැන තියෙන පින්වතුනි මාර්ගඵල අවබෝධය කියලා ඔබ දන්නවා. එහෙම නැත්නම් පින්වතුනි සම්බුද්ධ ශාසනය ඊට වඩා හොඳට රකින්න වෙන ක්‍රමයක් නැහැ. මේ දහම අවබෝධ කරගෙන තමන්ව හික්මවා ගන්න ඕනේ. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කිරීම කියන එක පටන් ගන්න. අල්ලපු ගෙදරින්ද තමන්ගේ ගෙදරින්ද? තමන්ගේ ගෙදරින්. තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ නෝන ගාවින්ද තමන්ගෙන්ද? තමන්ගෙන් පින්වතුනි. මොකද ඔබ ඔබව හික්මව ගන්නකොට සීල ප්‍රාණ භූතයන්ට ඔබෙන් හිංගි හිංසා වෙන්නේ නැහැ. ආන්න එතකොට පින්වතුනි මේ සචිත්ත පරියෝ දපණං කියන වැඩපිළිවෙලට ඔබ අනුගත වෙද්දී සබ්බ පාපස්ස අකරණං කියලා වැඩපිළිවෙලට ඔබ අනුගත වෙද්දී අනුූප ඝාතෝ අනුූප වාදෝ නැත්නම් අනුූප වාදෝ අනුූප ඝාතෝ කියන වැඩපිළිවෙලට ඔබ අනුගත වෙද්දී හෙවත් බුද්ධ ආඥාවට පින්දුන ඔබ අනුගත වෙද්දී සීල ප්‍රාණ භූතයන් කෙරෙහි ආයේ හිතානුකම්පාව කටයුතු කරන්න අමුතුවෙන් දේවල් කරන්න ඕනේ නැහැ. ඒ ආයත හිතානුකම්පාව කටයුතු කිරීම කියන එක සිද්ධ වෙනවා. ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ පින්තුන හොයලා බලලා. ඔබ දස අකුසලයේ කරන්නේ නැත්නම් පින්තුනි ලෝක සත්‍යයට පහසුවෙන් ජීවත් වෙන්න නිවන් යන ගමන යා ගන්නත් හැකියාව ලැබෙනවා. නමුත් ඔබ හික්මිලා නැත්නම් පින්තුනි රාගෙන් ද්වේෂෙන් මෝහෙන් ආතුර වෙලා ඔබ කටයුතු කරද්දී දැන් ලෝක සත්‍යයට ඔබ නිසා හරි කරදරයි. හරිම පීඩාකාරයි. එනිසා මතක තියාගන්න පින්වතුනි බල්ලෙක්ට කන්න දානවට වඩා එපා කියලා නෙමෙයි කියන්නේ බල්ලෙක්ට බඩගෙන ඉන්න බල්ලෙක්ට කන්න දානවට වඩා පින්වතුනි ඔබට ඒ මොහොතේ තමන් ගාව තියෙන රාග දේශ මොහ දුරු කරගන්න කටයුතු කරගන්න පුළුවන් නම් ඔය දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨ මොකද්ද කියලා පින් ඔබට වැටහෙන්න ඕනේ. මොකද බල්ලෙක්ට කන්න දැම්ම තමයි. හැබැයි පින් ඔබ ගාව තියෙන රාග දේශ මොහ මාත්‍රා කරේ අඩු කරගත්තා නම් සමහරක් කර පින්වතුනි ආයි ඔබ නැමැති බල්ලා ආයි උපදින්නේ නැහැ. ඒ නිසා පින්වතුනි බොහෝ කාලකින්නම් එක එක නම් ගොත් වලින් පෙනී සිටි තථාගතයන් වහන්සේලාගේ ශාසනවල ඒ ශාසනය රකින්න කියලා පොරොන්දු වෙච්ච උත්තම පිරිසක් ඉන්නවා. පින්වතුනි ඒ අයට ඔබ ඒ අය දන්න තරමේ මේ ශාසනය රකින්න නම් ඔබ බුද්ධ කියන එක බුද්ධ කියලා හරියන්නේ නැහැ. ඒක බුද්ධ වෙන්න ඕනේ. අවංකම කියනවා නම් පින්නේ බුද්ධ කියන වචනේ බුද්ධ කියලා ඔබ කිව්වොත් බුද්ධ නෙමෙයි බුද්ධ කියලා ඔබ උච්චාරණය කරොත් පින්වතුනි ඔය වචනේ තියෙන තේරුමක් මේ සසර දිගටම අරන් යන්න හේතු වෙනවා කියලා. මේ සසර දිගටම අරන් යන වැඩපිළිවෙල කියලා අදහස් වෙනවා බුද්ධ කියන වචනේ. එන එක අහසයි පොළොවයි වගේ පින්නේ බුද්ධ සහ බුද්ධ කියන දෙක අතර වෙනස. එකකින් අදහස් වෙනවා මේ භවය කොහොම හරි මං උදුරලා දාන්න ඕනේ කියලා. අනෙකින් අදහස් වෙනවා පින්නතර මේ භවය දිගින් දිගටම අරගෙන යන්න ඕනේ කරගෙන යන්න ඕනේ කියලා. එනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වොත් පින්නතුනේ ඒක ගොඩක් වැරදි. ඒ වගේම පින්වතුනි මම අර කිව්වේ පිරිසක් ඉන්නවා මේ ශාසනය රකින්න. ඒ ශාසනය රකින්න ඉන්න පිරිස ඔබ හරියට ওই දේවල් උච්චාරණය කරන්නේ නැත්නම් පින්වතුනි ඒ අයගේ ශාපයට ලක් වෙනවා. ඒ කියන්නේ ඔබට ආශිර්වාදයක් දෙන්න බලන් හිටපු කෙනාගේ ශාපයට ඔබ ලක් වුණාට පස්සේ පින්වතුනි ඒ ශාපය නිසා ඒ කියන්නේ ඒ අයගේ ශාපයට ලක් වුණාට පස්සේ පින්වතුනි ඔබට මේ යන ගමන බොහොම බාධාකාරී වෙන්න පුළුවන්. එතකොට උදව්වක් නෙමෙයි ඔබට ලැබෙන්නේ. ඔබ දිහා බලන්නේවත් නැහැ පින්වතුනි යහපතට හුරු වෙලා ඉන්න පිරිස. එතකොට පින්වතුනි හොඳ අය ඔබෙන් ඈත් වෙවි යද්දී ඔබ ගාව ඉතුරු වෙන්නේ කවුද? නරකය. තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේගේ නම හරියට උච්චාරණය කරන්නේ නැති කෙනා. ඒකයි මම මේ කියන්නේ සම්මද්දෘෂ්ටියටපත් වෙච්ච අය ගැනම නෙමෙයි. තාම සම්මාදිට්ඨියටපත් වෙච්ච නැති අය ගැන. බොහෝ දුරට. මොකද සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනාට පින්වතුනි ඔය වචන ගොඩක් කියලාට කොහොම කිව්වත් එකයි. මොකද එයා වචන අල්ලගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. වැටෙනව නේද මම මේ කියන කාරණාව? ඒක නා පින්දින වචන අල්ලන් ඉන්න කෙනෙක් නෙමෙයි. ඔබේ චේතනාව පිරිසුදුයි නම් පින්වතුනි එහෙනම් ඒකට තමයි එයාගේ ආශිර්වාදය ලැබෙන්නේ. නමුත් ඔන්නෝයි කියන තැනටපත් වෙලා නැති පිරිස ඉන්නෝ අනන්ත අප්‍රමාණ. ඔබ දන්නවනේ පින්වතුනි මහ පොළොවේ තියෙන වැලි කැට ගානයි සම්මාදිට්ඨියටපත් වෙච්ච ගානයි සංසන්දනය කරලා බැලුවාම කොච්චරද? නියසිලට ගත්ත පස්ට් එකකටත් අඩුයි. එහෙනම් වැඩි හරියක් ඉන්නේ මේ ලෝකේ සම්මාදිට්ඨියටපත් වෙච්ච උන්දලද නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙච්ච නැති උන්දලද? නැති අය. එනිසා බින්දුන ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ඔබ හරියට ওই ටික උච්චාරණය කරලා කිව්වේ නැත්නම් පින්දුන එයාගේ ශාපයට ලක් වෙන පටන් ගන්නවා. එතකොට අර හොඳ අය පින්දුන දවසින් දවස ඔබෙන් ඈත් වෙනවා. මේ මගේ සාසුන් වහන්සේගේ නමවත් මුන්ද හරියට කියන්නේ නැහැ. එයාරමින් පුදුම භක්තියක් තියෙනවා තමන්ගේ සාසුන් වහන්සේ ගැන. ශ්‍රද්ධාවක්ම නෙමෙයි භක්තියක්. ඒ භක්තියට පින්දුන ඔබෙන් පහර වදිනව මොකද ඔබ හරියට ඒවා උච්චාරණය කරන්නේ නැති වෙනකොට. ඒකයි කියන්නේ බින්දු ඉතිපිසෝ කියලා කියන්න එපා කියලා. ඉෂ්ටාර්ථේ පිසදමු බගයා කියලා කිව්වොත් ඒක ඉෂ්ටාර්ථය සාක්ෂාත් කරගන්නට කැප වුණු භාග්‍යතුන් වහන්සේ කියන දෙක අතර කොයි තරම් වෙනසක් තියෙනවද කියලා ඔබට වැටහෙනවද? ඔබ හිතලා බලන්න පින්වතුනි. දැන් ඔබ ඔය අන්‍යාගමික පිරිස් ඉන්නේ. ඔබ දන්නව නේද අන්‍යාගමික සමහර පිරිස් ඉන්නවා පින්වතුනි. ඔබේ කටින් එක වචනයක් හරි ඒ අයගේ ශාසුරුන් වහන්සේලාට විරුද්ධව මාත්‍ර එක දෙයක් ඉස්පිල්ලක ඇලපිල්ලක දෙයක් වැරදිලා කියවනොත් එහෙම ඔබේ බෙල්ල කපන්න බලන් ඉන්නවා කියලා. ආයේ මහ ලොකු දේවල් කියවෙන්න ඕනේ නැහැ පින්වතුනි. අයන්නක් අයින් වෙලා වෙන බයන්නක් වටුන නම් ඇති. ඔබේ බෙල්ල කපන්න බලන් ඉන්න. තේරණ මම කියන දේ. අකුරෙන් අකුර කියන්න ඕනේ නැහැ. වැටහෙනවා? ප්‍රඥාවන්ත පිරිසන් ඉන්න. ඕම් ওই වගේ පින්වතුනි ඒ ලෝකවලත් ඉන්නවා. ඔය තැන් වලින්ම චුත වෙලා ගිහිල්ලා කීප පිරිස්. ඒ කියන්නේ පපුව දෙන්න ලෑස්ති පින්වතුනි. කඩු කිනිසි කැටි පොළු උස්සන් එන්නේ. මොකටද? තමගේ ශාසනය රකින්න. ආදත්ින් මේ පාට ඇඳුම දරාගත්ත පිරිසත් ඔය අතර. ඉතින් ඕවායින් පිටින් අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ නැතුව බගයා කියලා කිව්වහම අපි ඉංග්‍රීසි භාෂාවෙන් යු බග කියලා අහලා තියෙන සමහර වචන get lost you bug බග කියලා කියන්නේ බොහොම පහත් වචනයක් වෙනතුනේ. කෙනෙක් කෙනෙක්ට සාමාන්‍යයෙන් අපහාස කරන්න පාවිච්චි කරන වචනයක්. ඔන්නෝ කියන අර්ථය එනවා පින්වතුනි ඔබ බග නැතන් භගවතෝ කියලා කියද්දි සාමාන්‍යයෙන් ගම්වල කකුලක් කුණු වෙන වගේ පින්දින අසනීප වෙලා මිනිස්සෙක්ට බෙහෙත් හෙතක් කරගන්න බැරි වුණොත් එයාට කියනවා බගයෝ කියලා. ඒ වගේම ලොකු දරුණු ආබාධ ඇවිල්ලා පින්දින එයාට ප්‍රතිකාර කරගන්න බැරි මිනිස්සුන්ට එයාට කියනවා මිනිස්සු බගයෝ කියලා. ඒ අය ගමනේ ගැවසෙනවට කවුරුත් කැමති නැහැ. මොකද හරි මුස්පේන්තු පාටයි. හරි මූසලයි. හරි කාලකන්නේ කියලා මිනිස්සුන්ගේ හිතේ අදහසක් තියෙනවා. දැක්කොත් මුළු දවසම ඉවරයි. ඒ නිසා මොකද කරන්නේ? ඒ වගේ අය පින්දින තමන්ගේ ගම්වලින් එලව ගන්නවා. දැන් පින්දින හිතලා බලන්න එනවා ඔබ ඔය කියන සම්මාදිට්ඨියට පත් වෙලා නැති කෙනෙක්ගේ සාසුණු වහන්සේට ඔබ කිව්වහම බගයා කියලා. එයාට කොහොම හිතෙනවද? ආන් ඒ ඇපින් උතුනේ. ඇවිල් ඔබට කරදර කරන්න ඉඩ තියෙනවා. ඔබේ වැඩේට බාධා අකුල් හෙලන්න. ආන් ඒකයි ඔබට මම දවසකුත් මතක් කරේ. ඔබ නොදකින නොපෙනෙන දේවල් පින් උතුනේ ඔබ නැහැ කියලා හිතන් හිටියට නැහැ නෙමෙයි. මොකද මේ ලෝකේ සත්‍යක් තියෙනවා නම් පින් උතුනේ ඔබ පිළිගත්ත නැතා ඒක සත්‍යයි. අපි මේ පරමාර්ථ සත්‍ය ගැන නෙමෙයි තාම මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සම්මුති. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් පින්වතුනි මේවත් ඔබ දැනගින්න එක කෝකටත් හොඳයි. එතකොට ඔබට පුළුවන් පරිස්සම් වෙන්න. දැන් මේකෙන් කියන්නේ එහෙම කියන අය දැක දැක ගිහලා එයාට ඇඟිල්ලෙන් යනන මේ හොම කියන්න එපා හොම කියන්න එපා මෙහෙම කියන්න කියලා වෙනස් කරන්න හදන්න නෙමෙයි පින්විතනේ. සමහර ඔබ එහෙම කරන්න ගියොත් එහෙම ඔබට ඒව හරියට හේතු කාරණා ඇතුළු පැහැදිලි කරගන්න දෙන්න බැරි නම් සමහර දෙන ඔබට ඒකෙන් ලොකු ඊට වඩා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලෝකයා හදන්න කලින් පින් අපිව හදාගෙන ඉමුකෝ. ආන් ඒ නිසා පින්විතනේ මම ඔබට කරුණු තැන් දෙක තුනක් මතක් කරන්නම්. පංච ශික්ෂාපද සමාදන් වෙද්දී ත්‍රිසරණේ සමාදන් වෙද්දී හරියට ඒව උච්චාරණය කරන්න. ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. නොපෙනෙන අයගේ සාපේට ලක් නොවේ පිංගුතුනේ. යන්තම් මේ වැඩේ කරගන්න. දැන් බලන්න ඔබට හැම හේතු සාධකයක්ම පිටින් බොහෝ විට ගුරුහාමුදුරුවෝ වහන්සේ දේශනා කරන එක කේස් ගහක තරම්වත් පිංගුතුනේ ඔබට උදව් කරන්න නෙමෙයි මේ හැදිලා තියෙන්නේ. මොකද අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හැදිච්ච ලෝකෙ පිංගුතුනේ අවිද්‍යාව තෘෂ්ණාව තවදුරටත් පවත්වන්න හේතු සකසන මිසක් ඔය අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන්න අවිද්‍යාව තෘෂ්ණාව උදව් වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් හැදිච්ච ඒවා උදව් වෙන්නේත් නැහැ. ඔබේ කටේ තියෙන එක දතක්වත් පින් ඔබට නිවන් දකින්න උදව් කරන්නේ නැහැ. ඒකත් නිවන් දකින්න බාධාක්මයි වෙන්නේ. ඉතින් ඒ නිසා පින් මේ තියෙන බාධා පිටට තව බාධා පටව ගන්න ඕනේ නැහනේ. පුළුවන් තරම් බාධා අයින් කරගෙන යන්නයි මේ උත්සාහ කරන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා සම්බුද්දස්ස නෙමෙයි. දස්ස කියලා කියන්නේ දකින්නට. යමක් දකින්නට. නමුත් සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ සම්බුදුරජාණන් වහන්සේට. සම්බුදුරජාණන් වහන්සේට තමයි මාගේ මේ නමස්කාරය. එන නමෝ තස්ස භගවතෝ කියන්න එපායි. මොකද්ද කියන්න ඕන? භගවතෝ. ඒක මේ මහ ප්‍රාණ බයන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්සද දස්ස. ඔය හරියට මුද්‍රණය කරලා තියෙන පිරිත් පොතක් එහෙම අරගෙන බැලුවොත් එතන ඒකේ තියෙන ඔක පැහැදිලිව. ඉතින් අද කාලේ නම් ඒකක් කියන්නත් බෑ. සමානට වැරදිටට ඒව අච්චු ගහන්න පුළුවන්. මිනිස්සු අතින් වැරදි වෙන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තමම කියන්න බන් මාත් එක්ක. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හරියට හරි. එහෙනම් අදින් පස්සේ ඔන්න ඔහම ඔබක උච්චාරණය කරන්න ඕනේ. දැන් එහා පැත්තින් එන කෙනා නමෝ තස්ස භගවතෝ කියද්දී ඔබ නිකන් අර ඇඩ් එකට වගේ නමෝ තස්ස භගවතෝ එහෙම කියන්නේ නැපා. අර එයාට ඇහෙන්න වගේ දහස්ස දහස්ස එහෙම කියන්නේ නැපා පින්තුනි. එයාට ඕන එකක් එයා කියාගත්ත දෙන්න. ඔබ හරියට කියන්නකෝ. දහම තියෙන ඇඩ් දාන්න නෙමෙයි. දහම තියෙන වෙන්නේ ඇඩ් එක නිවා ගන්න. ඇඩ් එකක් වෙන්නේ නැතු ඉන්නයි දහම තියෙන. මිසක් ඇඩ් එකක් වෙන්න නෙමෙයි. හරි. අනේ නමස්කාරය කිව්වා. ඊට පස්සේ ත්‍රිසරණේ සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි. ගච්ඡාමි. ගච්ඡාමිත් නෙමෙයි. ගච්ඡාමි. එතන මහ ප්‍රාණනේ ඡායන්න විතරයි. බුද්ධං සරණං ගච්ඡාමි. ඊට පස්සේ ධම්මං නෙමෙයි. ධම්මං. ධම්මං සරණං ගච්ඡාමි. ඊට පස්සේ සංඝං නෙමෙයි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං කියලා කිව්වොත් එතන ඔබ යන්නේ සසරේ සමාදන් වෙනවා කියන වැඩපිළිවෙලේ. සසර යනවා කියන වැඩ පිළිවෙලට මම සමාදන් වෙමි. ඉතින් මෙහෙ එන්න එපා එහෙනම්. ගසා දාන්න ඕන දේවල් පින්විතන එකතු කරගෙන හරියන්නේ නැහැ. එන හැමෝම මාතේ කියමු බං. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. හරියට හරි. මේක ဒုတိယම්පි, තတိယම්පි ආදී වශයෙන් කියන්නයි තියෙන්නේ. එතනින් පස්සේ හොඳම ටිකෙන්. එක එක විකාර කියනවා ඊට පස්සේ. ඔබ පන් ශික්ෂාපද හදනවා පින්වතුනි. සික්ඛා සික්ඛා නෙමෙයි සික්ඛා කියලා කියන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාව හිටි. ඔබ බෑග් එක චෙක් කරේ. ඒ සික්ඛා. ආදරයට කිව්වේ එහෙම. සික්ඛා පද කියලා එකක් නැහැ බෙන්ගතුනේ. සික්ඛා. ඒ කියන්නේ මේ ශික්ෂණය වෙනවා කියලා මේ කියන්නේ. ඒක අපි දැන් ඒවට සිල් පද කියලා කියන්නේ නැතුව අවංකම අපි ශික්ෂා පද කියලා කියන බහලා දෙනවා ශික්ෂණ රෝහල කියලා එකක්. ශික්ෂණය වෙනවා කියලා කියන්නේ හික්මනවට. එහෙනම් පින්දුනේ යමෙක් ත්‍රිසරණේ සමාදන් වුණා නම් ඒ කියන්නේ මම මේ භවයේ තවදුරටත් ඉන්න එක නෙමෙයි හරි. මම කොහොමද මේ භවෙන් ගැලවිලා යන්න ඕනේ? ඒකට මම දහම දර්ශනය කරගන්න ඕනේ. දහම දර්ශනය කරගෙන මේ සංකීර්ණය මම අයින් කරගන්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණා දුරු කරගන්න ඕනේ. ඕන් ඔය කියන වැඩ පිළිවෙලට අනුගත වුණාට පස්සේ පින්දුනේ ඒ පුද්ගලයාගේ අරිහත්ත්වයට දක්වා ශික්ෂණයට තමයි ශික්ෂා පද තියෙන්නේ. ශික්ෂණයට හික්මෙන්න තියෙන්නේ. එනවා සික්ඛා පද නෙමෙයි. ශික්ෂා පද සිංහලෙන් කියනවා නම් පාලියෙන් කියනවා නම් සික්ඛා. සික්ඛා පදන් නෙමෙයි. පද කියලා જાතියක් නැහැ පිටින්. පද පදන් නෙමෙයි. පදන්. ඒවා පද පද ශික්ෂා පද. පද නෙමෙයි. ප ප දෙකේ සද්ද වෙනසක් ඇහෙනව නේද උඹට? පද නෙමෙයි. පද. එහෙනම් පානාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔන්න හොඳම එකනෝ ඊට පස්සේ. කට්ටියකට ඕනේ කාමෙන් වෙන් වෙන්නේ. තව කට්ටියකට ඕනේ හොඳට කාමේ ඉන්න. මේකයි ඕකෙන් කාලෙන් කාලට මතක් කරන්න ඕනේ. අලුත් පිරිසත් එනවනේ. පෙරමර දැකේන මම හොඳට ඇහෙනවා කියන්නේ. ඔන්න දැන් තුන්වෙනි ශික්ෂාපදයේ ගාවට එද්දි මේ කෝච්චි දෙක එකට ගිහිල්ලා එකතනක් යන ඔය ශික්ෂාපදේ ගාව එක කෝච්චියක් ඉස්සරහින් යනවා අනිකේ පස්සෙන් යනවා. නැත්නම් මේ කෝච්චි දෙක ට්‍රැක් පයින්නවා ඊට පස්සේ. කට්ටියක් කියනවා කාමේසු මිච්ඡාචාරා කියලා දනකින් කඩනවා. තව කට්ටියක් ඔහේ කියන් යනවා. ඒක හොඳට ඇහෙ ඔබටත් ඇහෙනවා ඇති. දන්නෝ දනිති නොදන්නෝ නොදනිති. ඉතින් නොදන්නෝ මොකද කරන්න ඕන? දන්නෝගෙන් දැනගන්න. එච්චර. එහෙම කොහොමද? අපි ගන්නක මේ තමයි හරි ක්‍රමය. දෙනෙම් ඵලයක් තමන් දන්න ක්‍රමයෙන් හරියක මෙහෙ එන්න ඕනේ නෑ පිටින්නේ මේ ක්‍රයෙන් යමක් අහගන්න ඕනේ ඇයි අපි යමක් දන්නේ නැත්නම් දන්න කෙනාගෙන් අහගන්න එපැයි ඒකයි සත්‍ය අසත්‍ය කියලා පින්නේ මං කිව්වේ දෙකක් තියෙනවා මේ ලෝකේ ඔබ මොකක් හිතන් හිටියත් ඒක අදාළ නෑ ඒකනේ වැරදි පැත්තේ වාහනේ නැවතුත් ටිකට් එක වදිනවා. ඔබට කියන්න බෑ ඒ වුණාට මං හිතන් හිටිය අද ඔත්තේ දවසක් කියලා. ඒ කතාව බෑ. නොදැනුවත්කම පින්වතුනි සමාවට කරුණක් නෙමෙයි. කාමේසු කම මිච්ඡාචාර මිසක් කාමේ සුමිච්ඡාචාර නෙමෙයි. මොකද ඔක පිළිබඳනේ ලොකු වෙනසක් තියෙනවා වචන දෙකේ. කාමේ කියලා කියන කාමයේ සුමිච්ඡාචාරා කියලා කියන හොඳට වැරදිව හැසිරෙන. සු කියන නිපාතයෙන් අදහස් වෙනවා නැත්නම් ඒ කොටසෙන් අදහස් වෙනවා පින්වතුනි හොඳට. හොඳට මිච්ඡාචාරා. හොඳට වැරදිට හැසිරෙනවා අපි. අන්න ඒකයි කාමේ සුමිච්ඡාචාරා කියලා ඔබ සමාදන් වුණොත් ඔන්න ඔය කියන ශික්ෂාව. ඉතින් එහෙම එකක් නැහැ පින්වතුනි. ලෝකෙන් ගැලවෙන්න නම් ඒක හරියන්නේ නැහැ. කාමේසු ඒ කියන්නේ කාමයේ මිච්ඡාචාරා වේරමණී. එහෙනම් කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්වීමේ ශික්ෂාපදේ මම සමාදන් වෙමි. අන්න ඒකටයි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්න ඕනේ. කොහොම කියන්නේ නැතුවද? ඒක කියන්න එපා. නැත්නම් ඒක හුරු වෙනවා. කාමේසු මිච්ඡාචාර කියලා කියන්න එපා. කාමේසු කියන්නේ මේ පැක් විතර ඉන්න ඕනේ නැහැ කාමේසු කියලා ඉවරලා. කාමේසු මිච්ඡාචාර එහෙම කියන්න එපා. ඉතින් අර ආයි මම කිව්වේ ඇඩ් එක වෙන්න එපා. අනේ අර පොයින්ට් එක ප්‍රූව් කරන්න. යහපැත්තේ කෙනෙක් එහෙම කියන ඔබ පොඩ්ඩක් ඉඳලා හිත ඔබ කියන එක වැරදි යකෝ. එයා කාමේසු මිච්ඡාචාර ඔබ කාමේසු මිච්ඡාචාර කියද එයා වේරමණී කියන. දැන් අර ඔබ පොයින්ට් එකක් මේ ප්‍රූව් කරන්න හදන්නේ. මම හරි ඔබ වැරදි. ඔබ දන්නේ නැහැ නේ මේක. එහෙම වෙන්න එපා. ඉතින් දන්නේ නැති එක අර බින්නේ ඇඟිල්ලෙන් ඇල්ලලා හරියන්නේ නැහැ නේ. රිද්දවන්න එපා මිනිස්සුන්ට. හොඳින් ආදරෙන් සෙනෙහසෙන් දන්නේ නැති දේවල් තියෙනවා නම් කියලා දෙන්න. එච්චරයි. ඔබ අම්මගේ බඩෙන් ඇදීව දැනන්දාවේ මේකනේ ඔය අහගත්තා ඔබ. නොදන්න දේවල් දන්න කෙනකින් අහගත්තා. එහෙනම් කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔන්න ඔකයි ශික්ෂාපදේ. ඊට පස්සේ ඊටස් මොකද? මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. අවසාන වශයෙන් සුරාමේරය මජ්ජපමා දඨාන. ඒ කියන්නේ ඨාන වෙනවා කියලා කියන්නේ යමක පිහිටනවා. සතිපට්ඨාන ගැන බහලා තියෙනනේ. මේ සිහිය පිහිටව ගන්න දේවල් හතරක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කළේ නිරන්තරයෙන් ඔන්න ඔය ගැන සිහිය පිහිටවගෙන ඉන්න කියලා. එහෙනම් ඔය කියන්නේ පින්දුනේ ඔබ වෙන් වෙනවා යම් දෙයකින්. පංච සුරාවට මත් වෙලා පංච සුරාවෙන් මේරයටපත් වෙන ස්වභාවයෙන් මත් වෙන ස්වභාවයෙන් ඒකේ පිහිටලා ඉන්න ස්වභාවයෙන් ඔබ වෙන් වෙනවා. ආයේ තවදුරටත් මම පිහිටන්නේ නැහැ මේ පංච සුරාවේ. මොකද ඒක වැඩක් නැහැ. ඒක නෙක්ඛම්ම සංකල්ප සංකල්පනාවට අයිති වෙන එකක් නෙමෙයි. ඒක කාම සංකල්පනාව. ඒක ව්‍යාපාද සංකල්පනාව මිසක් අව්‍යාපාද සංකල්පනාව නෙමෙයි. විහිංසා සංකල්පනාව මිසක් අවිහිංසා සංකල්පනාව නෙමෙයි. ආන් ඒ නිසා මම තවදුරටත් ඔය කියන දේ පිළිහිටන්නේ නැහැ. මොන කියන දේද පිළිහිටන්නේ නැත්තේ? පංච සුරාවටපත් වෙන වැඩපිළිවෙලේ මම තවදුරටත් පිළිහිටන්නේ නැහැ. ආන් එතන මම ඒ නිසා මම වෙන් වෙනවා. ඒ නිසා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පැහැදිලිද නං හැමෝටම? මම ආයෙත් මතක් කරන්නේ අනිච්ච දුක්ඛ අනත්තම නෙමෙයි තමයි. නමුත් ඔබ අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න යන ගමනේ පින්විතනේ ඔබට කෙස් ගහක තරම් හරි කමක් නැහැ උදව්වක් ලැබෙනවා නම් ඔය උදව්ව ලබා ගන්නවා මිසක්. මොකද ඒ තරම් අති දුෂ්කර වැඩක් වින්දුතනේ මේ තියෙන්නේ. නැත්තම් මං ගිහි ගෙදර ඉඳගෙන නිවන් දකින්නවනේ. කරන්න පුළුවන් හැම දෙයක්ම පින්දුතනේ. මට දෙපාරක් පැවිදින්න පුළුවන් නම් මං දෙපාරක් පැවිදිනවා. ඒක තව ලේසි වෙනවා නම් දෙවෙනි පාර පැවිදුනහම. දෙයකයි සාමනීර වත කිනගෙන උපසම්පදා වෙන්නේ පින්දුතනේ. දැන් උපසම්පදා වුණාට පස්සේ ශික්ෂාපද 227ක් පනවල තියෙන්නේ. සාමනීරයන් වහන්සේ නමකට දෙන විදිහ ශික්ෂාපද 10යි. දස ශික්ෂාපද. 207ක් තව එකතු වෙනවා පින්වතුනි. නෑ 217ක් තව එකතු වෙනවා. 217ක් එකතු වෙනවා උපසම්පදාවෙද්දී. ඉතින් ඇයි ඉතින් උපසම්පදා වෙන්නේ එතකොට? මේ ජොලියේ ඉන්න පුළුවන් නේ 10ක් සමාදන් වෙලා. මම පහසුවෙන් ඉන්න පුළුවන්. නෑ ඒකට නෙමෙයි පින් ශික්ෂාපද තියෙන්නේ. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි අපිට එහෙම ලේසියෙන් නිගමනය කරන්න පුළුවන් උත්මයක් නෙමෙයි. උන්වහන්සේ ශික්ෂාපද පැනෙව්වා නම් පැනෙව්වේ කෙනෙක්ගේ නිවනට ඒකෙන් ලොකු රුකුලක් තියෙන නිසායි. 228ක් උන්වහන්සේ පැනෙව්වේ නැත්තේ ඒ 228 වෙනි එකෙන් නිවනට උදව්වක් නැති නිසායි. 226කින් උන්වහන්සේ නැත්තුවේ නැත්තේ 226ක් පැනෙව්වා නම් තව කෙනෙකුගේ නිවනට උදව්වක් තියෙන තිබ්බ උදව්වක් අඩු වෙන නිසායි. බුදුවරුන් ගැන අපිට නිගමනය කරන්න බෑ පිටින් උන්වහන්සේලා බුද්ධනේ. උන්වහන්සේලා සම්මා සම්බුද්ධ. අනාවරණ ඥානෙන් පිහිටි ෂඩ් අසාධාරණ ඥානයෙන් උන්වහන්සේලා සමන්විතයි. ඒ නිසා අපිට නිගමනය කරන්න බෑ උන්වහන්සේලා කරන දේවල් හරිද වැරදිද කියලා. හරිද වැරදි නෙමෙයි උන්වහන්සේලා කරන දේවල් හරිම තමයි හැම වෙලාවෙම හරි. හැම වෙලාවෙම හරි. මම දකින්නේ පින්නේ මේ උපසම්පදාවත් එක්ක ලැබිච්ච ශික්ෂාපද. බුදුහාමුදුරුවෝ කරලා තියන්නේ පෙළීමෙන් නිදහස් වෙන්න තියෙන පාරවල් ඔක්කොම වැහුවා. අපර පේන්නේ නැද බින්දිනේ මහා අනුකම්පාව. හරණම් අපි පුංචි හාමුදුරු ටික බලන් ඉන්න ඕන උපසම්පදා වෙනකම්. පෙලීමේ නිදහස් වෙන පාරල ඔක්කොම වැහුවා. ඔක්කොම වහලා කිව්වා, "නා දැන් මොනවද උඹට කරන්න ඉතුරුලා තියෙන්නේ?" "නෑ මොනවද කරන්න ඉතුරුලා තියෙන්නේ?" "පෙලෙනානේ, පෙලෙනා. නිදහස් වෙන බෑනේ. ඇයි මම එපා කියලා තියෙන්නේ? ඕක කරොත් එහෙම බුද්ධ ආඥාවට විරුද්ධ වීමේ අවතරබ පත් වෙනවා." එනිසා ඒක කරන්න බෑ. ඒතරො නිවන තවත් දුෂ්කර වෙනවා. ඒ නිසා පෙලිමෙන් නිදහස් වෙන බැරි නිසා දැන් කරන්න තියෙන එකම එක දෙයයි. මොකද? පෙලිම දුරු කරගන්න. හයිවේ එකක් දැම්ම පෙලිම දුරු කරගන්න කියන පාරට අනිත් පාරවල් ටික ඔක්කොම වැහුවා. දැන් වෙන එක පාරකින්වත් යන්න බෑ. දැන් ඔබ හිතන්නේ පින්නේ තථාගතයන් වහන්සේ විනය නීති පනවලා තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ නිවන අපහසු කරන්නද? නෑ. පින්වතුනි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ කෝටියක් මව්වරුන්ට නැති මහා මෙත්තාවක් කරුණාවක් මුදිතාවක් තමන්ගේ දරුවන් කෙරෙහි පිහිටන මහා උත්තමයාට. කෝටියක් නෙමෙයි පින්වතුනි කෝටි ප්‍රකෝටියක් මව්වරුන්ට නැහැ එච්චර සෙනෙහසක්. ඔබර මතකද පින්වතුනි දවසක් අර එක සාමණේරයන් වහන්සේ නමක් හොරකම් කරා කියලා වරදවා ඒ රටේ හිටපු රජතුමා උන්වහන්සේ හොරකමක් කරා කියලා චෝදනාවක් ඇවිල්ලා උන්වහන්සේ වැරදියට ඒකට අහු වුණා. ඇත්තටම උන්වහන්සේ හොරකමක් කරලා තිබෙන්නේ නැහැ. නමුත් සසරේ කරගත්ත කර්මයකට පින්දින ඒකට උන්වහන්සේ චූදිතය වුණා. දනුවම නියම කරා තින්ගුතනේ මොකක් කරන්නද? උල උඩ තියන්න. ඔන්න උල උඩ තිබ්බද? නෑ උල උඩ තියලා තියෙන. ඕක ආරංචි වෙනවා ඒ හාමුදුරන් වහන්සේගේ අම්මටයි තාත්තටයි. කවුද අම්මයි තාත්තයි? කවුද අම්මයි තාත්තයි? තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේට ආරංචි වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මම කියන්නම් මම වුණා නම් මම කරන දේ උන්වහන්සේ ඒ ක්‍රියාව මේක තමයි. නැවතු උන්වහන්සේ හිතපු විදිහ මේක වෙන්න බෑ. මොකද මට නෑ අවිද්‍යාව තණ්හා තියෙන උන්වහන්සේ එහෙම කරන්නේ නැහැ නේ. තථාගතයන් වහන්සේ උතන්ට වැඩලා පින්වතුනි. ඒ භික්ෂුන් වහන්සේට සද්ධර්මයේ දේශනා කරනවා. පින්වතුනි උන්වහන්සේ උල උඩ අරිහත් වෙනවා. ඕක මම කරන්න මට හිතෙන දේ මං කියන්නද? උඹලා මේ වැරදිර චෝදනා කරේ මගේ කෙක්ට නේද? හිතපිය තොපිලට හොඳ වැඩක් මම කරා. බුදුහාමුදුරුවෝ එහෙම හිතුන්නේ නැහැ. උන්වහන්සේට එහෙම හිතෙන්නේ නැහැ. මේ මට හිතුණා මම කරන වැඩේ. හිතපිය තොපිලට හොඳ වැඩක් කරන්න. ගිහිල්ලා ඒ භික්ෂුවට අරිහත් වෙන්න දහම දේශනවා. දැන් මේ උල දිගේ බහින්නේ කවුද? අරිහතුන් වහන්සේ. දැන් ඒ කරන මිනිස්සු මොකද කරගත පාප කර්මය? ආනන්තරීය පාප කර්මය. හරිද දැන්? ඉතින් අන්න එහෙමයි තථාගතයන් වහන්සේගේ තමන්ගේ පිරිසව රැක්කේ. උන්වහන්සේ එහෙම කරේ නැහැ. එහෙම චේතනාවක් නෙමෙයි උන්වහන්සේ වැඩි. කරන්නේ දැන් නැහැනේ උන්වහන්සේගේ පාප කර්ම. ඉතින් දැන් උන්වහන්සේට අරිහත් වෙන හේතු වාසනා තියෙනවා නම් බුදුහාමුදුර මොකද බලන්න ඕනේ? මේ හැම පුද්ගලයා අරිහත් වුණොත් එහෙම අර මිනිස්සු ආනන්තරී පාප කර්මයක් කරනවා. එහෙනම් ඉතින් බෑ. හොඳ නැහැනේ. එහෙම එකක් නැහැ සිංහතන. හේතු වාසනා තියෙන කෙනාට උන්වහන්සේ හේතු වාසනා සකස් කරලා දෙනවා. ඒකෙන් අනික් කයට වෙන ප්‍රශ්න ඒව ගැන හිතන්න බෑ. ඉතින් ඒ ඔක්කොම බලන්න ගියොත් එමේ කාටවත් යහපතක් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් තථාගතයන් වහන්සේ දැක්කා දකින්න ඇතිනේ පින්දු මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පාන නියමිත කොහොමද? උන්වහන්සේක දැක්කේ නැතුව ඇද්ද? අනිවාර්යෙන් උන්වහන්සේ අර හොරු 500කකින් ඇටකටු කුඩු වෙනකන් ගුටි කාලා තමයි පිරිනිවන් පාන නියමිත. ඉතින් ඒ 500ක් දෙනා ආනන්තරීය පාප කර්ම කරගන්නවා. එහෙනම් මං මුගලන්ට බන කියන්නේ නැහැ. ඇයි? අරිහත් වෙනාට පස්සේ නේ ආනන්තරී පාප කර්ම කරන්නේ. අරිහත් වෙන්න එපා මුගලන්. සීල ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන්න ඕන නිසා අරිහත් වෙන්න එපා. නෑ හරිද ඔය කියන කතාව? නෑ එහෙම වෙන්නේ නෑ පින්වතුනි. මේ හේතු වාසනා තියෙනවා නම් යම් කෙනෙක්ට. උන්නාසේ කවදාකවත් පින්වතුනි මේ හේතු වාසනා තියෙන කෙනාට ඒ අවස්ථාව නොලබා දෙන්නේ නැහැ. තමන්ගේ කර්මඵල අනුව පිළිදී සසර ගනුදෙනු මිනිසු කරගෙන යනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ කරානම් කරන්නේ පින්විතාට හොරු 500ට ගිහිල්ලත් ඒ කරන දේ එපා කියලා තේරුම් කරලා දෙනවා. අන්න ඒකයි තථාගතයන් වහන්සේලාගේ ක්‍රමය. ඒ නිසා අපි බුදුහාමුදුරන් වහන්සේලා ගැන නිගමනය කරන්නේ නැතුෙමු. නමුත් විනය නීති 227 අපින් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන හේතුව බොහොමද තේරුම් ගන්න. ඒ කළා තියෙන උන්වහන්සේලාට නිවන තව තවත් පහසු කරවන්න. හැම පාරක්ම වැහුවා. දැන් ඔබට තියෙන එක පාරයි යන්නේ. ওই පාරේ යන්න. එහෙම නැත්නම් සිවුරෙන් යන්න. ඔකයි කියන්නේ. ඉස්සරනම් කාන්තාවකගේ අසුර වොන්නම් පුළුවන්. ඒ පිළිම ඇති වුණා නම් ඒ පිළිමෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් මේ දින උපසම්පදා වුණාට පස්සේ හිතන්නවත් බෑ. පෙළෙනවද? පෙළෙනවද? පිළිමෙන් නිදහස් වෙනවද? ඒක බෑ. දැන් කරන්න දෙන්නේ එකද? පිළිම දුරු කරගන්න. කාගෙන් කාර දෙකෙන් යහපත වෙන්නේ? ඒකාන්තයෙන් මේ පුද්ගලයාට යහපතක් වෙන්නේ. මොකද පිළිමෙන් නිදහස් වුණා කියලා අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් දෝක. පෙලීමට උත්තරේ පෙලීමෙන් නිදහස් වීමද නෑ කොච්චර පෙලීමෙන් නිදහස් වුණත් වින්නතනේ ඔක උත්තරේ වෙන්නේ නෑ අපි ගිය බදාද අපි යම් කරුණක් කතා කරා අපි ඒක නද ආපෝසරය පොඩ්ඩක් බලමු එහෙනම් ඒක කරන්න කලින් මතක තියාගන්න එහෙනම් මම දෙපාන්දරම ඔබට මතක් කරපු කාරණාව නිවැරදිව පින් අපි දේවල් උච්චාරණය කරමු විශේෂයෙන් මේ ශාසනය සම්බන්ධ වැඩසටහනවලදී ඔබට හිතෙන දේ කියන්න කරන්න යන්න එපා. දන්නේ නැත්නම් හරියට පොතකින් බලා ගන්න. දැන් තව ગાත හිතන් තියෙන පින්නතනේ. මල් පහන් තියද්දි බුදුන් වඳිද්දි. ඒ වගේම එදා අපි කතා කරා ත්‍රිවිධ රත්නේ වන්දනා කරන ગાත. ඒවත් වෙන හරියට උච්චාරණය කරන විදිහක් තියෙනවා. සමහරවිට ඔබ හරියට ඒවා කිව්වේ නැත්නම් පින්නතනේ නවරහද නවරහදී බුදුගුණ නෙමෙයි දසාරහදී බුදුගුණ හැදෙනවා. කවුද ඔබට වරන් දීලා තියෙන බුදුගුණ 10ක් හදන්නේ? ඔබ බුද්ධද? අය සමහර අනුත්තර එකක්. පුරිස ධම්මසාරති. තව එකක්. එහෙම එකක් නැහැ. අනුත්තර පුරිස ධම්මසාරති කියලා කියන්නේ එක බුදුගුණයක්. ඒ කියන්නේ බුදුගුණ අනන්තයක් කැටි කරා නමයකට. අපිට ඕන ඕන දේවල් කියන්න බෑ පින්දුනේ. ඒක හරියන්නේ නැහැ ඒ ක්‍රමය. යන ඉතිපි සෝ භගවා. දැන් ඒකෙත් භගවාද? නෑ භගවා. අරහං සම්මා සම්බුද්ධෝද නෑ සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති ඒක එක එක ගුණය එක වචනයක් නෙමෙයි අනුත්තරෝ සහ පුරිස ධම්මසාරති කියලා කියන්නේ වචන දෙකක් නමුත් ඒක බුදු ගුණයක් ඒ කියන්නේ බුදු ගුණ කැටි කරපු එකක් අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසං සත්තා නෙමෙයි සත්තා ඔබ සත්තා කියලා කිව්වොත් එතන ඒකෙන් අදහස් වෙන්නේ තථාගතයන් වහන්සේ මේ දෙව් මිනිස් කියන දෙගොල්ට ආසයට සතෙක් වුණා කියලා. ඒ කියන්නේ පපි කෙනෙක් වගේ. තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන්ට සතාද? නෑ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒකයි සත්තා කියලා කියන්නේ. ඒක මහ ප්‍රාණ තයන්. දැන් දැක්කද ඒක මම කියන්නේ ඔබ වරදවව කිව්වොත් නොපෙනෙන පැතිකරලින් ප්‍රශ්න එන්න පුළුවන්. අපිට ඒක පේන්නේ නැහැ නේ නැහැ නේ හරිද නැහැ සමහරවල් අරගෙන අපි දේශනායම කරද්දී ඔය හමාර මිනිස් අපෙන් ආයෙලා අහනවා ස්වාමීන් වහන්සේ ඔබන්සලා අයුවේ දාසම ඔය සතර පාය ගැන ඔච්චර කියන සතර පාය කොහෙද තියෙන්නේ ඔව නැත්තම් ඉතින් මොකටද හරි නැත්තම් එහෙම තමයි තියෙනවනะ නැ සැකේ වාසය කාගේ පැත්තටද පීතිකරුවගේ පැත්තට නේද? සැකේවාසී තියෙනවනේ කාගේ පැත්තටද? පීතිකරුවගේ පැත්තට. දැන් එතකොට පිළිදී දැන් මේ සසර ගමනේ පීතිකරුවා කවුද? එන එන බෝලට බැට් කරන්න කවුද? අපි. එහෙනම් සැකේවාසී තියාගන්නවනේ පීතිකරුවගේ පැත්තට නේද? හරි. ඉතින් කෙනෙක් ඇවිල්ලා තර්ක කරනවා සතර පාය තියෙනවනේ පේන්නේ නැහැ. අසුචි කන පෙරේක කොහෙද ඉන්නේ එහෙම වුන්? එහෙම වුන්නේ නැහැ. දැන් ඔය සැකේවාසී තියාගත්තේ කාගේ පැත්තටද? තාත්තගේ පැත්තට. ඇයි ඉතින් මේ මොනසේ විශ්වාස කරන්නේ නැත්තම් මලපිරිතෝ කියලා කොටසක් නැහැ කියලා. අසූචිකන මලපිරිතෝ කියලා කොටසක් නැහැ කියලා. කුණු වෙච්ච තුවාල කන ගැබ්මල කන මල පෙරේදුව කියලා කොටසක් නැහැ කියලා විශ්වාස කරගත්තොත් අර මං හිතන් හිටියා වගේ මනත් තිබෙන තඩි අන්තට්ටුවක් තිබ්බ කාලේ දැන් ටිකක් අඩුයි අන්තට්ටුව ඉස්සර තඩි එකක් තිබ්බා මං ඇතුළට වාඩි ඇතුළට ඉන්නත් බෑ උඩු වදිනවා උළු ඇස්සේ පොඩ ඔළුව නවන් එන්න ඕනි ඇහට පේන්නේ නැත්තම් නැ කනට ඇහෙන්නේ නැත්තම් නැ දැන් සැකේ වාසී කාගේ පැත්තටද තාත්තගේ පැත්තට තාත්තා මොකද කියන්නේ? ආ හරි හරි. එහෙම හිතාගෙන යා අයියා. මල විලද නැහැ. ගල බලහන්කෝ. මං තියෙන බඹට පෙන්නන්න. ලැබෙන තව කෙනෙක්ගේ වැරදි වලින් ඉගෙන ගන්න එක හොඳයිනේ තමන් වැරදි කරනවට වඩා. මේක ඇහෙනම් හැම වෙලාවෙම පිණි සැකේ වාසිය තමන්ගේ පැත්තට තියාගෙන මොකද ඔබ තමයි මේ සසර පිතිකරුවා. එන එන බෝලට බැට් කරන ඔබට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් සතර අපායෙ නැත්තම් හොඳයි තමයි. තියෙනවනම් වැරදිලාව තියෙන සතරපාය කියලා එකක් තිබ්බොත් සතරපායක් තියෙනවා. නමුත් පොඩ පැතකින් තියනවා එක. වැරදිලාව සතරපාය කියලා එකක් තිබ්බොත් වෙනතන වැරදිලාවත් අවිතී කියලා එකක් තිබ්බොත් මන ගැන අවිතියක් තියෙනවා කියලා කටයුතු කරන එකේ තියෙන අවාසිය මොකක්ද? අවිතියක් කියලා එකක් තියෙනවා. හරි? අපි සැකයට ගමුකෝ අවිතියක් තියෙන එකක් තියෙනවා ඇති. ඕකෙන් අවාසිය කියන්නේ බං එහෙම හිතාගන්න එකේ. අමවරන්න බෑනේ. හරි කෙලිය. අම්ම මරන්න බෑ. ඈ? වාසියක් මිසක් අවාසියක් නෑ පින් විදින සතර පායේ තියෙනවා කියලා විශ්වාස කරන එකේ. මොකද තමන්ගේ අතින් දස කුසලයේ වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. සෝතාපන්නයට පින් විදින සතර පායේ තිබ්බත් එක නැතත් එකයි. තමන් යන්න නැති දැන් ගහල වැඩක් නෑ තිබ්බත් එක නැතත් එකයි. ඒකයි ගොඩක් වෙලාවට ඔබ වගේ පිරිසකට මිනිස් සතරපාය ගැන කියලා ඔබ බය කරන්න පුළුවන් සතරපාය යන්න එපා. ඒකට මෙන්න මෙහෙම වැඩ තියෙනවා කරන්න එපා. නමුත් ගොඩක් ඔබ ලබාගත් ඇසුර නැතුව හැදිච්ච පිරිසක් ඉන්නවා නම් මේ ලෝකේ. නැ විශේෂයෙන් අපේ ඉංග්‍රීසි දේශනාවල ඔය සතරපාය ගැන එහෙම අපි ලොකුට කතා කරන්නේ නැහැ පින්වතුනි. ඒ කියන්නේ අපේ මේ රටේ ඉඳන් මනහන ගැන අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔබ අතරත් ඉන්නවනේ මේ දේශනාවට ඇවිල්ලා සම්බන්ධ වෙන පිරිස්. විශේෂයෙන් පිටරටවල ඔය දේශන අහන පිරිස් වලදී අපි සතරපාය ගැන කියන්නේ නැහැ එහෙම ලොකුට. ඉන්දලා හිට්ලෝයි මෙහෙම පොඩ්ඩක් දාලා දානවා. නමුත් වැඩි කියන්නේ නැහැ. මොකද එයාට සැකයි. එයා විශ්වාස කරන්නේ නැහැ කොඩු ලොකුවට. මොකද ඔබට ලැබිච්ච ආභාෂය ඒගොල්ලන්ට නැහැනේ. ආච්චි අම්ම පින්දුනි සතර පාය ගැන කියලා දෙල නැහැනේ ඒගොල්ලන්ගේ ආච්චි අම්ම. ඔබේ ආච්චි අම්ම කියලා දුන්නට. පුතේ ඔය වැඩේ කරන්න එපා. උඹට මල පෙරේතෙක් වෙන්න වෙයි. පුතේ ඔය වැඩේ කරන්න එපා. උඹට අප්‍රමාණ දුක් පීඩා විඳින්න වෙයි. සත්‍ය ගුණට ප්‍රේතයා වගේ ඔබට වින්න වෙයි කියලා පින්දුනි ආච්චි අම්ම කියලා දුන්නා. නමුත් ඒ මිනිසුන් යාච්ඤා මල පිටින් ඒවා කියලා දුන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හැදිනු වැඩනු පරිසරේ කවදාකවත් සතරපාය ගැන අහලා තිබිලා නැහැ. ආන් ඒ නිසා අපි ඒකට පින්නේ කෙලිම දහම දෙන්නේ. දහම දෙන එක හොඳයි. ගැටලුව තියෙන්නේ දහම අවබෝධ වෙනකන් එයා දසකුසලේ කරනවා. දහම අවබෝධ වුණාට පස්සේ පින්නේ සතර දසකුසලේට තියෙන කැමැත්ත නැති වෙනවා. ඒ සතරපායේ බය නිසා නෙමෙයි හැබැයි. ඒකයි මම කියන්නේ සෝතාපන්නර පින්නේ සතරපායේ තිබ්බත් එක නැතත් එකයි. මොකද එයා ප්‍රාණඝාතය කරන්නේ නැත්තේ සතරපායට යන්න නිසා නෙමෙයි. සෝතාපන්නය ප්‍රාණඝාතය කරන්නේ නැත්තේ පින්දුනි මොකක් නිසාද? මොකක් නිසාද? ප්‍රාණඝාත කළා ලබා ගන්න තරම් වටින දෙයක් නැති නිසා. අප සමහර කෑම තියෙන දුන්නොත් කනවා. උයාගෙන නම් කන්න බෑ ඌවා. නැද්ද එහෙමම? කවුරැයි ගෙනත් දුන්නොත් කනවා. කඩේ ගිහිල්ලා නේ එහෙම බෑ. දැයිසර අපි ගෙදර ඉන්න කාලේ පාඩම් වැඩ එහෙම තියෙනකොට අම්මා අහනවා පුතේ තේ එකක් බමුද? අය අම්මා කියන්නේ මට හදන් එන්න කියලා. ඒ කියන්නේ අම්මටත් එක මට හදන් එන්න කියලා අම්මා කියන්නේ. පුතේ තේ එකක් බමුද? හා හා. මං කාමරේ. ඒ කියන්නේ තේ එකක් බොන්න ඕනේ. මට හදන්න බෑ. අම්මා හදන්න මාත් බොන්නා. ඒ කියන්නේ තේ එකක් බොන්න ඒ තරම් ඕනේ නැහැ. හැබැයි ඕනේ නැද්ද? ඕනේ. හැබැයි ගිහිල්ලා හදාගෙන ආවිල්ලා බොන්න එහෙම ඕනේ නැහැ. ඔන්න ඔය වගේ එකක් පේන උතනේ. සෝතාපන්නයට හොරකම් කරන්නේ හොරකම් කරන්නේ නැතු වෙන්නේ හොරකම් කරාට පස්සේ සතර පායට යන නිසා නෙමෙයි පේන උතනේ. හොරකම් කළා තරම් ගන්න වටින දෙයක් නැති නිසා. දුන්නොත් ගන්නෝ. හොයාගෙන එහෙම තාවකාලික රිදවල එහෙම ඕනේ නැහැ. එච්චර මේ අමාරුවක් නැහැ. මොකද ඒක හරි පීඩාකාරී.
ඒ කියන්නේ තව මනුස්සෙට රිදෙයි එහෙමමත් නෙමෙයි පින්වතුනි. ඒ කියන්නේ තව කෙනෙක්ගේ දේවල් හොරගම් කරන්නේ නැති ඒ මනුස්සයාට එක ගත්තොත් එයාගේ හිත රිදෙන්නේ. එහෙමම නෙමෙයි පින්වතුනි. එහෙමයිකුත් තියෙනවා. හැබැයි එහෙමම නෙමෙයි. ඉතින් එච්චර මම පීඩා විඳින්නේ මොකටද? අර මනුස්සයා බලනවද කියලා බලන් ඉන්න ඕනේ. එයාට අහුවෙන්නේ නැතුව ගන්න ඕනේ. බලන්න කොච්චර පීඩාවක්ද කියලා. යාළුවෙක්ගේ මකන කෑල්ලක් හරි හොරගම් කරපු කෙනෙක් ඉන්නවා නේද? ඔබ දන්නවනේ පින්වතුනි. ඒක එහා පැත්ත බලනකම් බලන් ඉන්න ඕනේ. ඊළඟට ආයෙ මෙහෙම හිමීට අතවන ආයෙ මේ පැත්ත බලගෙන ආයෙ ගන්නවා. මන් නෙමෙයි වගේ. ඊළඟට ආයෙ අනිත් පැත්ත බලන ආයෙ හිමීට යන ආයෙ අත ගන්නවා. ගාන කොච්චර පීඩාවක්ද කියලා. පින්වෙන සෝතාපන්නට ඔය පීඩාව විඳින්න බෑ. මොකද සෝතාපන්න එකම නිදහසේ ඉන්න. සෝතාපන්න එකම සතුටින් ඉන්න. එයා හරි සතුට කියන්නේ මොකද්ද කියලා දැක්කා. මෙච්චරලා හිතන් හිටියේ මකන කෑල්ල තමයි සතුට තියෙන්නේ කියලා. දැන් තේරුම් ගත්තා මකන කෑල්ල නෙමෙයි සතුට තියෙන්නේ කියලා. මකන කෑල්ල ඕන් නැතිවීමයි සතුට කියලා. දැන් එනං ඕන් නැති දේ හොරගම් කරලා ගන්න ඕනේද? ඕනද? ඕන් නැති දේ හොරගම් කරලා ගන්න ඕනේද? මේකනේ කියන්නේ. එනං ඉතින් තව කෙනෙක්ගේ හිතක් රිදේ කියලාවත්. එහෙම කරොත් එම අපායට යන්න වෙයි කියලාවත්. ඔය ඔක්කොම දිනේ ශික්ෂණය වෙන්න ඕන දේවල්. ඒකයි මුසාවාදා වේරමණී එහෙම නැත්නම් අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අරිහතුන් වහන්සේ කවදාක සමාදන් වෙන්න ඕනේ නැහැ පින්වතුනි. උන්වහන්සේ සීලේ පිහිටලා ඉන්න උත්තමයෙක්. උන්වහන්සේ සීලේ පිහිටලා ඉන්නේ. මොකද අවිද්‍යාව තණ්හා කියන දෙක දුර වෙන බින්දින මේ උන්වහන්සේගේ ලය සිසිල් වෙනවා. උන්වහන්සේගේ හිත, උන්වහන්සේගේ හදවත සිසිල් වෙනවා පින්වතුනි. සිසිල් වෙච්ච හදවතක් සීලයක පිහිටලා ඉන්නේ. ආයි ශික්ෂාපද සමාදන් වීමක් අවශ්‍ය නැහැ. ඒ හික්මෙලා ඉන්නේ. හික් මෙච්ච කෙනා හික්මෙන්න ඕනේ නැහැ. හික්මෙලා ඉන්නේ. මේකයි ස්වභාවය. එහෙනම් අද ඉඳන් ඔබේ කියන දේවල් හරියට උච්චාරණය කරන විශේෂ ශාසනයේ තියෙන දේවල් අපි තුන්රුවනේ ಗುಣ ගැන කතා කරගෙන ආවේ. ඒතොර බුදු ගුණ ඒ සජ්ජහනාව කරන්නේ එහෙමයි. අනුත්තරෝ පුරුෂ ධම්මසාරදී කියලා කියන එක ගුණයක්. සත්තා දේව මනුස්සානම් බුද්ධෝද බුද්ධෝ භගවාති. අම මේක තුලා කියෙම් බලන එක පාර. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බොහොම හොඳයි. ඒ වගේම අනුත්තරෝ පුරිස ධම්ම නෙමෙයි, එතන පුරිස ධම්ම. එතන ධම්ම කියලා කියන්නේ දමණය කිරීම කියන අදහස. මිසක් ධර්මය නෙමෙයි. අනුත්තරෝ පුරිස ධම්මසාරති කියවොත් වැරදි. අනුත්තරෝ පුරිස ධම්මසාරති. එතකොට ධම්ගුණ සජ්ජහනා ගාථා මොකක්ද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. දැන් ඒකත් ඉතින් කඩන්න ඕන තැනක් තියෙනවා. නිවැරදිව. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියවොත් වැරදි. මොකද මෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ දේශිතය. ඒ නිසා ස්වාක්ඛාතයි මොකක්ද? භගවතා ධම්මෝ. අන්න එහෙම ඔබ ගැන හිතන්න ඕනේ. ස්වාක්ඛාතයි. ඒක තමයි ගුණය. මොකද්ද? මොකද්ද ස්වාක්ඛාත? භගවතා ධම්මෝ. එහෙනම් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ එහෙම කියොත් එන්නේ ඒක තියෙන නොගැලපෙන ස්වභාවය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ ඊර්වසේ පච්චත්තං වේදි තබ්බෝ. නෑ වැරදි. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති. විඤ්ඤූහීති කියලා කියන්නේ අර වාක්‍යවර කරන්න පාලි ව්‍යාකරණ. එහෙනම් පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූ කියලා කියන්නේ දෙන එක එක ගුණයක්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූ කියලා තව එකක් නෑ. පැහැදිලිද? නිකේම බලන්න ඔක්කොම එක පාරක්. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූ හීති. බොහොම හොඳයි. ඊළඟට අන්තිමට සංගුණ සජ්ජායනා සුපටිපන්නෝ භගවතෝ වරදී සුපටිපන්නයි කවුද භාගිතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කලින් එක වගේම තමයි එහෙනම් සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සංඝෝද නෑ ඒ සංඝනේ ක්‍රිකට් ගහුවා එතුමා වඳින ගාතාව නෙමෙයි මේ තියෙන්නේ ඒක වෙන එකක් ඇති සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඊට පස්සේ උජුපටිපන්නෝ කම භගවතෝ ශ්‍රාවක සංඝෝ ඊට පස්සේ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ දක්ඛි නේ දක්ඛි නෙමේ කක්කි වගේ එහෙම නේ දක්ඛි මේ දාන දන් දීම ගැන මේ කියන්නේ දක්ඛිනෙය්‍ය ගුණය දවසක් ගුරු හඳුනනාසේ ඔක පැහැදිලි කරන් මම දැන් ආරම්භයක් ගත්ත සංගුණ තව ඉස්සරහට උන්වහන්සේ කියාගෙන යයි දක්ඛි දක්ඛිනෙය්‍යෝ ඊට පස්සේ අංජලි කර නියෝ නෙය්‍යෝ නෙමේ අන්දරිකර නියෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ලෝකස්සාති එතන අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා කියන්නේ ඒක ගුණයක් වෙනතට එන ඒක වෙනම කඩන්න එපා අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං එහෙම කඩන්න එපා එතන එහෙම කරුවම ගැලපෙන්නේ එහෙනම් කියමු බලන්න එකට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු බොහොම හොඳයි එහෙනම් ඔන්නෝම තමයි අද ඉඳන් හැමෝම ඔය කියන දේවල් හරියට සජ්ජහනා කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ හේතුව මම ඔබට පැහැදිලි කරලා දුන්නා ඒ වගේම මේ වචන වල බල පිහිටන ක්‍රමයකුත් තියෙනවා ඔය හැම වචනෙකින් බල පිහිටනවා. ඒ වචන වල බල පිහිටන නම් ඒවල හරියට මාත්‍රා ඇතුව ඝනාක්ෂරෙන්න ඕන තැන් වලට ඝනාක්ෂර පාවිච්චි කරලා මහ ප්‍රාණාක්ෂරෙන්න ඕන තැන් වලට එහෙම අල්ප ප්‍රාණාක්ෂරෙන්න ඕන තැන් වලට එහෙම ඒක කියන ඕන ක්‍රමයක් තියෙනවා අපේ මතක. මේක මං එහෙම එකක් දන්නේ නැහැ. ඒ නිසා ඒක නැහැ. එහෙම කිව්වොත් ඒක හරි මෝඩයි. එහෙම වෙන්න එපා. මේ ලෝකේ අපිට පේන්නේ නැති ඕනතරම් දේවල් තියෙනවා නේද? තියෙනවනේ. මේක හරි එහෙනම් අපි දැන් ටිකක් එදා අපි කතා කරපු දහම් කොටස් ටිකක් ආයෙ කතා කරමු. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වින්තුනේ මතකද අපි දවසක් ඔබට කිව්වා මේ ආර්ය මෛත්‍රිය කියන එක යහනාවක් මෙන් කරගන්න කියලා. යහනාවක් මෙන්? මොකද යහනාවක් කියන්නේ? ඔබ එහෙමද දන්නේ කරන්නේ? යහනාවක් මෙන් කරගන්න කියලා කිව්වේ නෑ බොරු කියන්නේ නෑ. යහනාවක් මෙන් සමහර අය නම් යහනේට ගිහිල්ලා ආරි මෛත්‍රිය යහනාවක් මෙන් තමයි කරන්න නැත්තේ. නෑ යහනාවක් මෙන් වඩන්න කියලා කිව්වා ආරි මෛත්‍රිය. ඒතර අපි යහනාවක් මෙන් ආරි මෛත්‍රිය වඩන්න කියන එක මම ඔබට එදා පැහැදිලි කරලා දුන්නා මට වැටහෙන විදිහ. මතකද අපි ඔබට කිව්වා අර ඉස්සර අපි කාර් රේසින් ගේම් ගහන්නේ. ඒ කාර් රේසින් ගේම් ගහ ඔබත් තමාට ගහලා ඇති. ඒ ගේම්ස් වල තියෙන තියෙනවා කම්පියුටර් ගේම්ස් වල ඔබට පුළුවන් ඒ කාර් එක ගිහිල්ලා ඔබේ ඒ යාඩ් එකක් තියෙනවා ඒ යාඩ් එකේ වාහනේ drive කරන් ගියාට පස්සේ ඒ වාහනේ performance එක අඩු වැඩි කරගන්න. සාමාන්‍යයෙන් පංචිකාවතර ගිහිල්ලා කරන වැඩ වගේ වැඩක් තමයි කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු වාහනේ සස්පෙන්ෂන් මදි නම් පරණ සස්පෙන්ෂන් එක අයින් කරලා අලුත් සස්පෙන්ෂන් දානවා. බුෂ් ගෙවිලා නම් ඒ වයින් කරලා අලුත් ඒවා දානවා. ඒතර එන්ජින් එක පවර් එක මදි නම් ඒ එන්ජින් එක අයින් කරලා අලින් තව එන්ජින් එකක් දානවා. දැන් ඇත්ත ලෝකේ කරන්න පුළුවන් වගේම කම්පියුටර් ගේමෙත් කරන්න පුළුවන්. මම කම්පියුටර් ගේම කියන හේතුව මට ඒක තමයි ගෝචර. මම කවදාකවත් වාහනයක් එහෙම අරන් ගිහිල්ලා වාහනයක් ටියුන් කරලා නැහැ. පර්ෆෝමන්ස් අප්ග්‍රේඩ් කරලා නැහැ එහෙම. නමුත් කම්පියුටර් ගේම් ගහපු කාලේ නම් ඕන තරම් කරා. දැන් වාහන වල ස්පොයිලර් එමයි කරන දැකලා තියෙනවා. අර පිටිපස්ස අය කරන්නේ එක කෑල්ලක් අර හොඳට ඒරෝඩයිනමික්ස්, ඒ කියන්නේ මේ හොඳට මොනවද ඒකට කියන්නේ ඒරෝඩයිනමික්ස් වල මොනවද කියන්නේ අකමන්නේ මොකක් හරි වාහනේ හොඳට යන්න පුළුවන් වෙන්නේ එක එක කෑලි හයි කරන්නේ. අර සමහර විශ්ව වාහන අර කොකා වගේ එකක් තියෙන දැකලා තියෙන ලොකු ජීප් වල එහෙම තියෙන කළු පාරණයක් කොකා වගේ, ඒ එයා ඉන්ටේක් එක. එයා කියන්නේ මෙයා නෙමෙයි අනෙක් එක්කෙනා ද. යකින වාතය. වාතය හොඳට ඇතුළට අරගෙන හොඳට මේ එන්ජින් එකෙන් ශක්තිය නිපදවන්න පුළුවන් එක එක ක්‍රම. හරි? මේ හිතා ගන්නකො. මේ වාහනේට එක එක දේවල් කරන්න පුළුවන් වෙන්නේ වාහනේ පර්ෆෝමන්ස් එක නැත්නම් වාහනේ හැකියාව වැඩි කරන්න. ස්පීඩ් එක වැඩි කරන්න, ත්වරණය වැඩි කරන්න, වේගය වැඩි කරන්න, ත්වරණය වැඩි කරන්න, හොඳට බ්‍රේක් එක වදින්න ආදී වශයෙන්. ඒතර මං බින්දනේ අපි ආර්ය මෛත්‍රී වැඩද්දී මට හොඳට දැනෙන කාරණාවක් තියෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන ලාවට හොඳ අවධානයෙන් මේ බණ ටික අහගෙන මම කරන්න පින්තුනේ මේන් කෑලි අරන් යනවා. දැන් මම දේශනාවට ඇවිල්ලා වාඩිලා ඉන්න වෙලාවට හෝ නැත්නම් දේශනා කරන වෙලාවට මේත් කෑලි යනවා පින්තුනේ. සමහරට දේශනාවක් කරලා ඉවරනාට පස්සේ මට ඉස්සර වැටහිලා තිබ්බේ නැති දෙයක් වැටහෙනවා. මොකද දහමනේ ගුරුවරයා. දැන් ආසනේ වාඩිනාට පස්සේ ධහම දේශනා කරනකොට වගේම ධහම ශ්‍රවණය කරනකොට දැන් මේක භාවනාවක් නෙමෙයිද? දැන් ඔබට නම් පින්නේ වෙන ඒවා හිතන්න පුළුවන් කියමුකෝ. මට වෙන දේවල් හිතන්න බෑනේ. දැන් ඕක භාවනාවක් නම් මේක කොහොම භාවනාවක් වෙන්නේ නැද්ද? ඔබට අදසම නිදා ගන්නවල මට නිදා ගන්න බෑනේ ඉතින් දේශනාව කරන මැද්දේ. නේද? ඔබේ අවධානය පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න පුළුවන්. තව කෙනෙක් පොඩ්ඩක් අට්ටු කරයි, ඒත් එක්ක කතා කරයි. මොන මොන හරි ටිකක් වතුර ටිකක් හරි බොන්න සමහර නවතිනවනේ. නම් ගොඩක් කියලා අරගෙන දේශනාව කරන වෙලාවට සම්පූර්ණ අවධානය දෙන දේශනාවයි. ඒක නම් මේ භාවනාවක් නෙමෙයි මේ සිද්ධ වෙන්නේ. එහෙනම් කරන්න දෙන හොඳම භාවනාවක් පිළිගන්නේ දේශනා කරන එක. අපේ ස්වාමීන් වහන්සේ බඳන මාත් තියාගන්න. ඔබත් එන්නතන. දැන් කෙනෙක් ඉස්සරහා ඉන්න ඕනද දේශනා කරන්න? ඔබ දන්නවද ඉස්සරහම අපි ඉංග්‍රීසි දේශනා කරේ මොකටද කාටද කියලා කියන්න බෑ. මොකටද කියලා දන්නවද? කවුරු හිටියේ නැහැ දේශනා කරන්න. කරේ පින්නේ ලැප්ටොප් එක ඉස්සරහින් තියාගෙන ස්ක්‍රීන් එක දිහා බලාගෙන දේශනා කරා. හිතින් මවාගත්තා මේ දේශනාව කවුරු හරි ඇහෙන කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ. ආන් ඒ කෙනාට මේ ධර්ම අවබෝධ වෙත්වා කියලා. මේ ලැප්ටොප් එකක් දිහා බලාගෙන දේශනා කරා. ඉතින් මට ලැප්ටොප් එකක් දිහා බලාගෙන දේශනා කරන්න පුළුවන්. ඔබට බැරිද ටීවී එක ඉස්සරහා වාඩිලා කරන්න? රබර් ගහක් ඉස්සරහා හරි කියලා කරන්න බැරිද? ගෙදර බල්ලව තියාගෙන කියන්න බැරිද? උන් ඉඳා ගන්නෙත් නෑ පින්වතුනි. දර ඔබේ අවධානය කරන්නේ හැම කිහිම ප්‍රශ්න නෑ. ඌ අර කන්තුණෙන් බනහන්නේ නෑනේ. හොඳ අවධානයෙන් වහන් ඉදී. ඒකයි හොඳ භාවනාව පින්නේ ධර්ම දේශනා කරනවා කියන පුදුම විදිහට හොඳ භාවනාවක්. හරිද? දැන් එතකොට එහෙනම් මම කරන්නේ මං කරන දේ ඔබට කියන්නේ. ඒ දේවල් ඔබට හොඳයි කියලා හිතනවා ඔබත් කරලා බලන්න. මොකද මේකෙදී ඉන්නේ ප්‍රතිඵල තියෙනවා ඒකාන්තයෙන්. හොඳට පින්නේ මේ භාවනාව වැඩෙන බව කියලා තේරෙනවා. දැන් මම මේ කියන්නේ මගේ විශේෂත්වයක් නෙමෙයි. ඔබ හොඳට තේරුම් ගන්න එහෙම එකක් ගැන නෙමෙයි මම මේ කතා කරන්න කියලා. මොකද මේ මම මේ ඔබට කියන්න හදන්නේ ක්‍රමේ හරි කියලා. ක්‍රමේ හරිනම් කවුරු කරාම විතරද ඒක හරියන්නේ? කවුරු කරත් හරි. ක්‍රමේ හරිනම් පින්නේ කවුරු කරත් හරි. එහෙනම් කවුද කරන්න කියන එක වැදගත්ද? කවුද කරන්න කියන එක ගැන සත පහකටවත් ගණන් ගන්න එපා. මොකද මම කරා කියලා ඔබට ඇති වැඩේ මොකක්ද? වැඩක් නැහැ නේද? මතකද අපි ගිය සතියේ ඇහුවා ප්‍රශ්නයක් අර යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා හොඳ රසවත් පුඩින් එකක් හැදුවා කාලා කෑවට පස්සේ මොකද බහන්නේ? මේ කවුද මේක හැදුවේ? ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහන්න තියෙනව නේද? මොකද අහන්නේ? කොහොමද මේක හැදුවේ? ඔබ කවුද කියලා මේක හැදුවේ කියලා අහන්නේ ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕන නිසා නේද? ඒක අහගෙන ඔබත් ගිහිල්ලා හදන්න. එනම් දිනාන් ඒ වගේ මම කරන දේක් හෝ අපේ ස්වාමීන් වහන්සේලා කරන දේවල් ඔබත් එක්ක කියන්නේ අපේ විශේෂත්වයක් ගැන කියන්න නෙමෙයි. මොකද ඔබත් මේ ටික කරොත් ඔබටත් ඒ ප්‍රතිඵල තියෙනවා. වැටහුණාද කියන කාරණාව? හරි. එහෙනම් අපේ විශේෂත්වයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ දහම සංදිප්තිකයි. දහම් පින්න හැමෝටම කරොත් පාර හරි. සත්‍යයේ විසුද්ධියට පින්වතුනි දේශනා කරපු මාර්ගය මොන සත්‍යයක ඕකසෙන් ගියත් එළියට එන්නේ සත්‍යත්වෙන් මිදිලා. ඒකයි ස්වභාවය. එතන මම ඔබට කිව්වේ පින්නේ දැන් මේ මම යානාවක් මෙන් ආරිමෛත්‍රි වඩන ක්‍රමය මම ඔබට මේ කියන්න හදන්නේ. එදත් මම ඔබට කිව්වා මම කෙටියෙන් මතක් කරලා අපි පොඩ්ඩක් බලමු මේ දහම් අපි එදා කතා කරපු කොටස කොහොම මේකට ගලපගන්නේ කියලා. මොකද අපේ ස්වාමීන් වහන්සේලා කීප නමක් කළා මාගෙන් ඇහුවා. ස්වාමිනී මේ දැන් අපි හැමදාම දින ආරිමෛත්‍රි වඩනවා. ඔබට කියන දේවල් අපි කරලා මිසක් වෙන දේ ඔබට කියන්නේ නැහැ කරන්න කියලා. අපි හැමදාම ආරිමෛත්‍රි වඩනවා තියෙනවා. අඩුම තරමේ පැයක්වත් ආරිමෛත්‍රි වඩනවාමයි අනෙක් භාවනාවට අමතරව. ඒ කියන්නේ එක තැනක වාඩිලා තියෙන අඩු තරමේ පැයක් ආරිමෛත්‍රි වඩනවා. ගුරුහාමුදුරන් වහන්සේ අපිට කියලා තියෙන්නේ එක ආරිමෛත්‍රි හිතකින් පින්වතුනේ මුළු විශ්ව ධාතුම සූපපත් කරන්න පුළුවන්. දැන් එන හිතල බලන්න මේන ස්වාමින් වහන්සේලා. ඔබ අපි හැමෝම එකතු වෙලා දවසකට විනාඩි 15ක් ආරිමෛත්‍රි වැඩුවොත් පින්දින මෙතන ඉන්නව නම් 1000ක් මේ වනාහන පිරිසත් ඔක්කොම එකතු කරාම 1000ක් කියමු. පින්දින එක ආරිමෛත් හිතකින් මේ විශ්ව ධාතුව සූපපත් කරන්න පුළුවන් නම් එහෙනම් අපි 1000 දෙනා එකතු වෙලා විනාඩි 15ක් වැඩුවොත් එහෙනම් කොච්චර ශක්තියක් ඇද්ද ඒකේ? ඒ ශක්තිය උදසාම විතර නෙමෙයි මේ කරන්නේ. තමන් විමුක්තිය සැකසෙනවා පින්දින මොහොතක් මොහොතක් ගානේ. තමන්ගේ නිවන කරගන්න අතරේ තව කෙනෙක්ගේ නිවනට උදව් වෙනවා. ඒ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිත කටයුතු කිරීම ක්‍රියාවට නැංවීම. ඉන්සාව බත් කරන්න. එතකොට අපි එක කරන්නේ පින්වතුනි, දේශනාව කහනකොට හොඳ අවධානයෙන් දේශනාව අහන් ඉන්නවා. එතකොට ඒක මම හැදෙන ක්‍රමය ගැන කියන දේශනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෑ වීම ගැන කතා කරන දේශනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය ගැන කියන දේශනාවක් වෙන්න පුළුවන්. මොකක් හරි කමක් නැහැ. දේශනා වහගෙන පින්දින කරන්නේ ප්‍රඥා යුදේ හොඳට තියුණු කරගන්නවා. හොඳට ප්‍රඥා යුදේ තියුණු කරගෙන මොකද කරන්නේ? ගිහිලා ආරේ මෛත්‍රී වඩනවා. අපේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා අහපු ප්‍රශ්නේ ස්වාමිනි මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර 1000න් මිදෙත්වා කියලා. ඊට පස්සේ කියනවා සංසාර බැම්මෙන් මිදෙත්වා කියලා. ඊට පස්සේ කියනවා සංසාර අඳුරෙන් මිදෙත්වා කියලා. ඊට පස්සේ කියනවා සංසාර කතරින් මිදෙත්වා කියලා. ඔය එක එක જાති දේවල් කියන ඇයි මොකක් ඇයි එහෙම කියන්නේ? ඒ ඔක්කොම එකයිද? ඔක්කොම වෙනස්ද එතකොට? මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්නම්කෝ. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධයේ සංඛ්‍යාවෙන් කීයක් තියෙනවද? 84000ක් තියෙනවද? ඔක්කොම එකයිද? ඔක්කොම වෙනස්ද? එකම තැනට පාරවල් ගොඩක් නේද ඔය තියෙන්නේ? ආන් ඒ වගේ. ආර්ය මෛත්‍රියේ පින්වතුනේ මමද සීල ලෝක සීල සත්‍යය සංසාර 1000න් මිදෙත්වා කියලා කියන්නේ එක පාරක්. සංසාර බැම්මෙන් මිදෙත්වා කියලා කියන තව පාරක්. මම ඔබට එකක් දෙකක් අරගෙන පැහැදිලි කරලා දෙන්නම්. මොකද ඇයි ඒකට සංසාර බැම්ම කියලා කියන්නේ කියලා. ඇයි සංසාර 1000 කියලා කියන්නේ කියලා. ඇයි සංසාර අඳුර කියලා කියන්නේ කියලා. ඇයි සංසාර රෝගය කියලා කියන්නේ කියලා. එක එක්කෙනාට ගෝචර වෙන විදිහ වෙනස් වෙනවා. ආන් ඒකයි ගොඩක් තියෙන්නේ. එහෙම නැත්නම් ඔය එකක් ගත්තත් ඔය තියෙන කර්මස්ථානයක්. ඔබ කියනවා ආරිමෛත්‍රි කියලා කියන්නේ කර්මස්ථානයක් කියලා. ආරිමෛත්‍රි භාවනාව කර්මස්ථානයක්. ඔව්. හරි. ඒක ඇතුළේ තියෙන එක පේලියක්. ඒක කර්මස්ථානයක්. එහෙනම් අර මමද සිල් ලෝක සිල් සත්‍යව සංසාර 1000 මිදෙත්වා ඉඳන් නිවනම නාතයි නිවන මෙත්තකල වාන්තිම ඩිවර කරන්නේ ඒ ඔක්කොමත් කර්මස්ථානයක් තමයි. ඒකේ තියෙන හැම පේලියක්ම පින්දින කර්මස්ථානයක්. ඔබ එක පේලියක් ගත්තත් අරිහත්ය දක්වා වඩන්න පුළුවන් ඕක. ඇයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නොයල්ම නාතයි ඔය ඔක්කොම එකද දෙකද? 84000 එකද දෙකද? ප්‍රශ්න උත්තර දෙන්න බෑ. හැබැයි ඔය හැම එකෙම තියෙන පින්දින ගැඹුරක් තියෙනවා. අතහැරීම කියලා එතනින් නැවතුන්නේ නැහැ. නොයම කියලාත් කිව්වා. මිදීම කියලාත් කිව්වා. ওই තුනේ තියෙන අපේ අර්ථ තුනක්. අවංක කතාව නම් පින්විතනේ මට ඉස්සර මේක ගැඹුරු දැනුන්නේ නැහැ. මම මගේ කතාව ඔබනේ ඔබට කියන්නේ. මට ඉස්සර මේක ගැඹුරු දැනුන්නේ නැහැ. මමත් හිතුවා ඉතින් ඔය සංසාර 1000 ඊටse බැම්මත් කිව්වා ඊටse ගින්නත් කිව්වා ඉතින් ඔය ඔක්කොම ඉතින් එක වගේන්. ඔක්කොම ඉතින් හොඳ නැහැනේ හොඳ නැති දේවල් ටික ඔක්කොම දාලා තියෙ එකට කියලා. නෑ පින්නනේ. ඒකේ තියෙනවා පරම ගම්බීර ගැඹුරක්. ඒ ගැඹුර වැටෙන්න පටන් ගන්න පින්විතනේ ඕක වඩන්න වඩන්න. සහ හොඳට දේශනා ශ්‍රවණය කළා ප්‍රඥාව දිනු වෙන දිනු වෙන ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න පින්වතුනි මම මතකද ටී අකුර ගැන කතා කරා දැන් එකින් එක පල්ලෙහාට යන්නේ නැහැ පිටින් ඒක මම තෝරගෙන තිනු එකක් එක පාරක් ආරි මෛත්‍රිය හරියට අම්මගෙන් මුල්ම බතවට මේ ලෝකෙට ආවට පස්සේ ගත්ත පළවෙනි ආහාරයේ කිරි වගේ නිවනට නැඹුරු වෙන පටන් ගත්තට පස්සේ මගේ ගුරුවරයා මට දුන්න පළවෙනි ආහාරය තමයි ආරි මෛත්‍රිය. කර්මස්ථානයක් විදිහට. එදා ඒක රහ වැටුණ පින්වතුනි. එදා ඉඳන් දිගට මේක තමයි. පිටින් එට වෙන වෙන කර්මස්ථාන වඩලා තියෙනවා. නම මට හොඳටම දැනෙන එක පින්වතුනි. එදා මගේ තොලකට ගෑවේ ආරි මෛත්‍රිය. මම ආයිනු ආයිනු කියන ඉගෙන ගත්තේ ආරි මෛත්‍රිය. බොහෝ දෙනෙක් එහෙම ඇති. ඒ වගේ එනිසා පින් මේ ආරි මෛත්‍රී ආනිසංස ගැන ඔබ වෙනම අහලති සුඛං සූපති සුඛං පටිබුඤ්ජති න පාපකං සුපිනම් පස්සති මනුස්සයොන්ට ප්‍රිය වෙනවා අමනුස්සයොන්ට ප්‍රිය වෙනවා ඔබ පීඩාවට හිංසාවට පත් කරන්න බෑ උල් කටු දේවල් ඇනෙන්නේ මාර්ගඵල ලබාගෙන පින් නිවන සාක්ෂාත් කරගන්න බැරි වුණොත් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ කියන්නේ කාම ලෝකෙන් බින්න ඔබට සදාහරම නිදහස් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒකම මදයි පින්තුනේ. ඉතින් ඕන නෝකින් කීපයක් අපි කතා කරමු. මම එදා අපි ඔබට මේ ආරි මෛත්‍රී යානාවකම වඩන්න කියලා මුලින්ම කතා කරපු දවසේ මම ඔබට කිව්වා සතියක් කරලා බලන්න කියලා. කරපුවා ඇති. මම කරලා බලන්න කියලා කිව්වේ අහගත්ත කාරණාව gedara ගිහිල්ලා දැන් ආරි මෛත්‍රී තුලින් වඩා දැන් ඔබ මගෙන් ඇවිල්ලා ඇහුවොත් එමේ ස්වාමිනේ මට කර්මස්ථානයක් දෙන්න කියලා. බොහෝ විට මම නම් ඔබට කියන ආර්යමෛත්‍රිය වඩන්න කියලා. හොඳට බණ ටික අහන්න. ප්‍රඥා දියුණු කරගන්න. ආර්යමෛත්‍රිය වඩන්න. බණ අහනකොට ප්‍රඥා ආයුධය දියුණු වෙනවා. හොඳ උල වැටෙනවා ඒකේ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? ආර්යමෛත්‍රිය වඩන්න. මට නම් ඒක ප්‍රතිඵල තියෙනවා. එතකොට අර යානාවක් මේ වඩනවා කියන එක මම කරන්නේ පින්වතුනේ. ආර්යමෛත්‍රිය කියලා කියන්නේ මගේ වාහනේ නම් අර ගේම් එක ගහපු කාලේ racing game ගහපු කාලේ කාර් එක වාහනේ වගේ නම මම කරන්නේ දේශනාවෙන් අහගත්ත කොටස් අරගෙන ඒකට හයි කරලා බලනවා පරණ කැලිය අයින් කරනවා ලුක් කැලලක් හයි කරනවා දැන් ඇක්සලරේටරේ පාගලා බලනවා කොහොමද මේකේ සද්ද කියලා කොහොමද මේක වේගෙන් යනවද කැරකෙවම ඉක්මනට කැරකෙනවද වැටෙනවද නැද්ද අන්න ඒ වගේ පින්දි මම ආරි මෛත්‍රී වඩන්නේ ආයෙත් මම මේ කියන්නේ මගේ විශේෂත්වය ගැනද මේ කියන්නේ එහෙම ගත්තොත් ඔබ මොඩයි එහෙම ගන්න එපා මොකද කරන එක නා කවුද කියන එක වැඩක් නැහැ අදාළ නැහැ කරන ක්‍රමයයි වැදගත් කවුද නෙමෙයි කොහොමදයි වැදගත් හරි අපි පොඩ්ඩක් කතා කරලා බලමු බින්දුනි මොකද්ද මේ සංසාර 1000 කියලා කියන්නේ කියලා එතකොට ඔබ මේක විතරක් හරියට තේරුම් ගත්තත් බින්දුනි මම ඔබට කියන්නේ gedara ගිහිලා වඩන්න බින්දුනි මේ සතිය සංසාර 1000 මිදෙත්වා කියන එක අපි දෙකක් තුනක් පුළුවන් වෙලා තියෙන විදිහට කතා කරමු ඇයි සංසාර 1000 කියන්නේ ඇයි සංසාර රෝගය කියලා කියන්නේ ඇයි සංසාර බැම්ම කියලා කියන්නේ ඇයි සංසාර අඳුර කියලා කියන්නේ ඇයි සංසාර කතර කියලා කියන්නේ? ඇයි සංසාර සයුර කියලා කියන්නේ? අපි එකක් දෙකක් කතා කරලා බලමු. දැන් මම ඔක්කොම කියන්නේ නැහැ ඔබට. ඒක නෙමෙයි ගුරුවරයෙක්ගේ ස්වභාවය වෙන්න ඕනේ. නේද? හරි ගුරුවරයෙක් නම් පින්වතුනි ඔබට කියලා දෙන්න ඕනේ ඉගෙන ගන්න විදිය. මිසක් උගන්වන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඉගෙන ගන්න විදිය කියලා දෙන්න ඕනේ. එතකොට ගුරුවරයා හිටිය නැතා ඔබට බලන්න ඔබේ වැඩේ කරගන්න. එහෙනම් ඔබ මංගවට ආවොත් ඉබහයි කියාගෙන පළවෙනි දවසේ වතුර ටිකක් දෙයි. ඕන් ওই ටික බොන්න කියලා. ඊළඟ පාර ඔබත් ආයේ වතුර ඉල්ලන් ආවොත් මං කියන්නේ නෑ නෑ. වතුර හොයාගන්න ක්‍රමය මෙන්න මේක. ඔබට ඕන නම් ගිල හොයාගන්න. ආයෙම වතුර දෙන්නේ නෑ. එකපාරක් දුන්නද? දැන් වතුර ඕනේ තව. එහෙනම් ගිල හොයාගෙන බොන්න. මොකද දෙවෙනි දවසෙත් වතුර දුන්නොත් තුන්වෙනි දවසෙත් මොකද කරන්නේ? වතුර ඉල්ලන් යනවා. එතකොට මම නැති දවසට මොකද කරන්නේ? දැන් ඒක තිබහේ මැරෙනවනේ. එහෙනම් ඉතින් ගුරුවරයෙක් ඔය කියන ක්‍රමය අනුගමනය කරන්නේ තමන්ගේ ගෝලයා ගැන තියෙන අනුකම්පාවටම නෙමෙයිද? මොකද මම නැති වුණත් උඹට යැපෙන්න ක්‍රමයක් තියෙනවා. හරියට දෙමාපිය දරුවන්ට මිල මුදල් දේවල් හම්බ කරලා දෙන්න. අපි නැති දවසට උඹලා යැපෙන්න ඕන. ඒක දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. අපි නැති වුණත් උඹලා යැපෙන්න ක්‍රමයක් තියාගන්න ඕන. අන්න ඒකයි පිටු. මේක දාලා දෙන්නද කරනවායි. ඔබට හොඳට වැටහී තියෙනතුනේ මේ ආරි මෛත්‍රිය තුල ගැබ් වෙලා තියෙන්නේ අපි මේ කතා කරන දහම් න්‍යාය කියලා. දහම් න්‍යායම අපි කියන්නේ වැඩෙන්නේ. ආරි මෛත්‍රිය වැඩද්දී. වෙන මොකක්ක වැඩෙන්නේ නැහැ. දහම් න්‍යායම වැඩෙන්නේ. මාතකද ජීවත් වීම කියන එකට ඔබට ජීවත් වීම කියන එක කවුරුර ඇවිත් මොකක්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ? මේ පවතින පැවැත්ම කියලා කියන්නේ මොකක්ද කියලා අපි බදාද කතා කරන්නේ නේද? බොහොම සරල ඔබට ඒක කියන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඔක හරියට පින්න හරියට මලක මල් පෙති තුනක් වගේ. මම ඇඳලා පෙන්නන්නම් ඔබට. මලක මල් පෙති තුනක් වගේ පින්නතුනේ. ඉතින් මේ මලේ තියෙන නටුව. නටුව දෙකේ තමයි තියෙන මේ මල පෝෂණය වෙන්නේ. නටුව දෙකේ මල පෝෂණය වෙන්න පින් මේ මල් පෙති හොඳට විහිදිලා පැතිරිලා ඒක ලොකු වෙන්න පටන් ගන්නවා. මල පෝෂණය වෙන්න පෝෂණය නටුව දිගේ. නටුවට ගිහිල්ලා සිනිනෝ මිසක් ඔය මල් පෙති වල රවුම් ගහලා වැඩක් නැහැ. ඔයාල ගැඹුරු හොයන්න කියොත් වින්දනේ තිය ආයේ කෙලවරක් යනකම් ගැඹුරක් හොයන්න පුළුවන්. මම මේ ඒක විදිහට ඔබට සරල කළ මේ කියන්න උත්සාහ කරනවා. ඔබ වඩන්න තින්නතනි මම මේ කියන දේ කරන්නකෝ. ඒකයි මට ඕනේ ඔබට මන් දන්න ඔක්කොම ටික කියලා දෙන්න නෙමෙයි. මට ඕනේ පින්තුනි අද මට යමක් වැටහිලා තියෙනවා නම් ඒ දේ වටහා ගන්න ක්‍රමය ඔබට කියලා දෙන්න. ඒක සාධාරණද නැද්ද? ඒක තමයි විය යුත්තේ. මට වැටහිච්ච ටික ඔබට කියලා හරියන්නේ නැහැ පින්තුනි. එතකොට මම නැති දවසට මොකද කරන්නේ? මම වටහාගෙන තියෙනවා නම් යමක් අවබෝධ කරගෙන තියෙනවා නම් යමක් තියෙන ඒ දේ ඔබත් අවබෝධ කරගන්නේ කොහොමද? ආන් ඒ ක්‍රමය කියලා දෙන්න. හරි. එදා අපි බෝඩ් එකේ ඇඳපු ටික ආයෙ පාරක් ඇඳලා බලමු. නම් මේක හොඳට බලන්න. ඉස්සලා බලන් එන්න. ලියන්න හදිස්සි වෙන්න එපා. ඉස්සලා බලන් එන්න. මොකද හේතුව ආයෙත් ඔබ ලියද්දි පින්න අවධානය කැඩෙනවා. ඒතර ඔබ ලියන වෙලාවට මං අඳින එක ඔබට පේන්නේ නැහැ. හොඳට අවධානයෙන් අහගන්න. වෙන දේවල් වලට අවධානය දෙන්න නැතුව. ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේක විදිහට වතක්. වතක් කියලා කියන්නේ පවත්තන දෙයක්. වෘතයක්. වෘත සමාදන් වෙනවා කියලා බහලා තිනේ. බලු වෘත, ගව වෘත. ඒතර බලු වෘතේ සමාදන් වෙච්ච කෙනා කරන්නේ පින්වතුනි මුළු ජීවිත කාලයක්ම කවුරු වගේ ඉන්නවද? බල්ලෙක් වගේ ඉන්නවා. වෘතයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්නේ. එක ලක්ෂයක් තියෙනවා. අරය ඊට පස්සේ ඔන්නෝම එකක් නිරුතයක් කියලා කියන්නේ. මට හරියට අඳින්න බෑ මේකේ. ඔන්නෝම එකක් නිරුතයක් කියලා කියන්නේ සර්කල් එකක්, රවුමක්. ඒ කියන්නේ මෙන්න මෙතන මධ්‍ය ලක්ෂය කරගෙන, කේන්ද්‍රය කරගෙන මේක ඉඳන් තමයි පිටින හැම දෙයක්ම කරන්නේ. ඒ කියන්නේ දැන් තමන්ගේ අරමුණ වෙලා තියෙන මෙන්න මේක. නේද? ඒකයි අර වෘතයක් කියලා කියන්නේ. ඒතර බලු වෘතයක් රකින්න කෙනා අපි කියන්නේ කන්නේ බල්ලෙක් වගේ. ඔන්න කන එක. යන්නේ බල්ලෙක් වගේ. ඉන්නේ බල්ලෙක් වගේ. නිදාගන්නේ බල්ලෙක් වගේ. ඔය වගේ කියන්නේ එක එක જાති දේවල් තිනවා. ඔක්කොගෙන් මම කියවන්නේ බල්ලෙක් වගේ කියලා. එහෙනම් මේ බල්ලා කියන එක තමයි මේ මැද තියෙන්නේ. ඒක තමයි තමන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. අන්න එතන කේන්ද්‍ර කරගෙන තමයි තමන්ගේ මුළු ජීවිතාම ගත කරන්නේ. ඔකට තමයි වෘතයක් කියලා කියන්නේ. වතක්. එහෙනම් ජීවිතය කියලා කියන්නේ තියෙන ඔය වගේ එකක්. යමක් කේන්ද්‍ර කරගෙන ආන් ඒක වටේ කරන වැඩපිළිවෙලක්. දැන් බලන්න. දැන් ඔබ දන්නවා ආර්යයන් වහන්සේලා දකින දුකයි අනාර්යෝ විඳින දුක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. අපි දවස් කතා කරා චතුරාර්ය සත්‍ය සහ චතුරු අනාර්ය සත්‍ය කියන දෙක සම්බන්ධයෙන්. චතුරු අනාර්ය සත්‍ය ගැන අපි හැමෝම හොඳට දන්න කියන එක. යමක් ඕනෑ වීම නෙමෙයි පින්වතුනි අනාර්ය දකින දුක. දකින්නේ නැහැ නේ ඒගොල්ල දුක. ඒගොල්ල දුක මොකක් කරනවා? විඳිනවා. දුක විඳිනවා. දුක විඳින්න සිද්ධ වෙන්නේ පින්වතුනි මුලින්ම තමන්ට ඕනේ දේ නැතිකොට. ඒකෙන් ළමයි අනන් පොඩි කාලේ ඉඳන් මොකද්ද කිව්වේ? ඇඬුවේ පොඩි එකා ඕනේ කියලා. ඒ කියන්නේ ඕනේකම නෙමෙයි අර තිබ්බ ප්‍රශ්නේ. ඕනේ දේ නැතිවීමයි තිබ්බ ප්‍රශ්නේ. ටොපි ඉල්ලලා ඇඬුවා. සෙල්ලම් කරන්න ඕනේ කියලා ඉල්ලලා ඇඬුවා. යාළුවොත් එක්ක ඉන්න ඕනේ කියලා ඉල්ලලා ඇඬුවා. ගෙදර යන්න ඕනේ කියලා ඉල්ලලා ඇඬුවා. ඒ කියන්නේ යමක් ඕනේ වුණා ඒ දේ නැහැ කී කිය ඇඬුවා. එහෙම නේද? එහෙනම් චතුරු අනාර්ය සත්‍යයේ පින්වතුනේ පළවෙනි එක තමයි නැතිවීම. නැතිවීමේ දුක. ඔකර අපි කියනවා ශෝකය කියලා. හැබැයි ශෝකය විතරක් නෙමෙයි. දැන් අනන්න එක දරුව සතුටින්ද කරන්නේ? අනන්නේ ඇයි? ශෝකය නිසා. මොනද නැන්නේ? ඒකේ අඬන්නේ. අනන්න එක සතුටින්ද කරන්නේ? නෑ, මූණත් රතු කරගෙන. ඔබ තරහ ගන්න බින සමාල්ලාට. ඔබ තරහ ගන්න සතුටින්ද? නෑ. තරහෙන් ඉන්නවා කියලා කියන්නේ සතුටින් ඉන්න එකක් නෙමෙයි ඒක. ඔබ කියන්නේ නැත්නම් මාව තරහ ගස්සන්න එපා. ඉතින් තරහ කියන එක සතුටින් කරන දෙන්න එන මොකද කියනවා? මාව තරහ ගස්සා. ඕකනේ කියන්නේ තරහ ගස්සන්න එපා කියලා කියන්නේ. තරහින් ඉන්නේ කැමති නැති නිසා. හැබැයි තරහ කියනක ඔබ ඇති කරගන්නේ පින්වතුනි. නැත්නම් තරහ කියනක ඔබේ හිතේ ඇති වෙන්නේ ඔබට දැමක් නැති වුණාට පස්සේ ඒ නැති දේ ලබා ගන්න කරන අරගලයක් වෙයි තියෙන්නේ. සරලව කියොත් අபிසංකාරය. එහෙනම් අபிසංකාර කියන දුකත් පින්වතුනි දැනෙන දුකක්ද නැද්ද? දැනෙන දුක. අபிසංකාර දුකත් වෙන්නේ දැනෙන දුකක්. එතන මේකට එකතු වෙනවා නම් අபிසංකාර දුක. අபிසංකාර කරලා පින්නේ යමක් ලබා ගන්නවා. පොඩි එකක් සෙල්ලම් බඩුවක් ඕනේ වුණා. ද මෙතන පොඩි අය නැද්ද? අපි ඔක්කොම කවුද? පොඩි අය තමයි. එදා පුංචි කාලේ සෙල්ලම් කාරයකට ඇඬුවා, ලොකු වෙලා ඇත්ත කාරයකට ඇඬුවා. ඔච්චර වෙනසකට තියෙනවා. පොඩි කාලේ සෙල්ලම් කාරයක නැහැ කියලා ෂෝකෙටපත් වුණා. ඊට පස්සේ අඬලා මේක ලබා ගත්තා. අදත් ලොකු කාරයක නැහැ කියලා ෂෝකෙටපත් වුණා. දැන් අඬන්නේ අඬල වැඩක් නැහැ. නමුත් ඒ වෙනුවෙන් මහන්සිලා සංවිහම්බ කරලා මොකක් හෝ දෙයක් කළා ඒක ලබා ගන්නවා. ඒ කරන්න ඕන ටික සතුටින් කරනවා කියලා කියන්න බෑනේ. ඒක මහ දුකක් වෙන උතුනේ. ඕවර් ටයිම් වැඩ කරන කවුරු සතුටින් කරන්නේ නැහැ. සල්ලි හම්බ කරගෙන බැංකුවක් ගන්න ගිහිල්ලා එක්ක බැංකුවේ සල්ලි තැම්පත් කරන්න හෝ වේවා නැත්නම් ලෝන් ගන්න හෝ වේවා. ඔබම කියන්නේ මේ එක එක ආගාව ගිහිල්ලා පීචන් වෙන්න මට බෑ. ඇයි ඒ වචනේ පාවිච්චි කරන්නේ? සතුටින් කරන දෙයක් නිසාද? නෑ, කීයක් හරි හොයා ගන්නවා කියලා කියන්නේ පුදුම දුකක්. සරුට වඳින්න ඕනේ, මුන්ට වඳින්න ඕනේ, මට ඕන දේ ලබා මොන කරදරයක්ද මන්ද? ඔබම කියන්නේ පොලිං වල ගිහලා හිටන් ඉන්න ඕනේ, අර ෆෝම් එක අරයගවට අසං කර ගන්න ඕනේ, මෙයාගවට අසං කර ගන්න ඕනේ. ඔය ඔක්කොම දුක්. ඔය දුක් විඳින අපි ඕන තරම් ජීවිතේ විඳලා තියෙනවා. ඉස්කෝලේ යන එක සතුටින් කරාද කවුරුත්? අර බෑග් එක කරේල්ලගෙන? නෑ. ඉස්කෝලේ ගියා. ඒ ඉස්කෝලේ ගියපෙන ඉස්කෝලේ ගිහිල්ලා ගියාට පස්සේ කරන ටික නිසා යාළුවෝ හම්බෙලා යාළුවොත් එක්ක ඉන්න පුළුවන් ඒ ටික නිසා. එහෙනම් ඒ කරන දේ සතුටින් කරන දෙයක් නෙමෙයි. අபிසංකාර දුක. ඊට අමතරව පින්දිනේ කොහොම හරි ඔබ කරලා ඒක ලබා ගත්තට පස්සේ දැන් ඔබට මෙතුවක්කල් තිබෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ දේ පරිස්සම් කරගන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ නැහැ නැති දේ. ඔබට නැති කාර් එකක් පරිස්සම් කරන්න ඕනද? නැහැ. තියෙන කාර් එක විතරයි පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් බය. මේ දේවල් පිටින් මෙයා විඳිනවා. මේවා දුක් විදිහට දකින්නේ. මෙයා විඳිනවා. මේ දුක් විඳිනවා. මේකේ තියෙන පීඩාව, මානසික අසහනය, ඒ දැනෙන ව්‍යාකූල ස්වභාවය පිටින් මේ ඇතිපදම් විඳිනවා. නැමෙ පරම ගැඹුරු හරය කියන්නේ නිින්ද යන්න දෙන්න එපා මේ වෙලාවේ අපරාදේ. ඔබ උදේට කිය හොඳට ඇහැල්ලා අහගෙන හිටියා. ඒකරේ ඔබේ කෙත සැකසුවා. මේ ටික කියලා දෙන්න. දැන් ඉඳන් දෙන්න එපා, හරි අපරාධයක්. මොකද ඔබට දහම අවබෝධ වෙනවා නම් අවබෝධයෙන් පිදෙන්නේ මේ තුලින්. ඒ නිසා මේ වෙලාවෙන් ඉන්දියන දෙන්න එපා. මේ වෙලාවට ඔබ සසර කරගත් ආර්ය පුවාද පිදෙන්නේ ඔබට පළ දෙන්න නැන්නේ. දැන්. හරි? සසර කරගත් පින් ඔබට ඕනෙ වෙන්නේ දැන්. ඇහැරලයින්. මේක හොඳට අවධානයෙන් අහන්නේ. නැත්තම් මේ වෙලාවෙන් ඉන්දියන දෙන්න එපා හරි අපරාධයක්. නැගිටලා හරි කමක් නැහැ මූණ හොදගෙන හරි කමක් නැහැ ඔළුවෙන් හිටගෙන හරි කමක් නැහැ පිදෙන්නේ මේක අහගෙන. අත්‍යවශ්‍යම ටික මේ කියන්නේ. එන නැති මේ දුක. එතන මෙයන් ඇහුවොත් එහෙම ඇයි මේ දුක ඇති වෙලා තියෙන්නේ කියලා. දැන් කියනවා ඉතින් නැති නිසා කියලා. නැති නිසා. එතන මෙතන දුක විඳින දුක අපි විඳින දුක කියලා කියමු. ඒක කියාගෙන යද්දී ඔබ උත්සාහ කරන්න පින්තුනේ සංසාරයේ දාහයක් වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න. මම අන්තිම උත්තරය දෙන්නම්. ඔබ බලන්න මං කියාගෙන ඇද්දි ගාන හදාගන්න. ඇයි සංසාරයේ රෝගයක් වෙන්නේ කියලා ඔබම හිතලා බලන්න. ඔය වෙන උපමා තියෙන්නේ. උපමාවයි උපමේයයි ගලපගන්න. මෙතන දින උපමේය 10 කියලා කියන උපමාව සංසාර කතර කියලා කියන උපමාව බැම්මක් කියලා කිව්ව උපමාව. ඒ කියන්නේ ස්වභාවයක්. ඒකයි මේකයි ගලපන්න උත්සාහ කරන ඔබ ඇක්ටිව්ලි කියන්නේ ක්‍රියාශීලීව සක්‍රීයව මේ කියන දේ කරන්. ඒතර ඔය නිින්ද යන ගතියට ලොකු දවුවක් වෙයි. දැන් ඔබට කරන්න දෙයක් තියෙනවනේ. යෝනිසෝ මනසිකාරය කරන්න. හරි ආය බලමු. ඕනෑවීම. ඕනෑවීම කෙනෙක් පිළිගන්නේ තමන්ගේ ජීවිතය ඇති වුණාට පස්සේ ඔබ નિરાයාසයෙන්ම වැටෙන තැන ඕන දෙ නෑ. උදාහරණයක් ඇටියට මේ පෑන නියමයි. නෑ ඕනේනේ. ඔබ ගාව නෑ. ඉතින් මං ගාව. ඉතින් මං ගාව. දැන් ඔබ ගාව නෑ. එහෙනම් નિરાයාසයෙන්ම වැටෙන තැන තමයි නෑ. ඕන දෙයක් නැතිකොට හිතට දැනෙන ස්වභාවයක් තියෙනවනේ. ඕන් ඔය ස්වභාවයට කිව්වා ශෝකය කියලා. හැමෝටම පැහැදිලි නේද ටික? එහෙනම් අපි ශෝකය. ශෝකය. ශෝකය කියන දුක් වේදනාව පින්වතුනි දරන් ඉන්න අමාරුයි කෙනෙක්ට. ඒ නිසා මොකද කරන්නේ? බොහොම ලස්සන දෙයක් හැදිලා තියෙනවා මේ ලෝක සත්‍යයට කරන්න පුළුවන්. මොකද්ද? අபிසංකාරය. අபிසංකාරය. අபிසංකාරය කරන්නෙම පින්වතුනේ අර ශෝකයෙන් නිදහස් වෙන්න. මොකද ඕනේ දෙයක් නැහැ. ඒක හරි පීඩාකාරී. දැන් ඒ දේ ලබා ගන්න. දැන් ඔබේ ජීවිතේ ඕන තරම් නැද්ද ඒකට උදාහරණ? මම කියන්න ඕනේ නැහැ. ඕන තරම් තියෙනව නේද ඔය? කේක් ඕනේ, කේක් gedera නැහැ. දැන් මොකද කරේ? ගිල කේක් අරන් ආවා. කට්ලට් කන්න ඕනේ. නමුත් කට්ලට් නැහැ. දැන් මොකද කරේ? කට්ලට් බැද්දා. ඇයි හැම වෙලාවෙම ප්‍රශ්නේ විදිහට දැක්කේ ඕනේ දෙ නැති එකයි. ඕන දෙ නැති එක නම් ඒ පීඩාව විඳින්න බැරි නිසා මොකද කරේ? අபிසංකාර. හිතින් හිතුවා, වචනෙන් කතා කරා, ක්‍රියාවෙන් කරා. ඔය ඔක්කොම කළා පින්වතුනි අන්තිමට කරේ ඔබ ඒ දේ ලබා ගත්තා. දැන් මොකද තියෙන ප්‍රශ්නේ? ඔබට ජීවිතේට ඇතුණ තව ප්‍රශ්නයක්. බය. බය. මොකද දැන් මහන්සිලා ලබා ගත්ත දේ පරිස්සම් කරන්න ඕනේ. මේ ලෝකේ තියෙන සනාතනික ධර්ම පින්වතුනි කොච්චර මහන්සිලා උදා කරගත්තත් මොකක් වෙනවද? වැය වෙනවම තමයි. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව පින්වතුනි උදා වුනේ ඔබේ කැමැත්තට නෙමෙයි නිසා. වැය වෙන්නෙත් ඔබේ කැමැත්තට නෙමෙයි. උදා වුනේ ඔබ ඒ වෙනුවෙන් හේතු සකස් කරපු නිසා. හේතු කියන දේවල් පින්වතුනි ඔබට සමහර හේතු ඔබේ ඔබ කැමති පරිදි සකස් කරන්න පුළුවන්. නමුත් කොච්චර කළත් ඒ හේතු පවතින කාලයක් තියෙනවා. ඊට පස්සේ ආයෙ හේතු වෙලා යනවා. ඒ නිසා අපර නිරන්තරයෙන් පින්දින අபிසංකාර කියන එක කර 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 ඉන්න වෙනවා. දැන් අනේක හිතලා බලන්න. ඔය එක දරුවෙක් පින්දින ගැන ඔබේ ජීවිතේ එක දරුවෙක් හිටපු කාලේ දරුව නඩත්තු කරන්න ඕනේ. දරුව දෙන්නෙක් කවට පස්සේ පෑ 24 වැඩි උන්නේ නැහැ නේද? එහෙනම් තියෙන කාලෙම දෙන්නට බෙදන්න උනානේ. එහෙනම් දැන් පළවෙනි දරුව ගැන බලද්දි දෙවෙනි දරුව ගැන බලන්න බෑනේ. ඒක දෙරුවින් දරුව ફોકસ කරන වෙලාවට පළවෙනි දැන් පළවෙනි දරුවගේ නැපිය මාරු කරන වෙලාවට දෙවෙනි දරුවගේ නැපිය මාරු කරන්න බෑනේ අනික් අතින්. ඒ කියන්නේ මේ හේතු ටික සකස් කරලා ඉවරලා තමයි අලින්ක එකේ හේතු සකස් කරන්න එන්න වෙන්නේ. ඒ හේතු ටික සකස් වුණාට පස්සේ ආර්ග වැය වෙලා ආවිලා. ඊට සායෙ මාරු කරනවා. ඊට සායෙ මේ පැතරන. එහෙන් මෙහෙන් පැන පැන ඉන්නවා. එහෙනම් ඔය වගේ 100ක් තිබ්බොත් එහෙම දේවල්. දැන් ඔබේ ජීවිතේ 100යි තියෙන්නේ. කොච්චර දේවල් තියෙනවද ඔබ මේන්ටේන් කරනවද? කොච්චර දේවල් නඩත්තු කරනවද හිතලා බලන්න. ඔබේ ජීවිතේ නඩත්තු කරනවනේ මේ. ඇයි ජිම් එකට යන්නේ? ඇයි අලුතරම ඉදලක් අරගෙන ගෙදර හරි මිදුල හරි අතු ගන්න පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් ඇඟට ඕනේ කියලා කියන්නේ කියනනේ. ඒතර බඩ ගිනුනහම කෑම හදනවා. ඔය ඔක්කොම නඩත්තු කිරිලි. කවුරු කැමැත්තෙන් බත් මුට්ටි තම්බන්නේ නැහැ. නවදේවා කරන්න වෙලා තියෙන උතරේ. එහෙනම් ගෙදර ඉස්සර ඔබ තනියෙන් කෑවනම් දැන් තව 3 දෙනෙක් ඉන්නවනම් 3 දෙනාටම කන්න සිද්ධ වෙනවා. දෙන සිද්ධ වෙනවා. එහෙනම් රස්සාව නඩත්තු කරන්න ඕනේ, කාර් එක නඩත්තු කරන්න ඕනේ, නෝනව නඩත්තු කරන්න ඕනේ, දරුවව නඩත්තු කරන්න ඕනේ, ගෙදර වැඩට ගෙනාවම නෝනහෝ ඒ කෙනාවත් නඩත්තු කරන්න ඕනේ. දැන් එනම් බලන්න ඔබට ඕන වෙන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන ඔය හැම එකක්ම ඔබ නඩත්තු කරන්න ඕනේ. ඕන වෙච්ච දේවල් නඩත්තු කරන තැනට අද පත් වෙලා තියෙන හේතුව තමයි ඕනේ වුණා එදා ඒක නැති නිසා දුකයි කියලා හිතාගත්තා. ඒ නිසා අපි සංකාරයක් කරා, දැන් ගෙදර ගෙනාවා, දැන් ඉස්සර නැති ප්‍රශ්නයක් දැන් තියෙනවා. නඩත්තු කිරීම. මොකද නඩත්තු කරනවා කියලා කියන්නේම පින්වතුනේ ඒක වැය වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකයි නඩත්තු කරන්නලා තියෙන්නේ. දෙයක් තියෙනවා වැය වෙලා යන්නේ. ඒක අපි කියන්නේ කතාවර කියන්නේ මේන්ටෙනන්ස් ෆ්‍රී කියලා. එහෙම දේවල් මේ ලෝකේ නැහැ. නෝ කියනවනේ මේන්ටෙනන්ස් ෆ්‍රී කියලා. හා ලෝක විනාශ වෙන දවස රෝග විනාශ වෙන්නේ නැද්ද? මේන්ටෙනන්ස් ෆ්‍රී හා. ලෝක විනාශ වෙන දවස රෝග විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙනවනේ. එහෙනම් මේන්ටෙනන්ස් ෆ්‍රී දේවල් මුකුත් මේ ලෝකේ නැහැ නේද? ඔය සමහර ගොඩනැගිලි ශාස්ත්‍රයේ සමහර පිරිස් කියන්නේ මෙන්න මේකෙන් වහලේ හැදුවොත් zero maintenance. එයා නෑ කවදාවත් මුකුත් වෙන්නේ නෑ. එහෙම ඒවා මේ ලෝකේ තියෙන විදිහක් නෑ පින්වතුනි. මේ ලෝකේ තියෙන විදිහක් නෑ හැම දේවල්. තියෙයි යම් කාලයක්. ඒ යම් කාලයක් තියෙන්නේ කොහොමද? ඒ කාලය තුලදී වැය වෙලා යන ටික බලලා ඒගොල්ලෝ ඒ වෙනුවෙන් හේතු කලින් සකස් කරලා තියෙනවා. අච්චර කාලයක් පවතින්නේ. ඒතර එච්චර කාලයක් තුල පින්නේ වැස්සට හේදි හේදි යන කොටසක් තියෙනවා නම් එහෙනම් ඒ කාලය තුලදී වැස්සෙන් හේදි හේදි යන කොටස දැන් අපි හිතමු අඩියක් කියලා. අපි හිතමු මොකක් හරි සීලිමක් ගහනවා. එතන වහලයක් ගහනවා කිය මොකක් හරි ගහන එක අඩියයි. අඩියක් ඝනකමයි. කෙනෙක් කියනවා මේක අවුරුදු 10ක් පවතිනවා කියලා කල්පයත්න. ඔය අදහස් කරන පිටින් අවුරුදු 10ක් තුල ඒක හේදිලා යන්නේ නැද්ද? හේදෙනවා. නමුත් ඒ අවුරුදු 10ක් තුල කොච්චර හේදුනත් යන්තම් හරි තට්ටුවක් ඉතුරු වෙනවා පින්වතුනි ඔබ ඇතුළේ ඉන්න කෙනා තෙමෙන්නේ නැති වෙන්න. අවුරුදු 10කට ඇති වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒකයි කියන්නේ අවුරුදු 10ක් මේන්ටෙනන්ස් ෆ්‍රී කියලා. නමුත් මේන්ටෙනන්ස් ඕන් නැත්තේ නෙමෙයි. අවුරුදු 10 වැන්නට පස්සේ ආයෙ මේන්ටෙනන්ස් කරන්න ඕනේ. ඒක එහෙනම් බින්දේ හිතලා බලන්න. ඒ වගේ ඔබ තියෙන තරමක් දේවල් ඔක්කොම මේන්ටේන් කරන්න සිද්ධලා තියෙන දේවල්. මොකද හැම දෙයක්ම වැය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. උදා වුණා නම් යමක් ඒ ඒකාන්තෙම වැය වෙනවම තමයි. හරි. දැන් එනම් බලන්න ඒ වැය වෙනවා කියලා දැනගන්නකොට පිංගුද නැත්නම් වැය වෙන ස්වභාවයෙන් යුක්ත නිසා ඔබේ හිතේ බයක් හටගන්නවා. මේ බය හටගන්නේ පිංගුදනේ ආපවසරයක් මේක විපරණාමයට යන නිසා. ඒක එක්ක ස්වභාවිකව වැය වෙලා යන්න පුළුවන්. නැත්නම් හොර හතුරේ කරගෙන යන්න පුළුවන්. නේ? කවුරේ ඔබේ ඔබට සතු දෙයක් හොරගම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවිකව වැය වෙලා යන්න පුළුවන්. දැන් එනම් බලන්න ඕනෑවීම තියෙන තාක් කල් තින්ගතනේ ශෝකය තිබ්බා. ශෝකය විස ගන්න බැරි නිසා අபிසංකාර කරා. අபிසංකාර කරලා යමක් ලබා ගත්තා. දැන් ඒ දේ ඔබේ ජීවිතේ බයගෙන ආවා. මොකද ඒ ලබාගත් දේ විපරණාම ලක්ෂණ යුක්ත නිසා. ඒකම අපර කිය මේක නිකන් මලක් වගේ කියලා. දැන් ඔබ හිතලා බලන්න මේ මල් පෙති තුනක් කියලා. මේ දිනේ මැද තියෙන මොකද ඒ කියන්නේ? මලේ මැද කොටස මොකද්ද කියන්නේ? ඈ? මං? රේනු? නෑ රේනු නෑ මලේ මැද කොටස මොකද්ද? නම තියෙනවද? නම නැද්ද? ආ මරක මල් පෙති මොන? කලංකේද? ආ මොකද ඒක දන්නවනේ මැද කෑල්ල. මල් පෙති මෙහෙම තියෙනවනම් තුන් පැත්තට මල් පෙති තියෙනවනම් මැද තියෙන්නේ. ඒකට දැන් නටුව හයි වෙලා තියෙනවා. අග්‍රාහකේ. වෙන්නේ මන් දන්නේ. අන්න ඒ කෑල්ල. හරි? කොහමද මලේ පෙති හයි වෙලා තියෙන මැද කොටස තියෙන්නේ? ආන් ඒක. නේ දැන් ප්‍රශ්නේ පින්වතුනේ. ආර්ය දකින්න ඕනෝකනේ ප්‍රශ්නේ කියලා. නමුත් අනාර්ය ඕක දකින්නේ නැහැ ප්‍රශ්නේ විදියට. දැන් මේ ඕනෑවීම කියන්නේ දැන් මේ මල පින්න අපි උඩ අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම. මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. මෙතන තියෙන ඕනෑවීම මෙතන තියෙන ශෝකය අபிසංකාරය බය ඔබන මල් පූජා කරනලාට හොඳ කර්මස්ථානයක් වෙයි. නැමෙ පෝෂණය වෙන්නේ කොතනද මේ දුක? නටුව දෙකේ. නටුව දෙකේ තැන්දී මේක පෝෂණය වෙන්නේ. මේ මලට අවශ්‍ය පෝෂක පදාර්ථ ඔක්කොම ඉන්නේ මේ මෙතන ඉඳන් පල්ලෙහා ඉඳන්. හැබැයි ඕක දකින්න නැති කෙනා හිතන්නේ බින්දුතනි මේක ප්‍රශ්නේ. මේක ප්‍රශ්නේ. මේක ප්‍රශ්නේ කියලා. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ තුනටම මේ මල්පෙති තුනම පින්දුනේ පෝෂණය වෙන්නේ මේ මලේ මැද කොටසට පෝෂණය එන නිසායි. මලේ මැද කොටසට පෝෂණය එන්නේ පින්දුනේ මෙන්න මේ නටුව දිගේ පෝෂක පදාර්ථ ඒ මලට එන නිසායි. මෙන්න මෙතන තියෙනවා පින්වතුනි ආස්වාදයි සපයි සාරයි කියලා දෘෂ්ටිගත වීම. ඊට පස්සේ අපිට මේක තණ්හා වීම ඒ නිසා ඕන වීම. මල් පූජා කරනලාට අපිට මේක මානසිකාර කරන්න පුළුවන්. මේ මේක නේද මේ සිද්ධ වෙන්නේ කියලා. නටුවෙන් අල්ලගෙන මල තියද්දි මේ මල් පෙති තමයි බොහෝ දෙනෙක්ගේ බොහෝ දෙනෙක් දෙනෙක් කෙලින්ම ඇහැ යන්නේ කොතනද? මල් පෙති වලට. ඒ වගේ තමයි ලෝක සත්‍යය බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඒක තමයි ප්‍රශ්නේ කියලා. නෝ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ අර මැද තියෙන ඕනවීම පිටුතෝ. ඕනවීම කියන එක පවතින්නෙම අර මලේ තියෙන නටුවේ දිගේ පෝෂක පදාතුරට ඇදී එන නිසා. දැන් බලමු කොහොමද මමද සීල ලෝක සීල සත්‍යයෝ අපි එකක් ගමු. සංසාර දාහයෙන් මිදෙත්වා. ඔබ දන්නවා පිළිගන්නේ මේ සං කියලා ගන්නෙම අවිද්‍යා තෘෂ්ණා දෙක එකතුව. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා කිව්ව අවිද්‍යාවට. අවිද්‍යාව ඇතිවෙච්ච ගමන් තණ්හා වැටි වුණා. එන්න මෙන්න මේ දෙක එකතුව තමයි සං කියලා කියන්නේ. ඔන්න ඔය දෙකෙන් එකතු වෙලා තින් උතුනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. සාරයි කියලා ගත්ත අල්ල ගත්ත නම් දැන් ඕනෑවීම කියන ප්‍රශ්නය හටගත්තා. ඕක දකින් නැති සත්ත්ව කියන ස්වභාවය සත්ත්ව කියන කෙනා කියලා කියන්න බෑ. අපි කමන්නේ කිමොක සත්වයා කියලා. සත්වයා දකින් නැති තාක්කල් පින්වතුනේ මේ අවිද්‍යාව තණ්හාව තමයි ප්‍රශ්නය කියලා ඒ සත්වයා සැරිසරන්නේ. උත්තර හොයන්නේ මේ මැද තියෙන කොටසේද නැත්නම් මේ තුන හරහාද? මේ මැද මේ වටේ තියෙන මල් පෙති තුනේ නේද නිරන්තරයෙන් එයා කටයුතු කරන්නේ? මම කියන පින්වතුනේ කොච්චර අபிසංකාර කරොත්ද ඕනෑ වීම කියන ප්‍රශ්නේ නැති වෙන්නේ? කොච්චර කරන්නේ නැති වෙන්නේ? කොච්චර අபிසංකාර කරොත්ද සදහටම බය කියන ප්‍රශ්නේ නැති වෙන්නේ? කොච්චර අபிසංකාර කරොත්ද සදහටම ශෝකය කියන ප්‍රශ්නේ නැති වෙන්නේ? කවදාකවත් නැති වෙන්නේ නැහැ. කොච්චර බය දැනුනොත්ද ශෝකය අபிසංකාරය ආය කරන්න ඕනේ නැත්තේ? එහෙමයිකුත් නැහැ. කොච්චර ශෝකය දැනුනොත්ද අபிසංකාරය බය කියන ප්‍රශ්න දෙක එන්නේ නැත්තේ? ඒකත් නැහැ පින්තුනේ. කොටින්ම කියනවා නම් මේවා වැඩි වෙන්න වැඩි වෙන තුනේ මේ හැම එකෙන්ම වැඩි වෙනවා. එහෙනම් ශෝකය වැඩි වෙන තරමට අபிසංකාරයත් වැඩි වෙනවා. අபிසංකාර වැඩි වෙන තරමට බයත් වැඩි වෙනවා. බය වැඩි වෙන තරමට පින්න ආයි පරිණාමයට යද්දී ආය ශෝකය වැඩි වෙනවා. ශෝකය වැඩි වෙන තරමට අபிසංකාර වැඩි වෙනවා. අபிසංකාර වැඩි වෙන තරමට බය වැඩි වෙනවා. බය වැඩි වෙන තරමට ශෝකය වැඩි වෙනවා. දැන් අපිට තේරෙනවද මේක යන හැටි? එහෙනම් බලන්න ඉතින් මොහොතින් මොහොත මේ සත්වයාට මේ කියන චක්‍රයට ඉර වුණාට පස්සේ අර කලින් තිබ්බ නිදහස් මානසිකත්වය සුවය නැති වෙලා මොහොතින් මොහොත 10කටපත් වෙනවද නැද්ද? මහා 10කටපත් වෙනව නේද? මේ කියන ප්‍රශ්නේ තුල පින්දින මෙයා හිර වෙලා කැරකි ඉන්න තාකල් පුදුමාකාර 10ෙන් 10ට 10ෙන් 10ටපත් වෙනවා. දැන් බලන්න ඔබට තියෙනවනේ මෙතන 10. බය නැමැති 10, ශෝකය නැමැති 10, අபிසංකාරය නැමැති 10. මේ බය නැමැති 10 තමයි විතර උන්නත් 10යි කියලා කියන්නේ. උන්නත් 10යි කියන්නේ උන්නත් කියලා කියන්නේ හිටියොත් 10 නැද්ද? ඒ කියන්නේ උන්නත් කියලා කියන්නේ මොකද්ද? හිටියොත්. ඒ කියන්නේ අபிසංකාරය කළා ලබා ගත්තට පස්සේ දැන් ඉතින් හිටිනම් ඒක 10යි. උන්නත් 10යි. වැවැලන නැත තියෙන්නේ. දැන් මලත් 10යි. දැන් වැවැලා ගියා. දැන් මලත් 10යි නේ? උන්නත් 10යි. මලත් 10යි. අපි කතාවට කියනවා පෙට්ටියට 10යි. ඔක්කොම 3000යි කියලා. හැබැයි 3000 ඔබට මේක පේන්න ඕනේ. මේ තියෙන්නේ 3 වෙනි 10. අபிසංකාරය නැමැති 10. ඔන්න 3000. බය නැමැති 10, ශෝකය නැමැති 10 සහ අபிසංකාරය නැමැති 10. කොච්චර අபிසංකාර කරත් බය සහ ශෝකය දෙකෙන් නිදහස් වෙන්න බෑ. කොච්චර බය දැනුණත් අபிසංකාර දුක සහ ශෝකය කියන දුකෙන් නිදහස් වෙන්න බෑ. කොච්චර ශෝකය දැනුණත් අபிසංකාර සහ දුක සහ බය කියන දුක කියන දෙකෙන් නිදහස් වෙන්න බෑ. කොටිම පිංගුන ඔකට හිර වුණාට පස්සේ ඒ කියන්නේ අර නටුව දිගේ ඇවිල්ලා අර මල උඩට ඇවිල්ලා එක පෙත්තකට පැනගත්තට පස්සේ පිංගුතුනි දැන් ඕක වටේ යනවා. අර මලේ වටේ කරගෙන බඹර වගේ 10ෙන් 10ට 10ෙන් 10ටපත් වෙනවා. ඔතනට ආවේ ඕනෙ වෙච්ච නිසා නේද? ඕනේ උනේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සාරයි කියලා ගත්ත නිසා නේද? එහෙනම් සංසාරය කියලා කිව්වොත් එතන 10ක් වුණේ මේ තියෙන. අන්න පිංගුතුනි සංසාර 10. ආන් එකයි කිව්වේ මමද මට මේ දේ අවබෝධ වෙත්වා. අවබෝධ වෙලා මේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කරගෙන, මොකද අවිද්‍යා තෘෂ්ණාව දුරු වුණා නම් බින්දුනි දැන් නැවතත් ඕනෑවීම කියන ප්‍රශ්නය දුරු වෙන පටන් ගන්නවා. ඕනෑවීම කියන එක දුරු වෙන පටන් ගන්න පින්දුනි ශෝකය කියන එක. ඒකයි ඔබ මලක් ගැන හිතලා බලන්න. මල දිගේ අර නටුව දිගේ පෝෂණය එන එක අඩු වෙන මොකද වෙන්නේ? අර මැද කොටස ෂය වෙන්න පටන් ගන්නවා. ඒක ෂය වෙන මල් පෙති වලට මොකද වෙන්නේ? එය පරවෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ පින්වතුනි සංසාරය කියන එක ඔබට දැනෙන තාක්කල්, ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හේවත් මේ ලෝකය සාරයි කියලා ඔබට දැනෙන තාක්කල් පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඔය කියන 3000 රූපපත් වෙලා ඉස්පාසුවක් නැතුව මුළු සසර පුරාවටම බින්න ඔය කියන 1000 ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි යම් දවසක අවබෝධ වුණා නම් මේ සංසාරය තමයි 1000 ගෙනත් දුන්නේ. එන සංසාරය කියලා කියන්නේ මේ නාම පදයක් විතරක් නෙමෙයි. අපි කියන්නේ ඉපදෙනවා වෙන සංසාරේ ඒ නාම පදේ සංසාරය. අරුමේ කිසෝබා සංසාරය කියලා කියන්නේ. එහෙනම් මේ සංසාරේ නාම පදයක් විතරයි කතා කරන්නේ. හැබැයි සංසාරය කියන මේ නෝ ක්‍රියාපදයකොත්. එහෙනම් විශේෂණ පදයකොත් තියෙනවා. සං කියලා කිව්වේ මේ එකතු කරන ස්වභාවය. අවිද්‍යාව නිසා තණ්හා කරන ස්වභාවය පින්නතුනේ. ඒක ක්‍රියාපදයක්. සාරයි කියලා කිව්ව විශේෂණ පදේ. සාරයි. එහෙනම් සංසාරේ යන්නේ ඇයි? සංසාරය කියන මේ උපත ඉපදෙන මැරෙන චක්‍රය යන්නේ ඇයි? සංසාර නිසා නේද? වැඩනම් මම කියන දේ. සංසාරේ යන්නේ සංසාර නිසා. සංසාරය කියලා ගත්ත නිසා. එහෙනම් සංසාරය යන්නේ සංසාර නිසා. මේ ප්‍රශ්නෙම තියෙන උත්තරේ. ඇයි සංසාරය යන්නේ? සංසාර නිසා. එහෙනම් සංසාරයෙන් එක නවත්තන්න මොකද්ද වෙන්න ඕන? සං අසාර වෙන්න ඕන. අසාරය කියන අවබෝධයටපත් වෙන්න ඕන. අර අවිද්‍යාව තණ්හාව දෙක මෙතුවක් කල් මාව විනාශ කරපු එකයි කරේ. අන්න ඒක තමයි සංමාදිට්ඨියටපත් වෙන්නේ. මෙච්චර කල් හිතේ පිණි සංසාරයි කියන දෘෂ්ටියේ ඉඳගෙන කටයුතු කරේ. මේක හරි සාරයි. සාර දේවල් නැති කරගන්න ඕනද? නැහැ. ඔබට නැති කරගන්න ඕන නම් පිටින් යමක් ඒ නැති කරගන්න ඕන දේ අසාරයි කියලා ඔබට වැටහෙන්න පටන් ගන්න ඕනේ. ආන් එදා ඉඳන් ඔබ කරන්නේ මේකෙන් අයින් වෙන්න. මා වෙන්න. අපාර මොකද්ද? කඳපිරිත. හැමෝම කියලා ඇතිනේ. සත්‍යඥා කළාද කඳපිරිත? කඳපිරිත දිනවන දෙතනි මාමං අපාදකෝ හිංසි. මාමං හිංසි දීපාදකෝ. මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ කියලා. අපි දැකනේ මා කියලා කැලලා තියෙනවා ඒකේ. මොකද එකින් අදහස් කරන්නේ? මාමං අපාදකෝ හිංසි. ඒ කියන්නේ මේ අපාද වෙච්ච සත්වයන්ට හිංසා කරන ස්වභාවයෙන් මම මොකක් වෙනවද? මා වෙනවා. මා වෙනවා. ඒ කියන්නේ මම නැවතත් ඒක කරන්නේ නැහැ. මම ඒකෙන් අයින් වෙනවා. එහෙනම් දැන් හිතලා බලන්න සම්මා කියන්නේ මොකද්ද? වර තේරෙනවනේ පිංගතින්. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මෙතර කල් සාරයි කියලා අල්ලගත්ත දේ නිසා තමයි සංසාර උනේ. සංසාරය කියන චක්‍රයට බහු උනේ. ඒ කියන්නේ පැවැත්ම කියන තැන ඔබ හිටියේ පැවැත්ම කියන දාහයට අහු උනේ. දැන් එහෙනම් වැටුණා නම් පිංගතින් සංසාර නැහැ. සංඅසාරයි. ආන් එදාට පුළුවන් පිංගතින් සංසාර දාහයෙන් අත මිදෙන්න. එහෙනම් මමද සීළු ලෝක සීළු සත්වයෝ සංසාර දාහෙන් මිදෙත්වා කියලා ඔබ කියද්දිම පින්වතුනි ඕන් ඔය කියන න්‍යාය දහම තුලින් ඔබේ ජීවිතය අත්දැකීම ඔබේ හිතට ගලාගෙන එන්න ඕන. දැන් බලන්න එහෙනම් මමද සිල්ලෝක සිල් සත්‍යෝ සංසාර දාහෙන් මිදෙත්වා කියලා කියන්නේ කර්මස්ථානයක් නෙමෙයි. ඔබ ඕක වඩද්දී කුසල සංකාරයක් නෙමෙයිද වැඩෙන්නේ? තග්ගාල පින් දැක්කද? අවිද්‍යාව තෘෂ්ණාව කියන දෙක වනේ වන හතුරෙකුටවත් එපා කියන දැනුමින් තග්ගාල ඔබේ හිත යනවා. මම මෙතුවක්කල් අபிසංකාර 10 වින්දා බය නැමැති 10 වින්දා ශෝකේ නැමැති 10 වින්දා ඔය 3000ම මම වින්ද හේතුව තමයි මේ සංසාරය කියලා ගත්ත නිසා. එහෙනම් සංසාරයේ ඒ කාන්තෙන්ම 10ක්ම තමයි. ඔන්න ඔය අදහසින් තමයි පිටින ඔබ සංසාර 10 මිදෙත්වා කියන කර්මස්ථානය වඩන්න ඕනේ. දැක්ක දැන් ආර්ය මෛත්‍රිය වැඩෙන හැටි. නැත්තම් ඉතින් ඕක නිකන් සංසාර 10 කියන ඔබට සමහරවිට මේක දකින්නකල් ඔබට හිතු නැති නේද? හවුද සංසාර 10 නේ ඉතින් මරණෝපදිනවා මන පුදු ඉවරයක් නැහැ නේ මේක හරි 10යි. ඒ හරි ඒකේ අර්ථයක් තියෙනවා තමයි. නමුත් ඉතින් මං කිව්වේ ඒකයි. මේකේ ගැඹුරක් තියෙනවා ඊට වඩා. අපි තව ඉස්සරහට යන්න යනදී මීටත් වඩා ගැඹුරක් හම්බෙයි. කර්මස්ථානේ වෙනස් වුන්නේ නැහැ. කර්මස්ථානේ ගැබ් වෙලා තියෙන ගැඹුරයි පිංගුනේ දා මොහොතින් මොහොත මොහොතින් මොහොත ඔබට වඩා වැඩෙන. තව එකක් ගම් සංසාර රෝගය. අපි කියනවානේ සංසාර රෝගයෙන් මිදෙත්වා කියලා. දැන් බලන්න ඔබ පොඩ්ඩක් බලන්න විනාඩියක් දෙකක් කල්පනා කරලා මේකේ රෝගය හොයාගන්න. මං කියන්නේ නැතු. දැන් කාත් එක්ක කතා කරන්න එපා. ඔබ ඔබත් එක්ක කතා කරන්න. ඔබ ඔබට දේශනාවක් කරන්න දැන්. බලන්න මේකේ රෝගය හොයාගන්න පුළුවන්ද කියලා. මම ඔබට විනාඩියක් දෙලා පොඩි හින්ට් එකක් දෙන්නම්. බානමර රෝගය අහු වෙනවද කියලා. ඇයි සංසාරයේ රෝගයක් කියුවේ? ඔක නිකන් කියනවට කියනව නෙමෙයි. මේ දහම් න්‍යාය තුලින් ඔබට ඒක ගලප ගන්න පුළුවන් වෙනවා. හරි මම දෙන්න හින්ට් එකක්. රෝගයක් කියන එක වෙන්නේ පීඩාකාරී වෙන්නේ රෝග ලක්ෂණ නිසායි. බොහෝ දෙනා රෝගය ගැන දැන නැති කමට කරන්නේ රෝග ලක්ෂණ වලට බෙහෙත් කරන එක. අපර වැටෙන පටන් ගන්නෝනේ මොකද්ද මේ කියන්නේ කියලා. රෝග ලක්ෂණ වලට බෙහෙත් කර කර ඉන්නවා රෝගය ගැන දැන නැති නිසා. මොකද රෝගය ගැන දැනගන නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන. රෝග ලක්ෂණ ගැන දැනගන වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. ඔබට කැස්සක් අහම වෛද්‍යවරයෙක් ඕනද ඔබට කැස්ස කියලා කියන්නේ? නැහැ. ඔබට උණ ගැනුනහම වෛද්‍යවරයෙක් ඕනද ඔබට උණ ගැනලා කියලා කියන්නේ? නෑ ඒක තමන්ට තේරෙනවා පින්වතුනි. රෝග ලක්ෂණය තමන්ට හොඳට දැනෙනවා. රෝග ලක්ෂණ තියෙන විඳින්න. රෝග නිදහනේ තියෙන දකින්න. ආනේකට ඕන පින්වතුනි වෛද්‍යවරයෙක්. දැන් බලන්න ඕක මේකට ගලපලා. ඇයි සංසාරයේ රෝගයක් කියලා කිව්වේ කියලා. මට කියන්න පින්වතුනි ඕකේ රෝගයේ තියෙන්නේ පෙතිවලද මැද තියෙන කොටසද රෝගයේ තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මැද. රෝග ලක්ෂණ කොහෙද තියෙන්නේ? පෙතිවල. රෝගේ නැති දකින් නැති කෙනා පින්වතුනි රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනවා. තමන්ට ඕන දෙයක් නැති වෙනකොට හරි ශෝකයක් දැනෙනවා. එනිසා මොකද කරන්නේ? අපි සංකාර කරනවා. ඇයි? ශෝකිය උසගෙන ඉන්න බෑ. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. දැක්කද රෝග ලක්ෂණ වලට බෙහෙත් කරා. අපි සංකාරය කළා පින්වතුනි ඒකත් හරි පීඩාකාරයි. මේක කියන අම්මෝ අදන හරි මහන්සි. ඔයාලු පැලෙන්නා වගේ හරි අමාරුයි අදන. පුදුම පීඩාවක්. කොහොමරි කියලා ලබා ගන්න එක දැන් එතනින් හර පරිස්සම් කරන්නත් ඕනේ. ඒත් රෝග ලක්ෂණ නෙමෙයිනේ. රෝග ලක්ෂණ නෙමෙයි. වාහනයක් ගත්තට පස්සේ වාහන ඉන්ෂුරන්ස් ගත්ත මතකද? රක්ෂණ ආවරණයක් දාගත්තේ. ඇයි ඒ? වාහනේ කැඩේ කියන රෝග ලක්ෂණය නිසා. ඒ රෝග ලක්ෂණය. මොකද වාහනේ ඕනේ කියන රෝගය දැක්කේ නැහැ. එහෙනම් මට කියන්න රෝගය හටගත්තේ මොකක් නිසාද? සංසාර නිසා. අනේකයි කිව්වේ මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර රෝගයෙන් මිදෙත්වා කියලා. ඕක දකින්න දිතාක් ලෝක සත්වයා කරන්නේ සංසාර රෝගයේ රෝග ලක්ෂණින් මිදෙන්න උත්සාහ කරනවා. එංගතනි ආර්ය මෛත්‍රිය කියලා කියන එක ආර්ය මෛත්‍රිය නම් ඒක විරාග නිශ්චිත වෙන්න ඕනේ එංගතනි. නිරෝධ නිශ්චිත වෙන්න ඕනේ. විවේක නිශ්චිත වෙන්න ඕනේ. වොස්සග්ග පරිණාමී වෙන්න ඕනේ. නැත්නම් ඒක ආර්ය මෛත්‍රිය වෙන්න බෑ. බලන්න පින්වතුනි. මේ මලේ වට යන බඹරා විවේකෙන් දින්. විවේකෙන් දින්. නෑ. චෝකේට පත් වුණාට පස්සේ දැන් අபிසංකාරක පියාඹනවා. දැන් යනවා බයට. දැන් ආයේ විපරණාමයට පත් වෙනවා. ආයේ පියාඹනවා. බං. කෝ විවේකේ? විවේකයක් තියෙද? නෑ කොයි වෙකෙන් නැහැ පින්වතුනි. හැබැයි අවබෝධ කරගත්තනම් සංසාරය තමයි ප්‍රශ්නේ කියලා. දැන් එයා දුරු කරගන්න ඕනෑවීම. ඕනෑවීම දුරු වෙන්න ශෝකය දුරු වෙනවා. ඒ නිසා අபிසංකාරය අඩු වෙනවා. ඒ නිසා බය අඩු වෙනවා. දැන් විවේක නැද්ද? අන්න විවේක නිශ්චිත. ඔබ අහලා තියෙනේ හලිද්ද වසන සූත්‍රයේ පිණි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි ගොඩාක් ඉස්සර මේවා කතා කරා. නෝ දෙකයි මම කියන්නේ මට මේකේ ගැඹුර මේ තරම් ඉස්සර දැනුන්නේ නැහැ. ආයෙත් මම කියන්නේ මගේ විශේෂත්වය නෙමෙයි මේ තියෙන්නේ. මම වඩන්නේ එක කර්මස්ථානය. ඒ ආරි මෛත්‍රිය. හොඳට බණ ටික අහගෙන ආරි මෛත්‍රිය වඩනවා. ආන් එතකොට පින්නේ මේකේ ගැඹුර පේන්න පටන් ගන්නවා. මම මුහුදෙන් මුහුදට කියලා පීනන්නේ නැහැ පින්නතුනි. ස්විමින් කරන හැටි වඩන්නේ හොඳට ඉගෙන ගන්නවා. හැබැයි පීනන්නේ එකම මුහුදේ. පදින්න එකම වාහනේ. අනේක විවේක නිශ්චිත කියලා කිව්වේ විරාග නිශ්චිත වෙන්න ඕනේ පින්වතුනි. රාග නිශ්චිත වෙන්න බෑ. විරාග නිශ්චිත වෙන්න ඕනේ. රාග කරනවා කියලා කියන්නේ මොකද්ද? යමක් අග්‍ර කරගෙන සැරිසරනවා. වතක් කියලා කියන්නේ මොකද්ද? අර මැද ලක්ෂ්‍ය අග්‍ර කරගෙන ඒක වටේ සැරිසරනවා. දැන් බඹරෙක් ඔබට බඹරෙක් හොයාගන්න ඕන නම් කොහෙද යන්න ඕනේ? මලක් හොයගෙන ගියම බඹර හවු වෙනවනේ. ඇයි බඹර කියන්නේ මොකෙක්ද? මලක් අග්‍ර කරගෙන සැරිසරන එකාර. ආ මට කියන්නේ නේ ඔබට ලෝක සත්‍යය කියන ඔබට ලෝක සත්‍යය හොයාගන්න ඕන. කොහෙද දන්නේ? ඕන් ඔය ඕනෑවීම කෙනෙක් හොයාගෙන ගියා නම් අහු වෙනවා. ලෝක සත්‍යය නැමැති බඹරා ඕනෑවීම නැමැති මල වටේ රවුම් ගගහ ඇති. අරිහතුන් වහන්සේ නමක් හොයාගන්න ඕන නම් ඕනෑවීම කියන මල ගාවට ගිහිල්ලා හරියයිද? නෑ. එන අග්‍ර කරගෙන සැරිසරන ස්වභාවය තියෙන්නම පින්වතුනි සං මොකක් නිසායිද? සාර නිසායි. අවිද්‍යාව තණ්හාව නිසායි පින්වතුනි මේ අග්‍ර කරගෙන සැරිසරන වැඩපිළ පටන් ගන්න තියෙන්නේ. මොකද ඕනේ වෙච්ච දේ දැන් ලබා ගැනීම උදසා පුදුමාකාර අ르ගලයක් කරන්න සිදු වෙලා තියෙනවා. දැන් එනම් බලන්න යමෙක් ආර්ය මෛත්‍රිය නම් වඩන්නේ පින්වතුනි. ඒ ආර්ය මෛත්‍රිය තුලින් මෙන්න මේ ප්‍රශ්නේ දිගින් දිගටම මානසිකාරය වෙනවා. ආන් එතකොට අවිද්‍යාව තෘෂ්ණාව තමයි ප්‍රශ්නේ කියලා වැටහෙන පටන් ගන්නකොට මේ මෙච්චර මං 10000ටපත් උනේ මෙච්චර පීඩාවකටපත් උනේ මගේ අවිද්‍යාව තණ්හාව නිසා කියලා වැටහෙද්දි පින්දින අවිද්‍යාව තණ්හාවට බෙහෙත් කරන්න පටන් ගන්නවා. අන්න අවිද්‍යාව තණ්හාව දුර වෙන පටන් ගන්නෙදි දැන් අග්‍ර කරගෙන සැරිසරන්නේ මොකක්ද? අග්‍ර වෙච්ච දෙයක් නැහැනේ දැන්. අග්‍ර කරගත්තෙම දුකක් නිස්සෙල්ලා. දැන් අග්‍ර වෙච්ච දෙයක් නැහැනේ. අන්න පින්දින විරාග වෙනවා. මෙච්චර කල් අග්‍ර කරගෙන සැරිසරුවා. දැන් විරාග වෙනවා. අන්න විරාග නිශ්චිත වුණා. එහෙනම් විවේක නිශ්චිත වුණා. විරාග නිශ්චිත වුණා. මෙච්චර කල් පින්වතුනි යමක් උදා කර කර තමයි හැම වෙලාවෙම සතුට හිරුවේ. අபிසංකාරයේ වැඩුවෙම හේතු සකස් කරන්න. සංකරණය කරන්න. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දේවල් එකතු කර කර තමයි පින්දින මෙයා සතුට හිරුවේ. උදා කර කර. නිරුදා කර කර නෙමෙයි. නිරුදා කර කර නෙමෙයි පින්දින. නිරුදා කරනවා කියලා කියන්නේ යමක් හටගන්න හේතු තියෙනවා නම් ආන්ගේ හේතු වෙලයි හේතු නිරුද්ධ කරගන්න කරා නිරුද්ධ කරනවා කියලා කිව්වේ. මේ ලෝක යමක් හටගත නම් පින්නේ යමකට කියන තව වචනයක් කියන්නේ කොහොම බනහන පිසන්නේ නේද ඔබ? මේ ලෝක යමක් හටගත නම් යමකට කියන තව වචනයක් කියන්නේ දුක. ඒකයි කියන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් මේ ලෝකේ උදා වුණා නම් ඒ උදා වුනේ දුකක්මය. එබැවින් ඒ උදා වෙච්ච දෙයට හේතු හොයලා ආන්ගේ හේතු ටික නිරුද්ධ කරගත යුතුයි. ආන් එකයි කියන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඒ කියන්නේ නිකන් ඉන්න ගමන් වැය වෙනවා කියන එකට වඩා අර්ථයක් ඕකේ තියෙනවා පින්වතුනි. උදා වුණා නම් උදා වුණේ දුකක්. මොකද යමක් උදා නම් කියන්නේ පටිච්චසම්පන්නමනේ උදා වෙන්නේ. වෙන උදා වෙන ක්‍රම වේද නැහැ නේ මේ ලෝකේ. එක ක්‍රමයක් ඇතින් පටිච්චසම්පන්නමයි උදා වෙන්නේ. පටිච්චසම්පන්න උදා වුණා නම් අවිද්‍යාවෙන් තණ්හා ওই දෙකේ ගෑවිලා තිබ්බනම් පින්වතුනි උදා වුණේ දුකක්මයි. හැමෝටම වැටහෙනවද මම මේ කියන කාරණා? ඔබේ ප්‍රඥා මට්ටමෙන් පින්වතුනි මේක වැටහෙයි. එකපාර තේරුම් නැත්නම් කමක් නැහැ. ආය අහන්න. තම තම නැනපමණින් දනගමු. ඒක දැන් ස්වභාවය මේකයි. මේ ටික කියද්දි තමයි ගොඩක් අය නිඳ යන්නේ. ඒ ඔබේ වැරද්දක් නෙමෙයි. අද කරන වැරද්දක් නෙමෙයි. එදා කරපු වැරද්ද. එදා කරපු වැරද්ද. මොකද? ගොඩක් වෙලාවට ආරුපවාද. එක්ක දහමට උපවාද කරා. නැත්නම් බුදුන් උපවාද කරා. නැත්නම් සංඝයාට උපවාද කරා. නම් මේ කරන්නේ මේ ඉන්ඩිවිජුවලි තනි තනින් කාටවත් මේ දොස් නගනව නෙමෙයි පින්දින. ඉතින් ලෙඩක් තියෙනවනම් ලෙඩේ හොඳ කරගන්න එක නෙමෙයිද හොඳ? ඒකයි කියන්නේ පින්දින හැම වෙලාවෙම දේශනාවක් අහන්න කලින් ආරිපවද කමා කරගන්න කියලා. මෙච්චරලා කීපරි දැන් අපිට මම මවුගුණ ගැන කතා කරලා කාටවත් නින්ද යන්නේ නැහැ. ඇස්වල කඳුළු හලහල හංග ඉන්නවා ආසාවෙන්. තාත්තට සලකන් අම්මට සලකන් හොඳ මිනිස්සෙක් කියන්නේ කාටවත් නින්ද යන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න ධර්ම දේශනා කරන්න පටන් ගත්ත ගමන් දැන් පටන් ගන්නවා ලීරන මැෂින් එක. ඉන්නේ හැටි. මම කියන්නේ ඒකයි හැම වෙලාවෙම ආරුපවාද කමා කරගන්න වෙනතන. සමහරට අපේ කටින් කියවුණ ඇති. ඉතින් ඔබ හිතන්නේ මට නිින්දයක් නැහැ කියලා. අපිටත් තියෙනවා. ඔබ හිතන්නේ මම ආරුපවාද කරගත්තේ නැති කෙනෙක් කියලා මේ සංසාරේ. ඇතිපතක් කරගෙන ඇති වෙනතන. ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඔබටත් තියෙනවා කියලා මට දැනෙනවා. මොකද මම කරන්න ඕන? උදව් කරන්න. හැබැයි ඉස්සර තරන්නේ සුපබුද්ධම් පබුද්ධන්ති පින්වතුනි මේ ප්‍රබුද්ධ භව ඇති වෙනවා. ඔබ ඒකයි මම කියන්නේ ආරිමෛත්‍රිය වඩන්න පින්වතුනි. ඔබට ඔය නිින්ද යන ගති ගොඩාක් අඩු වෙන පටන් ගන්නවා ආරිමෛත්‍රිය වඩන්න. මම කියනවට කරලා බලන්නකෝ. අපිට ප්‍රතිඵල තියෙන නිසා මේ කියන්නේ පින්වතුනි. නිින්ද යන ගති ගොඩාක් අඩු වෙනවා. ඇයි? භාවනාය රතෝ මනෝ සුපබුද්ධම් පබුද්ධන්ති සදා ගෞතම ශාවකා යේසං දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ. දැන් භාවනාව කියලා කියන්නේ වචන ටිකක් විතරක් නෙමෙයි. ඔබට තේරෙනවා නේද දැන් මේ ධහම භාවිතා වෙනවා කියලා ආරි මෛත්‍රිය තුලින්. එහෙනම් ඕනෝක වෙන්න පින් ඔබ ප්‍රබුද්ධ වෙන්න පටන් ගන්නවා. දේශනාව කරනවා කවදාකවත් ඔබ නිින්ද යන්නේ නැහැ ඊට පස්සේ. සරල ප්‍රශ්නයක් අහන්නම් උත්තර දෙනවා. දෙනවද? ආයෙ නැහැ ප්‍රශ්න. නෑ වෙන මේකයි ප්‍රශ්නේ. ඔබට බැරිද කොච්චර කල් නොකර හිටියාමද පුළුවන් වෙන්නේ? දෙරු නැතන් අය අහන්නද? ගොඩක් අමාරු ප්‍රශ්නයක් නේ. ඔබට බැරි දෙයක් කොච්චර කන් නොකර සියමුද පුළුවන් වෙන්නේ? කවදාකවත් බෑ. එහෙනම් බැරි දෙේ බැරි මර්ගාතේ හරි කරන්නයි තියෙන්නේ. අපි හිතමු ඉතින් අපිට විනාඩි 15ක් දවසකට භාවනා කරගන්න බෑ කියලා. කමක් නෑ වාඩිලා ඉන්න විනාඩි 15. සමහර ඔළුව කඩන් වැටේ. ඊට පස්සේ හැරේ. කමක් නෑ. ඒත් ඉන්න පින්වතුනි. හයියෝ මේක නම් කරන්න බෑ. මම නිින්ද යනවා. අතහැරලා දාන්න එපා. මොකද බැරිද? නොකර හිටියොත් කවදාවත් බෑම තමයි. හැබැයි බැරිද? කළොත් බැරි මරගත හැරි යම් දවසක පුළුවන් වෙනවා. අන්න ඒක තමයි පින්වතුනි. සාර්ථකත්වයේ රහස. කාටවත් කියන්නේ නෙමෙපා. හරි ආයෙන වෙනා මෙතනට. දැන් වෙනා රෝග ලක්ෂණ ටික දැක්කද? මොනවාද රෝග ලක්ෂණ? භය නැමැති දුක වේදනාව. ශෝක නැමැති දුක් වේදනාව. අபிසංකාර නැමැති දුක් වේදනාව. අන්න රෝග ලක්ෂණ. ලෝක සත්‍ය අපි පිළියම් කරන්න ඕන රෝග ලක්ෂණ වලට. මොකද ඒගොල්ලෝ දැක්කේ නැහැ සංසාරයි තමයි රෝගය කියලා. මේ සංසාරයි කියලා ගන්න එක තමයි රෝගය කියලා දැක්කේ නැහැ. ඕනෝක දැකපු දවසට පින්වතනේ ආන් එදාට සංසාරය කියලා වඩන්න පටන් ගන්නවා. අවිද්‍යා තෘෂ්ණා දෙක තමයි මේ උර චක්‍රමාලේ මගේ කරේ එල්ලුවේ. ඔය දින උර චක්‍රමාලේ මේ වටේට තියෙන. ඔක ඔලුවට දාගත්ත කියලා හිතන්න මේ පැත්තෙන් තියෙන එක පෙත්තක් මේ පැත්තෙන් තියෙන තව පෙත්තක් අනේ පැත්තෙන් තියෙන තව පෙත්තක්. ශෝකේ බය අபிසංකාර. ඔය දුක් තුනම පින්වතන ඔබේ ජීවිතේට කඩාපාත් වෙන ඕනෑවීම කෙනෙක් ඔලුවේ දාගත්ත ගම. එහෙනම් අවිද්‍යාව තණ්හාව දුරු කරගන්න තරමට පින්වතුනි ඔන්න ඔය කියන දුක් තුනෙන් ඔබ නිදහස් වෙන පටන් ගන්නවා. එහෙනම් මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර රෝගයෙන් මිදෙත්වා. දැන් ඔක නිකන් ඔබට රෝගය කියලා කිව්වට ඔබට සමහර ඔක ගැඹුරු දකින්න කලින් ඔබට හිතුනේ ඔය රෝගයක් කියලා කියන්නේ තින් හරි පීඩාකාරී රෝගයක් කැසක් කවතින් හරි අමාරුයි නේද නේද? ඔළුවේ කැක්කමක් අල්ලත් හරි අමාරුයි පොඩ්ඩක් නිදා ගන්න ඕනේ. ඉතින් ලෝක සත්වයාට ඉතින් ඔළුවේ කැක්කමක් තරම්වත් දෙයක් එන්නේ නැත්නම් කොච්චර හොඳද? ඕකට වඩා ගැඹුරක් දැන් ඔබට පේනව නේද දෙන්නුතු? ඒකයි ඔයාල තිනවෙන්නේ පරමාර්ථ වශයෙන් අවබෝධ කරගත යුතු කොටස්. ඔය හැම එකයි මම කිව්වේ ආර්ය මෛත්‍රිය කියලා කියන්නේම කර්මස්ථානයක්. හැබැයි ඒක ඇතුළේ තියෙන හැම වැකියක්ම පින්දුනේ කර්මස්ථානයක්. හැම පේලියක් ගන්න කර්මස්ථානයක්. මම තාම ඔබට කිව්වේ නැහැ ඇයි සංසාරේ බැම්මක් කිව්වේ කියලා. ඒක ඔබ හිතලා බලන්න. අපි ඔක්කොම කතා කරනවද වෙලාව නැහැ. හාන ඉස්සරහට කතා කරමු. එකින් එක අරගෙන කතා කරමු. මම වඩන විදිහ වෙන මං කියන මට නම් ආර්ය මෛත්‍රිය ආයේ කිරි ගහට යනවා වගේ. පුදුම බල සම්පන්නයි පිළිදෙන මේ ආර්ය මෛත්‍රිය නා. මර හොඳ විශ්වාසයක් තියෙනවා පිළිදෙන අමනුස්සෙක් තියා මොකෙක්ව පැත්ත පළාතකවත් එන්නේ නැති වෙයි. මම ඒක දන්නවා තථාගතයන් වහන්සේගේ දේශනාව එහෙම තියෙන නිසා. හොඳ ආකාරයෙන් ආර්ය මෛත්‍රිය වඩනවා නම් පිළිදෙන පුදුම රැකවරණයක් ලැබෙන්නේ. ඒ වගේම තියෙන හැමෝටම ප්‍රියමනාප වෙන්න පටන් ගන්නවා. හැමම තමන්ට උදව් කරනවා තමන් ඒ ඇයට පුළු පුළුවන් මට්ටමේ. කාටවත් තරහකාරයෙක් ඉස්සර තරහකාරයෙක් වුණත් ඉතින් ඉස්සරහට ගියාට පස්සේ මේ මනුස්සයාට බයින්නවත් හිතෙන්නේ නැහැ දැන්. ඒක දැනෙනවා පින්වතුනි. ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ ලේසි බවස් එකක් නෙමෙයි. ඔබ හිතන්න එපා ඉතින් අපි ඒ ඉස්සර මහගත්තේ වුණේ ඔය ආර්ය මෛත්‍රිය. අලුත් ඇඩ්වාන්ස්ඩ් ඒවා නැද්ද? ඔබ ආර්ය මෛත්‍රිය ඇඩ්වාන්ස් එක දැකලා නැහැ තාම. ඒකයි උමහන්නේ. මං කියනවල විශ්වාස කරන්න පින්වතුනි. ඔබ ආර්ය මෛත්‍රිය කියන එක හරියට හිතට වැදුණා නම් අරිහත් වෙනකම් ඔය ඇති. ආයතව කර්මස්ථාන හොයන්න ඕනේ නැහැ. සෝතාපන්නයට සකෘදාගාමී වෙන ආර්ය මෛත්‍රිය ඇති. සකෘදාගාමී කෙනාට අනාගාමී වෙන්නත් ආර්ය මෛත්‍රිය ඇති පින්වතුනි. අනාගාමී කෙනාට අරිහත් වෙන්නත් ආර්ය මෛත්‍රිය ඇති. මොකද ඕක විරාග නිශ්චිතයි. විවේක නිශ්චිතයි. නිරෝධ නිශ්චිතයි. ආ මයිකෙන කියාගෙන එහෙනම් මෙච්චර කාල උදා කර කර හිටියා. දැන් වැටුණා අපි එකතුනේ උදා කරගන්න එක තමයි ප්‍රශ්නේ. එහෙනම් නිරුදා කරගන්න ඕනේ. ආන් නිරෝධ නිශ්චිත වුණා. ඒ වගේම පින්දුනේ වොස්සග්ග පරිණාමය. මෙච්චර කාල තිබ්බේ සංසග්ග පරිණාමය. කොහොමද එහෙම වුනේ? සංසග්ග කියලා කියන්නේ පින් දිගින් දිගටම මේ වැඩ පිළ තව ඉස්සරහට කරගෙන යනවා. යන්න තව යන්න හිතනවා. යන්න තව යන්න හිතනවා. ඒකයි සංසර්ග කියලා කියන්නේ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳි බැඳි ඉන්නේ තව ඉස්සරහට යන්න හිතනවා. ඔබ දන්නව නේද මේ ආස්වාදේ ආස්වාදයි කියලා ගත්තට පස්සේ ආස්වාද දැනෙන මාත්‍රයක් ගානේ ආයේ ඒ ඕමනාව තව වැඩි වෙනවා කියලා. නේද? ආස්වාදේ ආස්වාදයි කියලා ගත්තොත් පින්විතනේ දැනෙන ආස්වාදෙ නිසා දෘෂ්ටිගත වෙනවා. ඉතින් හරිනේ නම් ඒක ආස්වාදයින් ආය යනවා පින්දුන ඒකම ආය පෝෂණය කරන්නේ. එහෙනම් දැන් බලන්න. එතකොට මොකද වෙන්නේ? අර ඕනෑවීම කියන එක තවත් වැඩෙනවා. ඒක වැඩිච්ච ගමන්. ඒ කියන්නේ දැන් මෙතන මොන මේ අபிසංකාරය කරා මෙතන දැනුණා පින්දුන ආස්වාද මාත්‍රය. මෙන්න මේ හරි. ඇයි අபிසංකාරය කරා ශෝකෙන් නිදහස් වුණා. මේක මොකද කරන්නේ පින්දුනේ? ගිල පෝෂණය කරනවා. ආය යටින්. හරිද? මෙන්න මෙතනින්ද ඇන්දොත් මවක. මෙන්න මෙහෙම පෝෂණය කරනවා. ඒක විසින් ඒක පෝෂණය කර ගන්න ලබනවා. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ ඕනෑ වෙනුම තවත් ලොකු වුණා. ඕනෑ වීම තවත් ලොකු වුණාට පස්සේ බය තවත් ලොකු වුණා. බය තවත් ලොකු වුණාට පස්සේ නැත්නම් ශෝකය තවත් ලොකු වුණා. ඊට පස්සේ අபிසංකාරය තවත් ලොකු වුණා. ඊට පස්සේ බය තවත් ලොකු වුණා. ඊට පස්සේ විපරණාම නිසා ආය ශෝකය තවත් ලොකු වුණා. දැන් බලන්න එහෙනම් ඔබ හොඳටම දන්නවනේ පින්වතුනි. එදා ඔබ තෘප්තිමත් වෙච්ච දේෙන් අද තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා. ඔබ ගෙදර ටීවී එක channel කීයක් තියෙනවද? ඔය ටීවී ගෙනාවු කාලේ තිබෙන පිටින ඕනනම් channel එකක් දෙකක් තුනක් තියෙන්නේ නැති. ඔබේ ගෙදර නැති වුණත් ලෝක සත්‍ය බලන්න. අද ටීවී channel ලෝකේ කීයක් තියෙනවද කියලා? ඇයි එකකින් තෘප්තිමත් වෙන්න බෑ? එක සින්දුවක් අහලා කවදාවත් අතෘප්තිමත් වෙන්න බෑ. ඒ ගායකයාගේ හෝ වෙන ගායකයෙකුගේ හෝ අලුත් සින්දු හොය හොය අහන්න ඕනේ. දැක්කද මිනේ? ආස්වාදේ විඳින්න 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 මේ කින චක්‍රේ යන්න 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 සංසර්ග වෙනවා. තව 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 සැරිසරන්න හිතෙනවා මේ අවිද්‍යාව තෘෂ්ණාව එක්ක. හැබැයි ප්‍රශ්නේ දැක්කනම් කෙනෙක් යම් දවසක මේ සංසාරයි නෙමේ සංසාරයි. ආන් එදාට පින්තුනේ එයාට තවදුරටත් මේ අවිද්‍යාව තෘෂ්ණා එක සැරිසරන්න නෙමේ හිතෙන්නේ. එයින් ගැලවෙන්න. මොකද එයාටම තේරෙනවා මේ අபிසංකාරය කියලා කියන්නේ පිළීමට උත්තරේ නෙමේ කියලා. පෙලීම දැනනකොට පෙලීම දුරු කරගන්නවා මිසක් පෙලීමෙන් නිදහස් වෙනවා කියලා කියන උත්තරේ නෙමෙයි කියලා ඒක නට වැටෙන්න පටන් ගද්දි පින්වතුනි දැන් පෙලීම හටගත්තේයි කියලා හොයලා බලනවා. ආන් වැටෙනවා අවිද්‍යාව තණ්හාව තමයි මේකට හේතු සාධක උනේ. දැන් මේ අවිද්‍යාව තණ්හාව දුරු කරගන්න කටයුතු කරගෙන යනවා. දැන් මොකද වෙන්නේ? මෙතරකල් සංසර්ග වුණා. දැන් ඉඳන් වොස්සග්ග වෙනවා. ඒ කියන්නේ සැරිසරන වැඩ පිළිවෙල නවත්තන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා වොස්සග්ග පරිණාමය. පරිණාමය කියලා කිව්වේ ඔබ අහලා දෙන පරිණාමනේ. මොහොතේ මොහොත වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රමවේද තුලින් දිගින් දිගටම යනවා. දැන් සංසර්ග පරිණාමය නෙමෙයි දිස්සලා තිබ්බේ. ආස්වාදය කියලා ගත්තට පස්සේ මිනිනේ ආස්වාදය ආස්වාදයි කියලා ගත්තොත් දිගින් දිගටම අபிසංකාරය අර ඇනේ ඇතුළට තද කරනවා වගේ ඇතුලෙන් ඇතුළට ඇතුලෙන් ඇතුළට යනවා. එළියට එමක් නැහැ. ගිල නවතින්නෙත් නැහැ. වල කපන්න පටන් ගත්තට පස්සේ වල තව තව හාරගෙන ඇතුළටම යනවා පින්විතනේ. ඒකයි අද තියෙන ප්‍රශ්නේ නෙමෙයි හෙට තියෙන්නේ. අරට වඩා ගැඹුරු ප්‍රශ්නයක් හෙට තියෙන්නේ. ඉස්සර ඔබගේ එක තට්ටුවක ගෙදරකින් සෑහීමකටපත් වුණාට ඊළඟ දවසේ ඊළඟ අවුරුදු 10ක් ගියාට පස්සේ තට්ටු දෙකකට ඇහුවා. තව අවුරුදු 10ක් ගියාට පස්සේ තට්ටු තුනකට ගැහුවා. මුලින්ම ගත්තේ පොඩි වාහනයක්. ඔබ ගන්න කාලේ කොහොමද කිව්වේ? A to B යන්න පුළුවන් නම් වාහනේ තිබ්බනම් ඇති. රෝද හතරක් එක වාහන කැල්ලක් තිබ්බනම් ඇති. නමුත් අද එහෙම කියන්නේ නැහැ. අද ඊට වඩා ලොකු වාහනයක් ඕන. දැක්කද? ඒ සංසර්ග පරිණාමය. දැක්කද පරිණාමනය වෙන හැටි? එන වොස්සග්ග පරිණාමෙත් ඔහොමම තමයි අනිත් පැත්තට. අවිද්‍යාව තස්නා තෘෂ්ණාව ප්‍රශ්න කියලා දැක්කනම් පින්දුනේ දැන් ඒ අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිදහස් වෙද්දී ඔබට යම් සුවයක් දැනෙනවනේ. ආන් ඒ සුවය හෙවත් මේ අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන සුවයට හිත තියන්න 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 පින්දුනේ ඔබ පොඩ පොඩ අර යන්නේ අනිත් පැත්තට ගලවන පටන් ගන්නවා. නවතින්න එක තැනක. දිගරම ගලවන අනිත් පැත්තට. වොස්සග්ගව පරිණාමණය වෙනවා. කොතන වෙනකම්ද? ගැලවෙනකම්. ආන් ඒකයි ආර්ය මෛත්‍රිය. විවේක නිශ්චිතයි කිව්වේ, විරාග නිශ්චිතයි කිව්වේ, නිරෝධ නිශ්චිතයි කිව්වේ, වොස්සග්ග පරිණාමය කිව්වේ. ආන් එහෙමයි පින්දුනේ මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න ඕනේ. මෙත්තා සහගත ධම්මවිචේ සම්බොජ්ජංගේ දැන් වැඩෙන්නේ නැද්ද? ඔය මෙත්තා වර්ධින ඔබ හිත තියාගෙන හිටියොත් අන්න මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වැඩෙනවා. දැන් සිහිය තියෙන එකට ඔය හිත ඔය සම්බන්ධයෙන් තියාගෙන ඉන්න ඔය දහම දැන් නිතර නිතර මනසිකාරය. දහම නෙමෙයි දැන් මේ මනසිකාරය කියන්නේ. සංසාරේ 10ක් කියලා කියද්දී ඔබට ඕක මතක් වෙලා එනවා නම් දැන් දහම නෙමෙයි දේ මනසිකාරය වෙන්නේ. ඒතොර ධම්ම විචය සම්බොජ්ජංගේ නෙමෙයි දේ ධම්ම ධර්මයේ විචක්ෂණය වෙනව නෙමෙයිද? අන්න ධම්ම විචය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ තුලින් පින්න ඔබට වැටහෙන්න පටන් ගන්නවා මට මේකනේ මෙතුවක්කල් වැටහිලා තිබ්බේ නැත්තේ. මම මෙච්චර කල් දුක් විඳින්නේ මේක නිසානේ. එහෙනම් මම මේක අවබෝධ කරගන්න අවබෝධ කරගන්න පුදුමාකාර සතුටක් මට ලබා ගන්න පුළුවන් පින්න ඔබේ වීරිය වැඩෙන්න පටන් ගන්නවා. අනුමිනී විරිය සම්පෝච්ඡංකේ වැඩෙන පටන් ගන්නවා. ඒකත් විවේක නිශ්චිතයි, විරාග නිශ්චිතයි, නිරෝධ නිශ්චිතයි, වොස්සග්ග පරිණාමය. විරිය සම්පෝච්ඡංකේ වැඩෙනවා. ඒ විරිය වැඩෙනකොට පින්දුන ඔබට ප්‍රීතිය නැගෙනවා. ප්‍රීති සම්පෝච්ඡංකේ වැඩෙනවා. එහෙම නැත්නම් ප්‍රීතිය නැගෙනකොට ආයෙ විරිය වැඩෙනවා. ඒ ප්‍රීතියත් එක්ක තමයි ඔබේ විරිය නැගි නැගි යන්නේ. ආන්න එහෙම වෙන්න 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 පිංගුතුනි ඔබේ හිත සමාධිගත වෙනවා. මොකද ඉස්සර තිබ්බ කලබලකාරී ස්වභාවය දැන් හිතේ නැහැ. කලබලයක් ලමක් කරන්නද ඕකේ? ඔබට වැටහිලා තියෙනවද කලබලකාරීකම නෙමෙයි මේකට උත්තරේ? මොකද ඉස්සර කලබල වුණේ අර බමර වගේ මලවටේ දුවන්න. දැන් එහෙම එකක් නැහැ නේ. දැන් තියෙන එකම එක දෙයයි කරන්නේ අවිද්‍යාව තණ්හාව දුරු කරගන්න. අන්න බින්දින සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට සති සම්බොජ්ජංගේ වැඩුණා. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩුණා. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩුණා. විරිය සම්බොජ්ජංගේ වැඩුණා. පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩුණා. පස්සද්ධිය. ඒක නතර හිතට දැනෙන සුවේ පිංගුදුනේ ඒක තුල පිහිටලා හිටිනවා. නිතරම ඒකරම ඇදී හිටිනවා. ඒක කායිකව මානසිකව දෙයාකාරෙම දැනෙන්න පටන් ගන්නවා පිංගුදුනේ. පස්සද්ධිය. ඊට පස්සේ සමාධිය නැගෙනවා. හොඳ ආකාරයෙන්. ප්‍රීතෙන් සුඛයත් සුඛෙන් සමාධියත්. ධර්මයෙන් විසින් ධර්මයේ පවත්වන විදිහ පිංගුදුනේ මේ කියලා දෙන්න. ඔහොම ගිහිල්ලා පිංගුදුනේ අවසාන වශයෙන් උපේක්ෂාවට පත් වෙනවා. මොනවාද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙතෙක් කල උපේක්ෂාවට පත් කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මොකද ඒවා ආස්වාදයි සපයි සාරයි කියලා ගත්තේ. උපේක්ෂාවට පත් වුණා කියලා කියන්නේ තිබ්බත් එකයි නැතත් එකයි. මෙච්චර කල එහෙම තිබ්බේ නැහැ. මෙච්චර කල තිබ්බේ ඒවා ඕනේ. ඕනේ නිසා නැතුවම පුළුවන්ද? බෑ. මෙච්චර කල ඒක නෙමෙයි ප්‍රශ්නේ. මෙච්චර කල ඕනේ වුණා. ඒ නිසා නැති වුණාම බෑ. එහෙනම් තිබ්බත් එකයි නැතත් එකයිද? නෑ නෑ. හැබැයි දැන් තියෙනුනේ මේක වඩන්න 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 අනුබින් සප්ත සම්බොජ්ජංග ධර්ම අපිට වැඩිගෙන යනවා. සප්ත සම්බොජ්ජංග වැඩ කෙනාට ඒකාන්තයෙන්ම නිවන සාක්ෂාත් වෙනවමනේ. ඒකයි කිව්වේ ආර්ය මෛත්‍රිය. මේ දහම අවබෝධය තුලින් ඔබ වඩනවා නම් පින්වතුනි අරිහත්ත්වය බොහෝ දුර ඈතක නෙමෙයි. ඔන්න ඔබ පින්නේ ආර්ය මෛත්‍රියේ තියෙන ගැඹුර දකින්න. නැන සංසාරයේ දැම්මක් කියලා කිව්වේ ඇයි කියලා ඔබ හිතලා බලන්න. මං කියන්නේ නැහැ ඒක. ඔන්න ලබන සතිය බලමු. වෙලාව තිබ්බොත් කතා කරමු. සංසාරයේ අඳුරක් කිව්වේ ඇයි? ඔබ හිතලා බලන්න. තනි තනියෙන් හිතන්න. භාවනාවට වාඩිලා ඉඳලා පස්සේ කල්පනා කළා බලන්න. ඇයි සංසාරයේ දැන් අඳුරයි කියලා කිව්වේ? ඇයි සංසාරයේ බැම්මක් කියලා කිව්වේ? ඒතරම් එතනින් පස්සේ මම නිකන් වචන ටිකක් විතරක් නෙමෙයි ඔය කියන්නේ ඊට පස්සේ. සංසාරයේ බැම්ම කියලා මමද සීල ලෝක සීල සත්‍ය සංසාර බැම්මෙන් මිදෙත්වා කියලා කියද්දී මම ටග් ගාලා මේ දහමේ තියෙන ගැඹුර හොගාලා ඇදලා එනවා ඊට පස්සේ. ඒ ඇදෙන වාරයක් ගන්න තියෙන අර සප්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙනවා මේ මොහොතේ. කුසල සංකාරය වැඩෙනවා. ඔබ නිවනට ලං වෙනවා. ඔන්න ඔහොමයි පින්දින ආර්ය මෛත්‍රී වඩද්දී සප්ත සම්බොජ්ජංග ධර්ම ඔබ තුල වැඩෙන්න පටන් ගන්න. නෑ වැටහුණාද? පැය දෙක තුනක දේශනාවක් පින්දින මම මේ පැය කමාරක් ඇතුළත ඔබට කියන්න උත්සාහ කරේ. ඒ නිසා ගොඩාක් කරුණු සංක්ෂිප්ත කරලා දේශනා කරන්න සිද්ධ වුණා. මොකද අර වැදගත් කොටසක් උදේ කියන්න අවස්ථාවේ තිබ්බා. නැත්නම් මෙන්න ඔබට ඒ එන සාපේ නිසා සමහරලාට අමාරු වෙන්න පුළුවන් මේ වැඩේ කරගන්න. මම කාලය තිස්සේ ඔක කියන්න හිටියේ අමතක වෙනවා හැමදාම ඔබට දේශනා කරන එක. ඒ නිසා අදිනම් තෙරුවන් වන්දනා කරද්දී, නමස්කාර පාඨය සජ්ජහානා කරද්දී, පංච ශික්ෂාපද සමාදන් වෙද්දී ඒවා හරියට සජ්ජහානා කරන්න. ඒක තමයි උදේ පාන්දරම කියපු කතාව. ඊට පස්සේ අපි ආර්ය මෛත්‍රිය ගැන කතා කරා. කොහොමද මේ සංසාර 1000ක 1000ක් විතර දකින්න හැටි, සංසාරයේ රෝගයක් විතර දකින්න හැටි අපි කතා කරා. මම ඔබට දැන් පැවරුවා යම් වැඩක් කරන්න. තමන් ගෙදර ගිහිල්ලා දවසක විනාඩි 15ක් කරන්න බින්දුනේ මහලු කාලයක් කරන්න ඕනේ නැහැ. මම ඔබට විනාඩි 15ට වඩා කරන්න එපා කියලා කියන්නේ. මම ඒක කියන්නේ නැහැ ඔබට කරන්න කියලා ඊට වඩා. මොකද ඒක ඔබ කරන්නේ මම කියන නිසා. එහෙම ඕනේ නැහැ. 15ක් කරන්න. ඔබට 15 රහ වැටුණාට පස්සේ දැන් ඔබ කියනවා ආමිනේ 15ට තමයි වාඩි උනේ. නැගිටිද්දි පැයක් ගිහිල්ලා. ඔන්න ඔක තමයි සිද්ධ වෙන්න ඕනේ. මම හොඳනම් විශ්වාසයි. පින් අද අපි පැයක් එකමාරක් භාවනා කරනවා ආරාමේ ස්වාමීන් වහන්සේට එකතුල ආරාමයේ විතරක් වැඩනවා. යම් දවසක් ඒ පින් උතනේ භාවනාවට වාඩි වුණා. ඇස්සල්ල බලද්දි උදේ වෙලා. මට නම් සතුටක් ඒ පැහැදිලිනේ ওই දවසේ එනවමයි. එදා ඔබ අරිහතුන් වහන්සේලා වැඩ හිටපු සමයේ පය ගණන් පින්දුන් උන්වහන්සේලා සමාධිගත වෙලා හිටපු සිභාවේ ඉස්සරහට අපිට දකින්න හම්බෙයි. මම කියන්නේ ඒක අපිතුලින් විතරක් බලන්න බලාපොරොත්තු වෙන්න එපා. ඔබත් කරන්න මේවා. හොඳවටම සමාධිය වැඩෙනවා. මේ මාර්ගඵල ගැන කියනෝ නෙමෙයි. මම දන්නවනේ මම මාර්ගඵල පස්සේ පන්නන ගැන නෙමෙයි කියලා. අරිහත් උනාට වැඩක් තියෙනවද පෙළෙනවනම් මට එපා ඒ හරියත් වෙයි. මට ඕනේ පෙලෙන්නේ නැතු වෙන්නේ. අරිහත්ය මට ඕනේ. මට අරිහත්ය ඕනේ. මට ඕනේ පෙලෙන්නේ නැතු වෙන්නේ. මර අනාගාමි වෙන්න ඕනේ. මට ඕනේ පෙලෙන්නේ නැතු වෙන්නේ. ඒක කරගත්ත නම් ඇති. මොකද මේ ලෝකේ කිසිම දෙයක් උදෙසා අපි මගේ නිදහස නැති කරගන්න මම කැමති නැහැ. හොඳයි. එහෙනම් සීල දෙනාම ඔය කියපු දේ හොඳට ආපවසරයක් මානසිකාරය කරලා පුළුවන් නම් අද නැත්නම් මේ සතිය තුල පොඩි වෙලාවක් තිබ්බොත් ආපවසරයක් පොඩ්ඩක් අහලා මොකද දැන් මේ drawings අපි දානවා ඉන්ටර්නෙට් එකට. දැන් YouTube එකේ පිටින් මේ දාන ඒවා ඔක්කොම දානවා. පැය 24ක් ඇතුළත අපේ ස්වාමීන් වහන්සේලා බොහොම වේසක් දරලා මේ රූප සටහන් එක්කම පින්තන අපිට YouTube එකෙන් බලා ගන්න හැකියාවක් දැන් හදලා තියෙනවා. පැය 24ක් ඇතුළත බොහෝ දුරට ඒක වැටෙනවා. ඔය Skype ආදී groups වල ඒකට පණිවිඩය දානවා ඕන දැන් දාලා තියෙන කියා. ඉස්සර එහෙම කරගන්න හැකියාවක් අපිට තිබුණේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ අපේ IT අංශයේ හැම වෙලාවෙම ස්වාමීන් වහන්සලා දැන් මේ දේශනාව දින අතරේ 8ට ඉවරනාට පස්සේ උන්වහන්සලා හෙට උදේ 2 විතර නිකන් අවදිලා ඉඳලා ওই වීඩියෝ ටික එඩිට් කරලා ඔක්කොම දානවා ඉන්ටර්නෙට් එකට. මොකද ඔබට ආයේ ගෙදර ගිහලා උදේ නැගිලා බලන්න පුළුවන් වෙන. ඒක සමානල අර පිටින් ඒක නිසා උන්වහන්සලා ඊළඟ දවසේ උදේ වැඩසටහන වලට සම්බන්ධ වෙනා කියව නොලැබෙනවා. මේ හිතලා බලන්න පිටින් උන්වහන්සලා වශයෙන් නෝක ඉන්ටර්නෙට් එකට දාන්න. උන්වහන්සේ ඔතන ඉඳන් අහගන්න ඕනේ. නමුත් ඒක කැපකිරීම කරන්නේ අපිට වගේම ඔබටත් මේ දේ කර දෙන්න ඕන නිසා. ඒ නිසා අපි මේ වගේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඒවා පරිශීලනය කරන්න නැතුව ඉන්න එපා. තේරුණා? ඔබ වෙනුවෙන්මයි පිළිදෙන ඒවා කරන්නේ. එහෙනම් ගෙදර ඔබ ආරිමෛත්‍රි වඩද්දී කල්පනා කරලා බලන්න ඇයි සංසාරේ බැම්මක් කිව්වේ කියලා. ඇයි සංසාරේ ගින්නක් කිව්වේ කියලා. ඔන්න ඔය දෙක ගැන ඔබ හිතලා බලන්න. එතකොට ඔබටම තේරෙයි. ලබන සතියේ අපි කතා කරලා බලමු ඇයි එහෙම කිව්වේ කියලා. හරි. එහෙනම් අපි පුණ්‍ය ආනමෝදනා කරලා උදෑසන දේශනාව අවසන් කරමු. හොඳයි පින්වතුනි එහෙමනම් සියලු දෙනාම සිහිපත් කරගන්න. අද උදෑසන පටන් මේ මොහොත දක්වාම ත්‍රිවිධ රත්නේ වන්දනා මාන උපස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරගෙන බුදු ගුණ සජ්ජහායනා කරලා සිවණ පිරිසුදුස ආරක්ෂා සම්පත්තිය සලසා දීලා ඒ වගේම අද දවසේ මේ මගවර්ණ පිරිසුදුස දාන මාන කටයුතු ලකල හැස්ති කළා ඒවා පිළියෙල කළා ඔබ සෑම සුදනම නගාගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම එදා ඉඳන් අද දක්වා ශ්‍රී සම්බුද්ධ ශාසනය රකගෙන කටයුතු කරගෙන ආවා වේ උත්තරීතර මහා සංඝරත්නයේ සිහිපත් කරගෙන ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිස සිහිපත් කරගෙන ඒ සිරි දනාව කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වේදවා පතුරවා හරිමු ඒ වගේම පිටින් මේ ආරාමයේ වැඩවාසය කරනවා ගුරු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ අනෙක් සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාරිකයන් සෑම සිදෙනාටත් පුණ්‍ය බාරට සා සම්බන්ධව කටයුතු කරන්නා වූ ඒ පින්වත් මහත්මීන් සිදෙනාටත් ඒ වගේම පිටිනේ සීල දනා කෙරෙහි මහත් වූ සෙනෙහසෙන් අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් තමන්ගෙන් දහඩින් මහන්සෙන් කඳුලින් උපයාස අපයා ගත්තව මිල මුදල් වියපෑදම් කළා කිසිඳු අඩුවක් පාඩුවකින් තොරව සියපසෙන් සංග්‍රහ කරන්නා වූ දායක දායකයන් සෑම සිදෙනාටත් මේ පුණ්‍ය ශක්ති විහිදුව පතුරව හරිමු ඒ පින විහිදී පැතිරී යාමෙන් එයාට වැදවැළඳී තියෙනා මොනෑම රෝගාබාධයක් අතුරු අන්තරාවක් කේසාන්ති නම් පාදාන්ති දක්ව වැදවැළඳී තියෙනා වූ 23ක් අන්තරත් රෝගාබාධ සියල්ල ගසා දෝරින් බූත වෙත්වා ඇස්වා කටවා හෝවා අවුල් දේව සක සංක අනවින කොඩවින් හිර බන්ධන සියල්ලම ගසා දෝරින් බූත වෙත්වා තමන්ගේ නිවන් මගට බාධා වෙලා තියෙන යම් තාක් කරදර උපද්‍රව තියෙන නම් ඒ සියල්ලම ගසා දෝරින් බූත වෙත්වා දස කුසලින්ම මිදෙත්වා දස කුසලින් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඉදින් චිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සම්බුද්ධ දේශනයේ ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගත්තා වූ සක්‍ර දේවනතුමා ප්‍රධාන කොටගත් සදෙව් ලෝක වාසී සම්මිය දෘෂ්ටික දෙවි දේවතාන් වහන්සේලා සෑම සිදෙනත් එයාගේ පරිවාර පිරිසත් ඒ වගේම යක්ෂ සේනාධිපතිවරුත් එයාගේ පරිවාර පිරිසත් ඒ වගේම චාතුර්මහරජිකේ පාලනය කරන්නා දුතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණය කියනවා ඒ සතරවරන් දෙවිමහරජුරු ඇතුළු එයාගේ පරිවාර පිරිසත් මේ පින් අනුමෝදන් කරගනිත්වා චිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය රැක බලා ගනිත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පිටින් ඔබේ සුජීවත සිටිනා වූ අම්මා තාත්තා දුව දරුවෝ නම දරුවන් සහෝදර සහෝදරියන් ඥාත හිත මිත්‍ර ආදී පිරිසිදුම දෙනාම් සිහිපත් කරගෙන ඒ වගේම පුංචි කාලේ ඉඳන් අද දක්වාම ඔබට අකුරු කියලා දුන්න ඔබේ ගුරුවරු සිළු දෙනා මේ මොහොතේ සිහිපත් කරගෙන වැලි කැටක තරමකින් හරි උදව් උපදව් කරව යන්තා පිරිසක් ඉන්නවා නේ සිළු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ සිළු දෙනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදුව පතුරව හරිමු. ඒ වගේම පිටින් ඔබේ නමින් ජන්මාන්තරගත වෙන්නට එදාදී සිටිනා යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ සිළු දෙනාත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදුව පතුරව හරිමු. ඒ පින වීදීපත්‍රි යාමිනේ අතර යම් කෙනෙක් අබවස්ථානෙක ඉපදලා ඉන්නවනම් එයින් අත මේ දේවා සම්දිරි සුගති අධ්‍යාත්ම ලබත්වා සසර පුරාවටම කරගෙන ආව නායක නඳුනි යම් තාක් යත්නම් ඒ සියල්ල නිදහස් කරත්වා දස කුසලෙන් මෙතෙත්වා දස කුසලෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදෙල පින් අනුමෝදන් කරන් අවසාන වශයෙන් යන සිහිපත් කරගම් පින් දන උදෑසන පටන් මේ මුද දක්වා ඔබ කර කියා ගත අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය බල මහිමෙන් ඒ වගේම පුණ්‍ය අනුමෝදනා තුලින් නැවත වාරයක උප්පද්දවකතෝ මහා පුණ්‍ය ශක්තිය බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාර දිලා අදිෂ්ඨාන කරන් ඒ පහළ වන අරිහතුන් වහන්සේලා අතරට ඔබ අප සෑම සිළු දෙනාටම එකතු වන්නට වාසනාව ලැබිලා මේ මනුසත් භාවය තුලදීම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදුකාර දෙලපින් අනුමෝදන් කරන් ඔබ සිරු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.